දැන් මම ඉස්සෙල්ලා කියන්න හැදී අපි දැන් එක එක වැඩ කරනවා දැන් ජීවත් වෙන්න. ඉතින් මේ අරෝමේව කරන්නේ හැම දෙයක්ම මේ සැප බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි හොයලා බලන්න ඕන මේ සැප හම්බ වුණාද, හොයපු සැප හම්බ වුණාද? අපි හැමදාම හිතන්නේ තාම නෑ, තව ටිකක් කල් ගිහිල්ලා සැප හම්බ වෙයි නේද? ජීවිත කාලෙන් බලනකොට ඉතින් සැපට වඩා දුක් තමයි විඳලා තියෙන්නේ. ඒක කියන සැප ලැබෙන්නේ අන්තිමට විවේකයෙන් ලැබෙන්නේ මරණින් පස්සේ තමයි. එතන කිසිම විවේකයක් නැහැ. දැන් දහම හොයන්න වෙලාව නැත්තේ අපිට වෙන වැඩ ගොඩක් තියෙනවා. ඒ වෙන වැඩ වලට වැදගත්කම දීලා තියෙන්නේ අපි ඒ වයින් තමයි සැප ලැබෙන්නේ. ගාක් වෙලාවට කෙනෙකුට මතක් වෙන්නේ ඉතින් මේ ටිකක් ලොකු අසනීපයක් හැදිලා නැගිට ගන්න බැරි වෙනකොට නම් ඔන්න ටිකක් මතක් වෙනවා දහම ගැන. ඒක තමයි අපි එක පැත්තකින් කරගන්න මෝඩ වැඩේ. එතකොට ටිකක් මේක තේරුම් ගන්න අමාරුයි. එතකොට විවේකේ තියෙනවා වෙන වැඩ නැහැ. ඇඳට වෙලා ඉන්නකොට විවේකේ තියෙනවා. දැන් තියෙන වැඩ කරගන්න බැරි වෙනකොට. හැබැයි විවේකේ හම්බ වුණාට අර අවබෝධ කිරීමේ ශක්තිය අඩු වෙනවා. දැන් අපිට අවබෝධ කරන්න පුළුවන් වෙලාවේ මේ විවේකේ නේ. ඒ අපි ගොඩාක් දේවල් කරන මං කියන්නේ මේ වැඩ නවත්තන්න කියන එක නෙවෙයි. ඒ මාට මේක ගැන මේ යන ගමන ගැන ටිකක් අපි හිතලා බලන්න ඕනේ. දැන් තමන් ඇසුරු කරපු අය සමහර විට දැන් මිය ගිහිල්ලා ඇතිනේ කට්ටිය. නේ? ඒගොල්ලෝ මේ ජීවිත කාලේ කරගත්තේ මොකද්ද? එතෙන්දී අපි බලන්න ඕනේ දැන් අරන් යන දෙයක් නැහැ නේ. කොච්චර එකතු කළා අපි මේ ලෝකෙට එනකොට මොනවද අරන් එන්නේ? ගේන දෙයක්වත් නැහැ. හැබැයි දාලා යන්න බැරි ඒවා නම් ගොඩක් එකතු කරගන්නවා නේද? මැරෙන්න කැමතිත් නැහැ නේ. ඇයි මැරෙන්න කැමති නැත්තේ? හන්දට අහලා බලන්න දැන්. හෙට වෙනකොට මැරෙන්න වුණොත් එහෙම අපි කැමතිද? කන්නත් හිතන්නේ නැහැ නේ. ඇයි? කොතෝ වැඩ ගොඩක් තියෙනවා, නැත්තම් දාලා යන්න බැරි ඒවා තියෙනවා. ඒ දාලා යන්න බැරි ටික එකතු වුණේ මේ ලෝකෙට එනකොට ගෙනාවද? නැහැ. ඇවිල්ලා එකතු කරගත්තු එක. දැන් ඔය එකක්වත් අපි ඇත්තටම අරන් යනවා? යන්න බෑ. ඉතින් නිකමට හිතන්න මේ ඉඳලා මේ නිය ගියා අය ගොඩක් දේවල් කළාට කිසිම දෙයක් අරන් යන්න නම් බැරි වුණා. අපිටත් එහෙම තමයි. හැබැයි අපිට වෙලාව නැති වෙලා තියෙන්නේ තව තව මොනව හරි එකතු කරන්න නේද? ඉතින් අර දහමට වෙලාව නැහැ කියන එක තමයි මේ නිකන් අදහසක් කිව්වේ. එතකොට දහමට වෙලාව නැති වෙලා තියෙන්නේ අපි මේ දහමේ වටිනකම දන්නේ නැති හින්දා. අපිට අනිත් දේවල් තමයි වටින්නේ. බලනකොට ඒ වටිනවා කියපු දේවල් එකක්වත් අපිට අරන් යන්න බෑ. අපි හම්බ කරන මොනවා හරි හම්බ කළා නම් ඒක කියලා යන්නවා. ඉතින් මේකේ දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ ඇයි? ඒ වැඩි කාලයක් තියෙන බුදු කෙනෙක් නැතුව බුදු කෙනෙක් පහළ වෙන්නේ ඇයි කියලා හිතනවාද? මම කලාතුරකින් නෙමෙයි. ඔව්. බුදු කෙනෙක් දේශනා කරන්නේ මොනවද? චතුරාර්ය සත්‍ය කියලා අහලා තියෙනවා නේද? එතකොට ඒ චතුරාර්ය සත්‍ය ලෝකෙ තියෙනවා, එයාට පේන්නේ. බුදු කෙනෙක් ඒක අවබෝධ කරලා දේශනා කරනකම් කට්ටියට හිතා ගන්නවත් බැරි දෙයක්. ඒවා දැන් අපල දහමක් ටිකක් දන්නවනේ. මොකද පළවෙනි ධර්ම දේශනාව බුද්ධත්වයෙන් පස්සේ ධම්මසක්කායතන සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය කියනවා නේ. ඒකේ නෝ මේ කොටසක් ඔය විශේෂයෙන් චතුරාර්ය සත්‍ය ගැන කියද්දි වෙන වෙනම සත්‍ය වගේයක් අවබෝධ වුණා. මේක පෙර නොයසු විරු දහම සිංහලෙන් කිව්වොත්, පාලියෙන් කියනවා පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොයසු විරු දහම. කවුද රයසු විරු? මනුස්සෙක්, දෙවියෙක්, බ්‍රහ්මෙක්, මාරෙක්, කිසියම්ම කෙනෙක් නොයසු විරු දහම. එතකොට ඒ කාලේ මේ අහන්නවත් නැති දෙයක් තමයි මේ අවබෝධ කරලා දේශනා කරන්නේ. ඒකට තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒකයි. එතකොට චතුරාර්ය සත්‍ය පළවෙනි එක මොකද්ද? දුක්ඛ සත්‍ය නේද? එතකොට ඒ දුක කියන එකටත් ඔය කතාව කියන දුක කියලා දෙයක් අවබෝධ වුණා. මේක පෙරණැසු විරු දහමක් කියලා. දැන් ඔබතුමාලා කිව්වේ මේ මාර්ගය කියා දෙන්න කියලානේ. ඇත්තම කිව්වොත් මාර්ගය කියා දෙන්න බෑ. මාර්ගය තමන් උපද්දව ගන්න ඕන. හැබැයි මාර්ගය තියෙන්නේ මොකටද කියලා දැනගන්න ඕන. මොකටද මාර්ගය තියෙන්නේ? නිවන් දැකීම. නිවන් දැකීම කියන්නේ දුක දුක නැති වෙනවා. දැන් අපි මේ දැනට කරන දේවල් කරන්නේත් අපි දුක නැති කරන්න හිතාගෙන නේද? සාමාන්‍ය ජීවිතේ ඒ වුණාට දුක නැති වෙලා නැහැ.
වැඩි
වෙනවා නේද? දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි ওই දුක කියලා කතා කරාට බුදුහාමුදුරුවෝ කියන්නේ මේ දුක්ඛේ ඥානය කියන එක සාමාන්‍ය කෙනෙකුට නැහැ. දුක පිළිබඳව නුවණ. දුක කියන්නේ මොකද්ද කියන එක. අපි හිතනවා අපි දුක දන්නවා කියලා. හැබැයි දන්න දුක නැති කරන්න තමයි අපි කරන වැඩ ටික කරන්නේ. ඒකම ඉස්සෙල්ලා හරි දැන් දහම ගැන හොයන එක නෙමෙයි අපිට වැදගත්ම වැඩේ, අනිත් දේවල් ටික. ඒ කියන්නේ දුක නැති වෙන්නේ අනිත් දේවල් වලින් කියලා හිතන හින්දා. ඒ සම්පූර්ණ දුක්ඛේ ඥානං කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේ සත්‍යය දුක්ඛේ අඥානං කියලා. දුක පිළිබඳ ඥානය නැහැ. කතා අපි හිතුවට මේ නිවන් මාර්ගය කියලා අපි දැන් දුක දැකලා නැත්තම් නිවන් මාර්ගය අපිට වැදගත් කමක් නැහැ. නිවන කියන්නේ දුක කැටි කරන එක නේ. ඉතින් දුක කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම් එයාට ඒකේ ඒ මාර්ගයේ වටිනකමක් නැහැ. දැන් අපි දන්න දුකකුත් තියෙනවා. දුක දන්නේ නැහැ කිව්වට අපි හොඳට දුක් විඳිනවනේ නේද? මම ඇහි ජීවිත කාලේ වැඩිපුර ඉඳලා තියෙන දුක් දසක
දුක් දැනුනේ
මේ තමයි දැන් ඔකට බුද්ධ දේශනාව තමයි මේ සත්‍යය දුක දකින්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරන දුක දැක්කොත් බැරි වෙලාවක් මොකක් කියලාද? තවත් මොහොතක්වත් සමා වෙන්නේ නැහැ. නේ.
ඒක
ඒක තමයි. දැන් අපි දුක නැති කරගන්න එක එක රස්සාවක් කළත්, ගෝවිතෙන් කළත්, පවුල් හැදුවත්, ඉඩ කඩන් අරවම වගේ දේවල් හැදුවත් ඔක්කොම කරන්නේ මේ දුක නැති කරන්න හරි අඩු කරගන්න හරි. ඒක බුදුහාමුදුරෝ දේශනා කරන මේ දුක දුක විදිහට දැක්කනම් එහෙම තවත් මොහොතක්වත් පමා වෙන්නේ නැහැ. ඒකට උපමාවකුත් දෙනවා නේ. මොකද්ද උපමාව? හිස ගිනි ගත්ත කෙනා ගිනි නිවන ලෙස. දැන් ඔය උපමාත් අපිට ටිකක් පරණ වැඩි. මං ඔය අපේ කතා කරද්දි කියන නෑ. ඒ කිව්වට එච්චර දැනෙන්නේ නෑ. දැන් මෙහෙම ඉද්දී අපි හිතමු මොකක් හරි ඔය ගල් පාරක් හරි මොකක් හරි ඇවිල්ලා අපේ ඔළුවේ වදිනවා, ලේ ගලන්න ගන්න කිය. මට හිතා නැත්තම් ඔය ඉන්න ගමන් මොකක් හරි සර්පෙක් කියලා දෂ්ට කළා හරි මොකක් හරි වුණා හරි. දැන් මොකක් කරයිද? අපේ මේ ධර්ම සාකච්ඡාවක් යන ඕක ඉවර වෙනකන් ඉඳලා අපි බෙහෙත් කරමු කියලා බලා ඉන්නවද? මේක පැත්තක දාලා ඔක්කොම එක දුවනවා නේ නේ. අන්න ඒක තමයි. දැන් ගල් පාරක් වැදිලා ලේ ගලනවා නම් එහෙම අපි මොහොතක්වත් සමා වෙන්නේ නැහැ නේද? ඒකට බෙහෙත් කරන්න. එතකොට දැන් හිත ගිනි ගත්තා කියන්නේ මේ ගින්දර ඇවිල්ලා ඒ වෙලාවට පොඩ්ඩක්වත් සමා වෙයිද? ඒකෙන් බේරෙන්න පොඩ්ඩක්වත් සමා වෙයි. අනේ බුදුහාමුදුරුවෝ දෙන උපම අපේ වරිවි. ඒකට දුක දුක විදිහට දැක්කොත් එයා තව මොහොතක්වත් සමා වෙන්නේ නැහැ කියන ඒ දෙකෙන් ගැලවෙන ගැලවෙනවා. දැන් අපි බැලුවත් ඕගොල්ලන්ගේ වචන වලින්ම කිව්වොත් දැන් සමා වෙනව නෙමෙයි. දහම නෙමෙයි අනිත් වැඩේ. එතකොට ඒකෙන් තේරුම් ගන්න දැන් ලේ ගලනවා දැක්කොත් එහෙම අපි පමා වෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ දැන් මේ සත්වයා මහා දුකක ඉන්නවා. ඒ බව දකින්න නුවණ නැහැ. දුක්ඛේ අඥාන. අපි දැන් දුක්ඛේ ඥානං බුද්ධ ඥානං කියලා වන්දනා කර කර ඉන්නා මිසක් ඕක අපේ ඥානෙ කරගන්න බලන්නේ. මේ ලැබිලා තියෙන්නේ බොහොම දුර්ලභ අවස්ථාවක් කියන එක අපිට තේරෙන්නේ නැහැ. ඕන තරම් අහලා තියෙනවා නේද? මේක ජන සම්පත්තියක් කියයි ඌ එක එක විදිහට නේද? කලාතුරකින් ආයි ලැබෙන්නේම නැති අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඌ මොනවා කිව්වත් අපිට ඉතින් ඕන කමන්නේ. ඒ ඕනකම නැති වෙන්න හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ දුක පිළිබඳ නුවණ නැහැ. ඒකයි මේ දුක කියන එක දුක්ඛේ ඥානං කියන එක පුබ්බේ අනනුස්සිතේසු ධම්මේසු කියන්නේ. ඒ කාලෙත් ගොඩාක් අය දුක නැති කරන්න කියලා උත්සාහ කළා. හැබැයි ඒගොල්ලන්ට දුක්ඛේ ඥානං තිබුණේ නැහැ. ඒ කියන්නේ ගිහි ගෙයින් ඇස්සලා නේද තාපසාරාමවල එහෙම ගොඩාක් කට්ටිය කියන්නේ. සිදුහත් කුමාරයාගේ කාලේ ඒගොල්ලොත් යම් කිසි දුකකින් මිදෙන්න උත්සාහ කළා. හැබැයි සිදුහත් කුමාරයාගේ කාලේ තිබුණ දුක පිළිබඳව අවබෝධයට දුක්ඛේ ඥානං කිව්වේ නැහැ. මේ බුද්ධත්වයේ ලැබල පළවෙනි ධර්ම දේශනාවේදී තමයි මේ දුක පිළිබඳව ඥානයක් ඇති වුණා. මේක පෙරණෝයසු විරුද්ධව. එහෙනම් ඊට කලින් දැනගෙන හිටියක නෙවේ. සිද්ධාර්ථ කුමාරයා දැනගෙන හිටිය එක නෙවෙයි බුදු බුද්ධත්වයේ ලබන කොට දැනගත්තේ. ඒත් අපි අහලා තියෙන්නේ අර දිහිකේ කල කිරුණා නැත්නම් මොනවාද අතර පෙර නිමිති දැක්කා එතකොට දුක අවබෝධ වුණා කියලා නිහිතෙන්. එතකොට නෙවෙයි දුක අවබෝධ වුණේ. එතකොට යම් කිසි ඔය අපි දකින මට්ටමින් දුකක් දකින්න ඇති මේ අපි ඉඳින්නේ දුක් කියලා. ඒක හැබැයි දුක්ඛේ ඥානයි නෙවෙයි. කෙනෙක් අපි හිතන්නේ දැන් වායසට යන එක දුකයි, ලෙඩ වෙන එක දුකයි නේද? මැරෙන එක දුකයි. ඒවත් කියලා තියෙන අයනාට ඒක පෙරණායසු විරුධහමද්ද. ඉස්සෙල්ලත් මැරෙනවා ලෙඩ වෙන අය දුකයි කියලා දන්නේ නැද්ද? ඒකට බෞද්ධ වෙන්න ඕනද මේ දුකයි කියලා දැනගන්න? ඒක එතකොට පෙරණායසු විරු නුවණ
තිබුණද?
හැමෝම දන්නේ
නැහැ.
ලෝකේ මිනිස්සු දන්නේ නැහැ. නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දුක්ඛේ ඥානං කියන එක පෙර නොයසෝ විරු ධම. සුභේ අනනසුපේසු ධම්මේ. ඒකම කියනවා දුක කියන එක කවුරු හරි දැක්කොත් තව මොහොතක්වත් සමා වෙන්නේ නැහැ කියලා ඒකෙන් නිදෙන්නේ. එතකොට ඔන්නයි අවබෝධය ආපු අය තමයි ඒ කාලේ රජකම දාලා පැවිදි වුණා. නෑ හිතන්න රාජ කුමාරවරු නේ මේ රහත් වෙනවා මඟඵල ලබන්නේ. අපිට රජවරුන්ට කරන්නේ දේවල් නැහැනේ. රජ කුමාරවරු ඒක නේ. ඒකොල්ලෝ ඒවා තේරලා මේ දහමෙන් ප්‍රතිඵල ලබන. අපිට දහම අහන්න ලැබුණත් එහෙම ඕන කමක් නැහැ. ඒකට හේතුව තමයි තේරුම් ගන්න මේ දුක්ඛේ ඥානං කියන එක නෑ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දුක පිළිබඳව දැක්කොත් එහෙම තවත් මොහොතක්වත් සමා වෙන්නේ නෑ කියන ඒ දුකෙන් ගැලවෙන්න. මම අපේ ඔය අවුරුදු 3-4කට කලින් මට සිද්ධියක් අහන්න ලැබුණා. ඔය පත්තරේ එහෙම ලියා අර මොකද ගෑස් ටැංක් ලීප් මේකක් ගිනි අරන් කෙනෙක් පිච්චිලා මැරුණා කියලා. දකින්න ඇති ඒ පත්තරේ එහෙම. කුස්සියේ ගෑස් ලීපක් ගිනි අරගෙන කියලා. මතකද දන්නේ? දැන් ටිකක් පරණයි. අපේ 7-8ක් විතර වෙන්නේ ඇති. මංගල ලංකාවේ හැමතැනම වගේ යනවනේ වැඩසටහන් තියන්නේ. එක තැනකදී මට හම්බ වුණා මේ ඒ නෝනාගේ මහත්තයා තමයි නැති වෙලා තියෙන්නේ. ඉතින් මට එක්කෙනෙක් යාහද කියලා මට මතක නැහැ. නෝනා හරි කවුරු හරි මට ඔය කතාව කිව්වා ඒ නැති වුණා හැටි. ඉතින් මේ දෙන්න විතරයි ගෙදර ඉඳලා තියෙන්නේ. එතකොට මේ මහත්තයා ගිහින් මොකක් හරි කරන්න ගිහිල්ලා ගිනි ඇවිදිලා. ඉතින් මෙයා කුස්සියේ ඉඳන් සාලෙට ඇවිල්ලා දැන් පුතුවේ වාඩි වෙලා දැන් ගිනි ගන්නවා ඇඳුම් ටික. කෑ ගහගෙන එනකොට ඉතින් නෝනා ඇවිල්ලා කියනවලු මේ ඔන්න ගිනි ගන්නවා. මෙයා කියනවලු අරහෙට යන්න එපා කියලා නෝනාට කියනවා. දැන් මෙයා ගින්න නිවා ගන්න උත්සාහ කරන්නේ නැහැ. එයාගේ හිතේ තියෙන්නේ නෝනා පිච්චෙයි කියලා තෙන්ට ගිය. එහෙම ඉඳලා තමයි මේ මෙරිලා තියෙන්නේ. කියන්නේ කාලේ ඇවිල්ලා පුතුවේ වාඩිලා ඉඳන් කියනවලු මේ කෑ ගහගෙන ඇවිල්ලා නේද ගන්නවා කියලා. ඒක නිවා ගන්න කියනකොට ඔහ යන්න එපා ඔය පැත්තට යන්න එපා කියලා ඒක කියන්නේ. හරි මේ ඇත්ත සිද්ධිය මට නිකන් ඒක උපමාවක් වගේ. දැන් එයා පිච්චි ඉද්දි පිච්චෙනවා දැනිලා නැහැ. ඒක දැනුණා නම් සමහර විට ඒ වෙලාවේ බිම පෙරළුණා නම් හරි මොකක් හරි කරලා මේ වෙලා ඒකවත් වෙන්න බේරෙන්න තිබුණා. එයාගේ ඔළුවේ වැඩ කළේ වෙන එකක්. එහෙනම් තමන් පිච්චෙන බව දැක්කේ. එතකොට ගින්න නිවන්න උත්සාහ කරන්නේ නැහැ. ඔළුවේ ගින්න ඇවිලුණත් අපි ඇවිලෙනවා කියලා දැක්කේ නැත්තම් අපිට වෙන වැඩ තියෙනවා. මේක නිවා ගන්න හැටි ඔන්න ඔය වගේ සිද්ධියක් මේ පෙන්නලා දෙන්නේ. දුක කියන එක දැක්කොත් තවත් මොහොතක්වත් සමා වෙන්නේ නැහැ. කොහොමද තමන්ගේ හිස ගිනි අරන් තියෙනකොට කෙනෙක් ඒක නිවා ගන්න උත්සාහ කරනවා. හැබැයි ඒක දැක්කොත් නිවා ගන්න එයා දන්නේ නැත්තම් ගිනි ගන්නවා කියලා නිවන්න උත්සාහ කරන්නේ. ඉතින් මට ඔය කතාව ඇහුවහම හිතුණා මේ අපිත් ඔය වගේ නේද කියලා. මේ දහම මෙච්චර ඒ බුදුහාමුදුරුවෝ කියලා අපි දුක්ඛේ අඥාන මේ රේන සත්‍ය දුක ගැන දන්නේ නැහැ. බැරි වෙලාවත් දැනගත්තොත් මොහොතක්වත් පමා වෙන්නේ නැහැ කියලා ඔය උපමාව
දෙන්නේ. මේ උපමාවත් ඒකට
සාපේක්ෂයි. ඔව්. එතකොට දැන් අපිට දහම අහන්න ලැබිලත් අපිට උක වැඩක් නැහැ. අපිට ඊට වඩා වැඩ තියෙනවා. ඒක ඇයි වැඩක් නැත්තේ? මේ දුක කියන එක අපි දකින්නේ නැහැ. කොච්චර මේ භයානක තත්ත්වයකද ඉන්නේ කියන එක. එතකොට බුදු කෙනෙක් බොරු කියන්නේ නේද? අපිව බය කරන. සිහිලුවටත් බොරු කියන්නේ නැහැ. ඒක ඇත්ත ඇති හැටි දැකලාමයි මොනවා හරි දෙයක් කියනවා නම් කියන්නේ. එහෙම කියලාම තියෙනවා. ඒ දැන් අපාය ගැන එහෙම විස්තර කරනකොට මේ මිනිස්සු බය කරන්න මං කියනවා නෙවෙයි. ඇත්ත ඇති හැටි දැකලා තියෙන ඇත්තමයි මේ කියන්නේ කියලා. දැන් අපිට ඒව අසුකට එච්චර ගානක් නැහැ නේද?
දැනෙන්නේවත්
නැහැ.
පැහැදිලිව.
ඊළඟට කියනවා මේ සසර යන සත්‍ය වැඩිපුර ගත කරන්නෙත් ඒ කියලා. එන්නේ අපි ගැන නෙවෙයි. ඒත් ගානක් නැහැ. ඇයි අපි හිතනවා දැන් අපි විඳින දුකක් තියනවා නැතුව නෙවෙයි. දැන් බුද්ධ දේශනා අනුව මනුෂ්‍ය ලෝකේ කියන්නේ සුගතිය. මේ ඒ සුගතියේ ඉඳනොත් අපි වැඩිපුර විඳින්නේ දුක් අපිට පේන විදිහට. මේ සුගතියකට කියොත් ඉතින් කතා කරන්න දෙයක් නැහැ නේ. කොහොම දුකක් ඇද්ද කියන එක. එතකොට මේ අපි කියන දුක් කර ඉස්සෙල්ලා කිව්වා කවුද නේද? සමහර වෙලාවට දුකයි සමහර වෙලාවට සැපයි. ඔන්නඔහොම කතාවක් කිව්වනේ. දැන් අපි කල්පනා කරන දුක් හැමතිස්සෙම තව එකකට සාපේක්ෂව අපි බලන්නේ. ඒකයි ඔය සැපයි දුකයි කතා කරන්නේ. බුදු කෙනෙක් පෙන්නලා දෙන දුකේ එහෙම දෙපැත්තක් නැහැ. මේ ලෝකය කියන්නේ දුකයි. කියන එකම ධර්මතාවයක් තියෙනවා. ලෝකය කියන්නේ දුක කියලා කියන්නේ. ලෝකේ තව තියෙන්නේ දුක මත. අපිට ඕක තේරෙන්නේ නැහැ. ඕක දැනෙන්නේ. ඇයි අපි ලෝකේ තියෙන ඒවා ඉන්නේ අපි සැප විඳින්න? අපි හිතාගෙන ඉන්නවා සැප විඳිනවා කියලා. එහෙම නැත්නම් ඒක ගැඹුරින් දැක්කොත් මහා දුකකයි. ඔය දුක දැක්කොත් දුක දැක්කොත් තමයි එකෙන් මිදෙන්න උත්සාහ ගන්න. ඉතින් එකපාරට දුක තේින්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. දුක්ඛේ ඥානං කියන එක ඇති කරගන්න එක්ක යම්කිසි ප්‍රඥාවකුත් ඕන. බුදුදහම හරියට ඇහෙන්නත් ඕන. ඒක අනිත් එක තමයි. දැන් අපි ගොඩක් වෙලාවට අහන්නේ මාර්ගය කියා දෙන්න කියලා. මතක තියාගන්න දුක්ඛේ ඥානක් නැත්නම් මාර්ගය උපදින්නේ නැහැ. තමන් පිච්චෙනවා කියලා දැක්කේ නැත්නම් ඕක නිවා ගන්න ඕන කමක් නැහැ. අපිට වෙලා තියෙන්නේ ඒක දැන් මේ මම හිතලා කියන දේවල් නෙමෙයි. මේ දේශනාවල තියෙනවා දුක පිළිබඳව ඥානය ආවේ නැත්තම් මාර්ගය පිළිබඳ ඥානයක් එන්නේ නැහැ. අපි කොච්චර මාර්ගේ වඩන්නේ නැදුවා දුක්ඛේ ඥානං නැත්තම් මග්ගේ ඥානං ඇති වෙන්නේ නැහැ. ඒකයි අපිට බණ ඇහුගට මාර්ගය ගැන නෙහන්. ඉතින් මොකටද මේක තියන්නේ? එක්කවර දැන් කතා කරනකොට කිව්වේ ටිකක් කල් වදලා ඊට පස්සේ අයින්නේ. ඒකයි දුක කියන එක ගැන නුවණක් ඇතිලා නැතිකම. මන් දන්නේ මං නම් මේ ධම හොයනකොට මං හැමතැනම ගිහින් කිව්වේ ඔය දුක ගැන කතා කරලාට මට නම් දුකක් තාම දැනෙන්නේ නැහැ. කියන්නේ අපි විඳින දුකක් තියෙනවා. හැබැයි ඕක වෙන්න බෑ මේ බුදුහාමුදුරුවෝ පෙන්වන දුක. මේ කතාවකට දුක ඊට වඩා බොහොම ගැඹුරු එකක් වෙන්න ඕන. ස්වාමීන් වහන්සේලාගෙනුත් ගිහින් ඇහුවා අර ලැබුණෝරුවේ එහෙම මතක් කළානේ. එතෙන්ට ගිහිනුත් මං ඇහුවේ මේ කොච්චර ඔය දුක ගැන කිව්වත් මට නම් ඒක දැනිලා නැහැ. වහන්සේලා ඔය පොතේ තියෙන දුකක් ගැන කියනවා මට නම් එහෙම දැනෙන්නේ නැහැ. මට මේ ඔය කියන අප්‍රමාදේ මට ඉන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඉසගිනි ගත්ත කෙනා ගිනි නිවන ලෙස උත්සාහයක් කරන්න මට එහෙම අවශ්‍යතාවයක් නැහැ. අපි අර වෙන වැඩ කරන ගමන් වේලාවක් තිබුණොත් මේකත් ටිකක් කරලා බලනවා. ඔය මට්ටමෙන් එහෙම හිතුනේ නෙමෙයි. ඉතින් දැනටත් එහෙම තමයි ගොඩක් බැලුවා. මේ ඒ කියන්නේ මේ දුක්ඛේ ඥානං කියන එකේ අඩුවක් නැතන එංගම් තමයි මම මේ දහම හොයන්න ගත්තේ. එතකොට පේනවා මේ දේශනාවල තියෙනවා මේ දුක්ඛේ ඥානං කියන එක આવොත් අනිත් ඥාන තුනක් එතනම තියෙනවා කියලා. සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඒ හතරම එකට එන්නේ. හරි. ওই ඥාන හතරට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒක අහලා ඇතිනේ. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං, අයං උච්චති සම්මා දිට්ඨි. මේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. එතකොට එක ඥානයක් ආවොත් ඒ ඥාන හතරෙන් ඉතුරු තුනම එතන තියෙනවා. තියෙන්න ඕන. දැන් දුක්ඛේ ඥානං ඇති වුණා කියනවා නම් කෙනෙකුට මග්ගේ ඥානං එතන තියෙනවා. ආයේ තව කෙනෙක්ගෙන් ගිහින් මාර්ගය අහන්න හේතුවක් නැහැ. ඒ වගේ තමයි සමුදේ ඥානන්වත් ආවොත් අනිවාර්යෙන් දුක්ඛේ ඥානන් තියෙනවා, නිරෝධේ ඥානන් තියෙනවා, මග්ගේ ඥානන් තියෙනවා. එහෙනම් නැත්නම් නිරෝධේ කියන්නේ මොකක්ද කියලා හරියට නොවන ආවොත් ඊතුරු ඥාන තුන එතන තියෙනවා. දුක කියන්නේ මොකක්ද? සමුදේ කියන්නේ මොකක්ද? සමුදේ නැති වුණත් මේ නිරෝධේ. එයා මග දන්නවා.
හතරම එකට බැඳිලා තියෙනවා.
හතරම එකට බැඳිලා
තියෙනවා. බැඳීමක් තියෙනවා.
තේරුම් ගන්න කොච්චර දහම දන්නවා කිව්වත් ওই ඥාන හතර නැත්තම් සම්මා දිට්ඨිය
නැහැ.
සම්මා දිට්ඨිය නැත්තම් මාර්ගේ පටන් ගන්න බැහැ. අරහත්ත්වයේ මාර්ගේ පටන් ගන්නවත් බැහැ. ඒක අපි ඉන්න තත්ත්වේ තේරුම් ගන්න ඕන. හැබැයි ඔකෙන් කියන්නේ ඒවා අවබෝධ කරන්න බැහැ කියන එක නෙමෙයි. හැබැයි නම් බුදුහාමුදුරුව දේශනා කරන්නේ නැහැ. අපිට පුළුවන්කම තියෙන අපි ඒක හොයන්නේ.
මට දැන් ඔයතන කිසිම ප්‍රශ්නයක් නැහැ.
දුක කියලා විස්තර කරන්න. මොනවාද? ජාති, ජරා, ව්‍යාධි, මරණ,
වයසට යෑම,
ලෙඩවීම, දුක. ඊළඟට තව කියනවා ප්‍රියයන්ගෙන් ප්‍රියයන්ගෙන්
ප්‍රියයෙහි
විප්‍රයෝග දුක්.
එතන දැන් අපිට හිතනවා ඒක දැන් ඒක අපිට අපි මහත්යෙක් හිතවත් නම් මහත්ය නැති වී යෑම හෝ නොදැක යෑම හෝ දුකක් ඒකත්
ඒ අපේ දරුවෙක් නැති වුණා දුක
මට වැටෙන විදිහක් මම යහන්නේ ඒක විසමන් ගන්න හරි
නෑ ඒක හොඳයි
එතකොට ඒ ටික දැන්
ඒ ඉතුරු ටිකක් කියන්නක අප්‍රියං හා එක්වීම
එක්වීමත්
ඒක අපි කියන තැන ඇති කෙනෙක්
ආවොත් කරදරයක්
කරදරයක්
තියෙනවා
ඒකත් දුක. එයාට
කරදර නම් ටික ඕලාරික මම
කියන්නේ. හරි. හරි. එතෙන්ට තමයි එන්න ඕන.
ඔය දමන්ති ඔය ටික ඕලාරිකයි.
ඕලාරිකයි කියන්නේ
වාසි දුක විස්තරයක් මරණ දුක ප්‍රියංගේ වෙන්වීමේ දුක අප්‍රියං පුදුලෙන් ගාමිනේ
ඒක ඔබකෙනි
දැන් ඔතෙන්ට එන්න කලින් සංකීර්ණ පංච උපාදානස්කන්ධ දුක්ඛය. ඒක අපිට තේරෙන්නේ නැහැ අර වගේ.
ඕක තමයි තේරෙන්නේ නැති දුක දැන්. මේ ඔක්කොට. ඔය කියන දුක දැන් බුදුරජාණන් වහන්සේ ලෝකෙට පහළ වෙන්න ඉස්සෙල්ලත් මේ දුක තිබුණා කියලා දැකලා තියෙනවා. නේද? ඒක ඒක අපිට දැන් අතට මිටට ගත්තාම උනත් එනම් පේන දුකක් වාගේ අරතික මේ
ඔව්
අරතික තමයි අතරමංගල මේ අපේ බෞද්ධ හැකියි
ඔව් ඒකත් හොඳයි දැන් මෙතන මොනවදෝ පාලි වචන ටිකක් තියෙනවා
ඒ එහෙම එකක් තියෙනවා
ලෙඩ උදා වගේ දැනෙන එකක් නෙවෙයි
නේ ඔව් ඒක ලෙඩ උනාම දැනෙනවා අපි
ඔව්
ඒක දුක අරතික මේ
හැබැයි ඔතන කියපු ටිකක් අපි ටිකක් ප්‍රශ්න කරන්න ඕන දැන් මම. මගේ හැටිය තමයි හොයනවා. කවුරු කිව්වත් එහෙම නිකන් පිළිගන්නේ. දැන් මරණය දුකයි කිව්වහම මට ආපු ප්‍රශ්නේ අපිට හැම මරණෙම දුකයිද? දුකයි.
එහෙම නැහැ.
දැන් මේක මොකද? ප්‍රභාකරන් මැරුණාම
දුක.
කිරිගත් කිව්වා. කොහේ එතකොට දුක නැහැ. එහෙනම් කොහොමද මරණය දුකයි? සාධාරණ ප්‍රශ්න ටික අහන්න ඕනේ. ලෙඩ වුණහන් ඉතින් හතුරට ලෙඩක් ඇති හොඳ වැඩේ. ඔහොම වෙලා මාදි. අපි කැමති කෙනෙකුට ලෙඩේ හැදුණා. ඔව් දැන් බලන්නකෝ දැන් අපි පිළිකා රෝහලට ගියොත් ඕන තරම් ඉන්නා. හැදිලා අපිට
සොලියට අල්ලු කරන්න නැහැ පවුලේ කියලා බලන්න. ඔව් මොකුත් නැහැ ඉතින්.
මගේ අම්මා දැන් ඉන්නවනේ හොස්පිටල් එකේ. ඉතින් ඒ ලෙඩු මැරිලා එක්ක යන අපිට දුක නැහැනේ ඇවිල්ලා අඬන්නේ. මරණේ දුක නාඩන්නේ. දැන් මොකද්ද අඩුගත් තියනා නේද?
මගේ කියලා මමත්
මරණේ දුකයි කිව්වනේ.
මරණේ දුකයි.
ලෙඩ වෙනවා දැන් කොච්චර ලෙඩු ඉන්නවද? ඒ ලෙඩු ළඟට ගිහින් අඬන්නේ. නැහැ ඕන්න ඔක තමයි දැන් මොකද්ද තියෙනවද අපි ගන්න දුකයි බුදුහාමුදුරෝ වෙන දුකයි
අර උපාදාන
මොකද්ද වෙනසක්
තියෙනවද උපාදාන එකට ගත්ත නිසා නැංග දුකයි කියන්නේ
ඔයි එහෙම නම් බුදුහාමුදුරෝ එහෙම කියන්නේ ඒක පංච උපාදානස්කන්ධ දුක්ඛ
කියලා හද ඒකත් වචනයක් වෙලා තියෙන්නේ
ඔව් දැන් මම ඔය ටික විස්තර කරන්න
ඕනේ
දැන් මම මේ ඔයගොල්ලෝ හිතන්න ඕනේ
හැබැයි
ඒක දන්නවා කිව්වට මම එතෙන්ට එන්නම්. එතන හොඳයි සාකච්ඡා කරන්න අපි. පංච උපාදානස්කන්ධ දුකයි කිව්වේ ඒ කියන එක හොයන්න ඕන.
දැනෙන මොහොතවා කියන්නේ.
දැනට තේරුම් ගන්න අපි දුක දන්නවා කියලා හිතුවට දන්නේ නැහැ.
දන්නේ
නැහැ. නැත්නම් ඔය ප්‍රශ්න අහනකොට උත්තර දෙන්න පුළුවන් නෑ. මරණේ දුකයි කියලා ඕනතරම් මැරෙනවා අපිට දුක නැහැ. මරණපි දුක්ඛා කියන එකේ මොකද්ද අඩුවක් තියෙනවා බුදුහාමුදුරන්ට වැරදිලාද අපිට වැරදිලා වැරදින්න ඕන සහම වැරදින්න බෑ ඒ කියන්නේ අපේ ප්‍රඥාවේ අඩුවක් කියන තැනින් හොයන්න එතකොට අන්න දැන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛා කියලා දෙයක් කියලා තියෙනවා ඒක දැන් අපි ටිකක් දන්නේ නැහැ කියලා හිතමු. කර දන්නවා කියපු ටිකක් අපි බලනකොට දන්නේ නැහැ. ඈ ඒ මට්ටමින් හොයන්න ඕනේ. ඒකට අපි නොදන්න දෙයක්මයි බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඊළඟට ඔය දුක්ඛ දුක්ඛ කියන එක තුන් ආකාරයකට විස්තර කරනවා. දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ. ඒක දැනගන්න එක හොඳයි.
අහලා තියෙන විපරිණාම දුක්ඛ කියන්නේ කොයි විදිහේ?
වෙනස් වෙන එක.
අනිත්
එක දුක්ඛ දුක්ඛ.
ඒක කොයි
විදිහේ? දැන් අනා දුකක් ආවා. කොන්ද රිදෙනවා කියමු තුනට යමාරු. දැන් ඕක තියනකම් දුකයි නේද? දුක්ඛ දුක්ඛ. නැත්? දැන් විපරිණාම දුක්ඛ කියන්නේ වෙනස් වෙනකොට දුක වෙනස් වෙනවා නම් දුකයිද? මනා වෙනස් වෙනකොට දුක.
ඇයි වේදනාව නේද?
වේදනාව නෙමෙයි මං අහන්නේ.
වේදනාව ඉවත් වෙනකොට ඇඟට සුවයක් එනවනේ.
ඔව්.
ඒ සුවේ එනකොට ඉතින් එතන සැපක් විඳිනවා නේද?
ඔව්. එහෙනම් ඒක විපරිණාම දුක්ක වෙන්න බෑ.
ඒක
තමයි. ඔව්. හොඳයි මේ ප්‍රශ්න කරන එක. ඔය ප්‍රශ්න ඒ කාලෙත් අහලා තියෙනවා. මේ දැන් අපි දුකේන වෙනස් වීම මොකද්ද? දැන් අම්මා දුකේන වෙනස් වීම දැන් අපි වයසට යන එක.
මේක දුක තමයි.
මේක දුකයි. එතකොට ඒ වෙනස් වීම දුකයි නේද?
ඒකත් දුක.
ඊළඟට අපි දැන් ඔන්න කැමති විදිහට මොකක් හරි තියෙනවා. දරුවෙක් ඉන්නා හොඳට ඉගෙන ගන්නවා, හොඳ නිරෝගීව ඉන්නවා. එයාට එකපාරට ලෙඩක් හැදෙනවා, ඩෙන්ගු හැදෙනවා. දැන් අර නිරෝගීකම ඉවරයි, වෙනස් වුණා නේද? දැන් දුකක් ආව නේද? ඒකට අපි කැමති දේ ඒ විදිහට නැති වෙනකොට දුකයි ඒ විපරිණාම දුක. ඔක තියෙනවා මේ මේ හැමතිස්සම සූත්‍රවලිනුත් කියනවා. මොකද මේ මගේ අදහස් නේ, මේක බුද්ධ දේශනාවල තියෙනවා. චුල්ල වේදල්ල සූත්‍රය අහලා ඇති. අර විශාක උපාසක ධම්ම දින්න රහතන් තෙරණියගෙන් අහන ප්‍රශ්න. ඒකට ඔය වේදනා ගැන අහනවා. වේදනා જાති කීයක් තියෙනවද? තුනක් තියෙනවා. දුක් වේදනාව, සැප වේදනාව, අනිත් එක අදුක්කම අසුක කියලා කියන්නේ. ඒක නැදහත් කියලා දාමුකෝ දැනට. අහලා ඇතිනේ නේද වේදනාව? එතකොට අහනවා ඒවා හැමතිස්සෙම දුකයිද කියලා. දුක් වේදනාව හැමතිස්සෙම දුකයිද කියලා අහනවා. එතකොට දෙන උත්තරේ තමයි ඒක තితి දුක්ඛ. ඒක පවතින එක දුකයි. දුක් වේදනාව පවතින එක දුකයි. මේක වෙනස් වෙන එක සැපයි කියනවා. විපරිණාම සුඛා කියලා. එහෙමයි උත්තර දෙන්නේ. ඔය කියපු දෙයමයි. කොන් දෙකක් කොම තියනකන් දුකයි. ඔක වෙනස් වුණොත් සැපයි. සමීප වුණොත් සැපයි. ඒක තියෙනවා හැමම දේශනාවක්. ඊළඟට සුඛ වේදනාවේ අහනවා හැමතිස්සෙම ඔක සැපයිද කියලා. නැහැ කියනවා. සුඛ වේදනා පොඩ මේ දේශනාව අහගන්න කියලා කියන්නේ. සුඛ වේදනාවේ පවතින සැපයි. ඒකේ විපරිණාමය තමයි දුක. හරිද? තේරුණාද දැන් කීපේ? දුක්ඛ වේදනාව තියෙන එක දුකයි, වෙනස් වීම සැපයි. සුඛ වේදනාව තියෙන එක සැපයි, වෙනස් වෙනා යන එක දුකයි. සුඛ වේදනාවට කියන්නේ විපරිණාම මේ නැහැ. තితి සුඛ විපරිණාම දුක්ඛ කියලා. විපරිණාම කියන්නේ වෙනස් වෙන එක. ඊළඟට මේ අහමහා ප්‍රශ්න ටිකක් අහනවා මම මේ මේකට සම්බන්ධ හින්දා ඒක මේ දේශනාවෙන් කියයි. හැබැයි ඔය කියන දෙක මම දැන් වචන තුනක් කිව්වා නේද? දුක්ඛ 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 විපරිණාම දුක්ඛ සංඛාර දුක්ඛ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අපි ඔය කතා කළේ දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි විතරයි. සංඛාර දුක්ඛ කතා කළේ නැහැ තාම. අනේ මේ වගේ තමයි ඉස්සෙල්ලා අර ජාති ජරා ආදී මරණ කතා කළාට පංච උපාදානස්කන්ධේ කතා කළේ නැහැ. ඒක තමයි අපි අපිට නොපෙනෙන පැත්ත තියෙනවා. නෙමෙයි. ඒක
දකින්නේ.
මේවා අපි අපි අර සාපේක්ෂව අපි අත්විඳින ඒවා. සැපයි දුකයි අතර පැන පැන ඉන්නේ ඒවා. ඒ කියන්නේ ලෝකයා සාමාන්‍ය කෙනා දුකයි කියලා හිතන එකයි සපයි කියලා හිතන එක කොයි තියෙනවනේ. ඒ දෙක තමයි දුක්ඛ දුක්ඛ විපරිණාම කියලා විස්තර කරන්නේ.
අර දෙකම එක සමාන දුක් දෙක. දැන් මේ විදිහට මහත්යෙක් ආවොත් විපරිණාම දුක්ඛ 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 එතකොට අපිට කියපු අර සාම දැන් ඔය කියපුට එතනයි.
එතකොට අපි මේ 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 ඔය ලෝකෝත්තර දර්ශනේ තේරුම් ගන්න නම් එක්ක පංච උපාදානස්කන්ධ දුකයි කියන එක තේරුම් ගන්න ඕනේ. එහෙම නැත්නම් සංඛාර දුක්ඛය කියන එක
තේරුම් ගන්න. සමාන්තරතාවයක් තියෙනවා නේද?
ඔව්. සමාන්තර.
ඔව්.
ඒව තමයි බුදු කෙනෙක් පෙන්නන මේ අනිත් අය නොදන්නේ.
ලෝකෝත්තර දුක ඒක තමයි.
ලෝකෝත්තර දර්ශනේ තියෙන්නේ දුක්ඛාර සත්‍ය කියන එක. දුකයි දුක්ඛාර සත්‍ය දෙකක් තව විදිහට කියනවා. ඒ කියන්නේ දැන් අපි මනුස්ස ලෝකේ දුක තියෙනවනේ. අපායේ ඊට වඩා දුකයිනේ දිව්‍ය ලෝකේ.
හැප
දුක කියන එක නැහැ වගේ නේ. රක්ම ලෝකේ හැරීට කියුව කොහෙත්ම දුක නැහැ අපි දන්න විදිහට. දුකකට වැටෙනවා මං අහන්නේ දිව්‍ය ලෝකේ ඉද්දි.
දිව්‍ය ලෝකේ ඉතින් තමයි ඉතින් වැටෙනවා ආයි දුක.
හරි ඒ වෙන්නේ අනාගතේනේ. දිව්‍ය ලෝකේ අපි හිතමු කල්ප කල්ප ගණන් ආයුෂනේ.
ලක්ෂ 100ක් ඉඳලා ලක්ෂ 100ක් ඉඳලා.
ඒ ඒ කාලෙදි.
ඒකෙන් ගියවරේ මොකටද?
එතකොට දුක නැහැ නේ.
ඔව් ඉතින් යන්න
තැනක් තියෙනවනේ. හරි ඊට පස්සේනේ මං අහන්නේ දැන් දැන් ඔන්න මනුෂ්‍ය ලෝකෙ ඉද්දි අපි සැපයිද කියලා ඇහුවොත් සැපක් තියෙනවා දුකක් තියෙනවා නේ. අපායෙ ඉද්දි ඇහුවොත් දුකම විතරයි. මීරයි. දිව්‍ය ලෝකෙ ඇහුවොත් ඒ ඉන්න කාලෙදි මං අහන්නේ ඊට පස්සේ කතාව නෙමෙයි. ඊට පස්සේ කියන්නේ ආ ඒ මනුෂ්‍ය ලෝකෙ අපායට හරි ගියොත් නේ. එහෙ යන කතාව නෙමෙයි අනාගත දුක නෙමෙයි මේ අහන්නේ. ඒක ඉද්දි. අපි දන්න විදිහට දිව්‍ය ලෝකේ දුක නැහැ. නේද? ලෙඩ වෙන්නේ නැහැ, වයසට යන්නේ නැහැ, ස්පිරිතාල නැහැ නේ දිව්‍ය ලෝකේ නේද? ඔව්. එතකොට ලෙඩ නම් දුක තියෙන්න බෑ. බඩගිනි වෙන දුකත් අපි අහලා නැහැ නේ දිව්‍ය ලෝකේ තියෙනවා කියලා. නේ දැන් ඔන්න ඒ වුණාට ඔන්න දැන් නුවණින් අහන්න දුක්ඛ ආර්ය සත්‍ය එතන නැද්ද? තියෙනවා. දුක නැති වුණාට දුක්ඛ ආර්ය සත්‍ය නැති වෙන්නේ නැහැ. නේද? චතුරාර්ය සත්‍ය ඔය හැම ලෝකෙටම පොදුයි. පිස්සෙක් තලයටම පොදුයි. බ්‍රහ්ම ලෝකෙටත් පොදුයි. අනේ ඒකයි මේ දුකයි දුක්ඛාරය සත්‍යය කියන්නේ දෙකක් කියන්නේ. දැන් අපි බලන්නේ මේ මේ අපේ කායික දුක හරි මානසික දුක හරි. ඒක දුක. දුක්ඛාරය සත්‍ය නෙවෙයි. මොකද කෙනෙකුට දුක කෙනෙකුට දුක නෙවෙයි. නේ. ඉතින් අපි ඉස්සෙල්ලාගත් එකම ගමුක එක්කෙනෙකුට ලෙඩක් හැදෙනවා. තව කෙනෙකුට ඒක දුකක් නෑ
නෑ ඒකට
එහෙම නැත්තම් කන කෑමක් ගන්න සමහර ඒවට දූරියන් වගේ එකක් කෙනෙක් කැමති කෙනෙක් අකමැති කෙනෙකුට ඒක සැපයි කෙනෙකුට දුකයි. එතකොට ඒ පුද්ගලයා නුව වෙනස් වෙලා නේ. ඒක ආර්ය සත්‍යයක් වෙන්න පුළුවන්
නෑ.
ආර්ය සත්‍ය කියන එක වෙනස් වෙන්නේ. අදට තේරුම් ගන්න මේ දුකයි දුක්ඛාරය සත්‍යයි කියන්නේ දෙකක්. අපි කියන දුක අපිට අපිට ගෝචර මත්තම. ඒක ආර්ය දර්ශනයේ නෙවෙයි. දුක්ඛාරය සත්‍ය දැක්කොත් මේ මනුෂ්‍ය ලෝකේ ඉතරනේ දිව්‍ය ලෝකෙත් දුකයි කියලා දකින්නවා. දැන් අම්මා දිව්‍ය ලෝකේ දුකයි දකින්නේ දිව්‍ය ලෝකෙදි නෙමෙයි. ඒකෙන් ආයේ වෙන තැනකට ගියෝ. ඒ වෙන තැනත් දුකයි කියන්නේ. දිව්‍ය ලෝකෙත් තියෙන එකයි දුක්ඛාරය සත්‍ය. බ්‍රහ්ම ලෝකෙත් තියෙන එක
දුක්.
ඒ ටික අහුවෙන්නේ මතක තියාගන්න අර අපි නොදන්න ටික තේරුම් ගත්තොත්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක හරි සංඛාර දුක්ඛ. මොකද දිව්‍ය ලෝකෙත් පංච උපාදානස්කන්ධේ තියනවද නැද්ද?
තියෙනවා. තියෙනවා.
තියෙනව නේද? පංච උපාදානස්කන්ධ. සංඛාර කියන ඒවා
එව්වත් තියෙනවා.
එව්වත් තියෙනවා. සංඛාර කියන්නේ මොනවද මේ?
පිටිවිලි.
හේතුප්‍රත්‍යයෙන් හටගන්න ඒවාට සංඛාර කියන්නේ. ඈ? පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවද? යාති පහ මොනවද? රූප, වේදනා, සංඤා, සංඛාර, විඤ්ඤාණ. මේ පහ දිව්‍ය ලෝකෙත් තියෙනවා. මේ පංච උපාදානස්කන්ධ දෙවියන්ට තියෙනවා. කෙටියෙන් ඒක දුක කිව්වා නම් ඒ දුක නැති වෙන්න බෑනේ දෙවියන්. ඒ අනාගතේ එන දුකක් නෙමෙයි, මරුණායින් පස්සේ එන දුකක් ගැන නෙමෙයි බුදුහාමුදුරුවෝ කතා කරන්නේ. ඒකත් මතක තියාගන්න.
ඉන්නකම්.
එහෙනම් අපි තේරුම් ගන්න වෙනව නේද මේ පංච උපාදානස්කන්ධය දුකයි කිව්වේ මොකද? එහෙම නැත්නම් සංඛාරයේ දුකයි කිව්වේ ඇයි? එතකොට තමයි අපි නොදන්න දෙයක් කොන්න දේශනාවකින් මේ බුද්ධ දේශනා අහන්න ඕන, ඒක දකින්න ඕන. ඒක මේ තනියෙන් හිතලා අවබෝධ කරන්න පුළුවන් ඒවා නෙවෙයි. ඒ නිසා තමයි අපිට දහම අහන්න ලැබෙන එක ක්ෂණ සම්පත්තියක් කියන්නේ. ඔක ඇහුනේ නැත්තම් කවදාවත් තනියෙන් හොයාගන්න බැරි දෙයක්. එතකොට අන්න දැන් නොදන්න දෙයක් ඇහුනහම ඒක ටිකක් හොයලා බලන්න ඕනේ. පංච උපාදානස්කන්ධේ දුකයි කිව්ව තැනින් හරි, සංඛාර දුක්ඛේ කිව්වේ ඇයි කියන තැනින් හරි හොයන්න ඕන නේද? ඒක අපි සාමාන්‍යයෙන් හිතන එක නෙමෙයි. දැන් අපි සාමාන්‍යයෙන් හිතපු ඒවා මෙහෙ තිබුණා දිව්‍ය ලෝකේ නැහෙනි කියන දුක් නේද? කවදාවක විස්තර කරන්නේ තියෙනවා. අපි අපි එක කියන්න පුළුවන් එකම දේ කවදා හරි එහෙ ආයෙස ඉවර වුණහන් ඉතින් ආයෙ අපායට හරි අනුෂ්‍ය ලෝකෙට හරි එනවා. එතකොට දුක් විඳිනවා කියන්නේ දිව්‍ය ලෝකෙ දුක් විඳිනවා කියන්න බෑ. එතකොට අනවයි දැක්මෙන් එහාට යන්න වෙනවා. මේ මේ 31 තලේ කොහේ හිටියත් දුකයි. ඒකත් ලෝකයනේ. ලෝකය කියන්නේ දුකයි කියලා මේ බුද්ධ දේශනාවේ තියෙනවා. හරි ඉස්සෙල්ලා කිව්වේ නේද? තර්මේ තුන් ලෝකේ. කොහේ හිටියත් දුක කියන එක ඒ ආර්ය සත්‍ය තේරුම් ගන්න නෑ.
ඊගාරේ ආර්ය සත්‍ය දුක දැක්කේ නැත්නම් කොහේ හිටියත් දුක. එළුවා.
දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි 요거 දැකලා නැහැ.
දැකලා නැහැ. ඒක තමයි ඊට තමයි කරගන්නේ.
ඒක තමයි දුකෙන් ගැලවෙන්න අපිට අවශ්‍යතාවයක් නැහැ.
නැත්තම් ඊයේ කොහෙද යන්නේ කොහමයි?
ඉතින් ඒ හින්දා තමයි මං කිව්වේ දැන් මගේ මාර්ගය ඇහුවට මට නම් ඕක කියා දෙන්න බැහැ. ඒකමෝ මාර්ගය වන්න කලින් දුක තේරුම් ගන්න.
ඒකයි. ඒකයි ඒක තේරුම් ගන්න.
දුක්ඛාරය සත්‍ය. ඒක තේරුම් ගත්තොත් මාර්ගය දැනගන්න. මම කාගෙන්වත් අහන්න ඕනේ. දැන් අපි බලමු අර කරුණු දෙකෙන් මේක පොඩ්ඩක් තෝරගන්න.
මුලින්ම පේරගන්න.
දැන් පංච උපාදානස්කන්ධය කියනකොට ජාති පහක් කිව්වනේ. එහෙනම් රූප වේදනා සංඤා සංඛාර විඤ්ඤාණ.
එතකොට මහත්තයා ඒකේ පොඩි සුක්ෂ්මයක් කියන සමානයි.
හා.
දැන් ඕක සිරුම් වෙනකොටද වේදනා සංඤා චේතනා පස්සෙන් චිත්තද රූප
සියුම් වෙනකට කියන්නේ මෙහෙමයි.
හිම කරන්නේ මෙතන තියෙනවා.
නෑ මෙහෙමයි. ඒක මම වචන ගොඩාක් දාගන්න කැමති නෑ. මේ මොකද හැමෝටම තේරෙන මට්ටමින් කතා කරන්න ඕනේ.
ඔව්.
ඒ වෙන් ඕනනම් මම කියා දෙන්න.
නෑ ඒක තමයි
ඒක. මෙහෙමයි. ඔක අර දැන් ඒ අහපු ප්‍රශ්නයක් කියනවනේ චිත්තචෛතසික කියලා කියන දේ
තියෙනවා. රූප.
රූප චිත්තචෛතසික. ඔවට කියනවා ලෝකේ කියලා.
ලෝකේ.
නැත්තම් ඔවට තව නමක් දෙනවා සංකත ධර්ම කියලා. අපි සංකත කියන්නේ හේතුප්‍රත්‍යයෙන් උපන්. තව විදිහට කියනොත් ඔවා සංඛාර.
සංඛාර. අරුත්‍රේත.
සංඛාර දුක්ඛේ කියලා එක තමයි අපිට පේන්නේ නැති තැන ඔවා දුකයි කියන්නේ.
දැන්
හරි. ඒක කියන වචන ඔක්කොම උතර තියෙනවා.
ඒක තමයි කියනවා බැබ්බලා තියෙනවා. මේකයි වචන දෙකක් තියෙනවා.
ඒ ඔක්කොම දුක. ඒ අසංකත කියන්නේ නිවන විතරයි. අභිධර්ම ටිකක් අහලා තියෙන ඇයට ඒ මට්ටමින් දැනගත්තා නම් ඒක
නෑ නෑ.
රූප චිත්ත චෛතසික ඔක්කොම දුකටයි.
දුකටයි.
ඒවා නොහට ගන්න එකට කියනවා නිවන කියලා. එතන හිතාගන්න පුළුවන්නේ නේ. දහම කෙටිකල. නෑ එතන අර සංඛාර දුක්ඛය කියන එකක් එතන තියෙනවා. දැන් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට තේරුම් ගන්න පහසුම එක මොකද්ද ওই පහෙන්? රූපය නේ. අනිත් ඒවා ටිකක් මොනවද ඔය ටිකක් අමාරු වචන ටික. රූපය කියන එක හැමෝම දන්නව නේද? මොනවාද රූප කියන්නේ?
බාහිර ලෝකේ වාක්‍ය ඔක්කොම රූප තමයි
කියන්නේ. දැන් අපි ඔය ඇහෙන් දැක්කොත් තේන හේරම
රූප
නේ.
මේකත් රූපයක්. මේකත් රූපයක්. මේකත් රූපයක්. ඔව්. වර්ණයක් රූපයක්.
එතකොට මෙතන තියෙන රූප ටික බැලුවහම පණ තියෙන රූපක් තියෙනවා, පණ නැති රූපක් තියෙනවා. අපි කට්ටිය ගත්තොත් නේද, මිනිස්සු ටික පණ තියෙන රූප, මනුස්ස ශරීර ටික. නේද? පුතු මේස අරවා මේවා, මේ පොත් ඔච්චරවා මේවා ටික පණ නැති රූප. ඒක තේරම රූප.
දැන් අර කර්මේ පාට කියන මේකට කර්ම කියන නේද?
හ්ම්.
එකේ තියෙන එක අතු පාට. එකේ සුදු පාට. හ්ම්.
එක
එක වර්ණ පාට. හ්ම්.
එතකොට ඔව්. ඒ තුරට ගැප් තියන්නකෝ බලන්න.
ඒකේ තියෙන්නේ සර්ම කිව්වට පාට.
ඒක රූපයක්.
ඒක රූපයක්.
ඒක රූපයක්.
ඒකේ තියෙනවා එතන වර්ග වර්ග.
ඔව්.
ඒවා සුදු පාට ඉරක් තියෙනවා, කළු ඉරි තියෙනවා, සතු ඉරි තියෙනවා. හ්ම්. එහෙම එහෙම තියෙනවා. එතකොට ඒක සර්ම
නිමිති
එක. ඒක පාට වර්ණ.
හ්ම්.
වර්ණ රූපයක්.
ඔව්.
එච්චරයි.
එච්චරයි. මේ පොත මොන පාටද?
ඔකදම් පාටනේ.
අන්න ඒකත් හොඳයි. දැන් එක්කෙනෙකුට කොළ පාට, එක්කෙනෙකුට දම් පාට.
ඒකට පේන්නේ
දැන් මොකද වෙන්නේ?
ඒකේ පාට පේන්නේ නැහැ.
දැන් දම්පාට කියලා කිව්වේ.
ඒ දම්පාට ඒ පේන්නේ.
ඒක තමයි ඉතින්. තේන හැටි තමයි දැනගන්නේ.
දම්පාට
තමයි. මම හරියට
පේන්නේ නැහැ. දම්පාට තේනවද? තේන හැටි
නෑ අහන්නේ.
අම්මට තේින්නේ මොන පාටද?
දම්පාට.
දම්පාට. දැන් අම්මා හිතන්නේ ඔය දම්පාට තියෙන්නේ කොහෙද? පොතේ නේද තියෙන්නේ
දම්පාට. ඉන්නත් දැක්කේ, ඇහෙන් දැක්කා, සිතට ආවා.
සිතට ආවා. දැන් කොහෙද සම්පාට තියෙන්නේ? හිතේද පොතේ?
පොතේ නෙමෙයි හිතේ.
හිතේ. එතකොට අර බිත්තියක් සම්පාටද?
නෑ සුදු.
එතකොට ඒ සුදු පාට තියෙන්නේ කොහෙද?
ඉතින් ඒක තමයි පාටින් පාට ඔක්කොම
වාන්නේ. නෑ, ඒක තියෙන්නේ කොහෙද?
ඒකත් තියෙන්නේ හිතේ.
එහෙනම් බිත්තිය කිව්වේ?
බිත්තිය කිව්වට හිතේ තියෙන්නේ. අර මෙතන ඇහුණා. කොමෙන් මෙතෙන් තමයි.
මෙතෙන් තමයි.
ඒ ලකිනා හිතේ.
හිතට එනවා. දැන් ඒ කියන එක තේරෙනවද? අපි ගොඩක් ධර්මය දන්නවා.
නෑ මම දන්නේ
නෑ. ඒ දන්නත්
කියන්නේ. නෑ දැන් ඔය හිතේ කිව්වේ තියන්නේ ඔක.
දන්නේ
නැහැ. දන්නවා කියලා මං කියන්නේ නැහැ. මිච්චට දන්නේ නැහැ. නැහැ. දන්නේ නැත්නම් ওই කතාව කියන්න බෑ.
අහලවත්
තියෙනානේ කාගෙන් හරි. අහලා
නෙමෙයි,
හිතලා තියෙනවා. ඔව්. හිතුවට. හොඳයි. මේ ජොග්ගුව මොන පාටද?
කොළ පාට.
කොළ පාට. දැන් කොළ පාට තියෙන්නේ හිතේද ජොග්ගුවේද? නෑ යොග්ගුව මොන පාට දැන් කොළ පාටද
මේක ඇහෙත් දැන්නා හිතටත් ආව
හරි හිතෙත් තියනවා යොග්ගුවෙත් තියනවා නේද යොග්ගුවේ කොළ පාට නැහැ
හිතුවිලද නෑ
අමේක කොළ පාට නැහැ
බර ගස්කන්නේ මෙතන
ඒ තිබ්බට කියලා කිව්වනේ අන්න තිබිලා තියෙනවා ආ තමයි. මම ඕක නිකන් කටපාඩම් කිව්වට බෑ.
නෑ නෑ හිතුවිල්ලෙන්
එනවා. අර අපි දැනගන්නනේ.
හිතුවිල්ලෙන් එනවා මෙතන.
හරි හිතුවිල්ලෙන් ආවේ මෙතන තිබුණා හින්දානේ. නේ?
වැඩි විතර ඕනේ
නෑනේ. ආ. දැන් අපි විශ්වාස කරන්නේ කොළපාට උතන තියනවා කියලා. නේ සාමාන්‍ය ජීවිතේ විශ්වාස කරන්නේ යොග්ගුව කොළපාටයි කියලා. දැන් බලන්න ඔය ඔක දිහා බලාගෙන එකක් තමයි වෙන පාට කණ්ණාඩියක් දාලා බලුවොත් එහෙම වෙන පාටක් වෙනවා නේද ජොග්ගු. එතකොට ඒ පාටක් තියෙන ජොග්ගුේද? නැහැ. මම තව විදිහක් කියන්නම් ඊට වඩා ලේසි විදිහක්. මේක දිහා බලාගෙන පොඩ්ඩක් මේ ඇහැට ඇඟිල්ලෙන් අනින්න මෙහෙම බලන්න කරලා බලන්න අවුලක් කරන්න ඒක දිහා බලාගෙන මේ ඇහැ බෝලේ පොඩ්ඩක් හොල්ලන්න මෙහෙම ඇඟිල්ලෙන් හොල්ලන්න මොකද වෙන්නේ බලන්න යොග්ගුව හෙල්ලෙනවා නේ පේනවද ඒක
යොග්ගුව දෙල්ලින්නේ
ආ ඒක තමයි දැන් අහන්න
ඕනේ.
ඒක කරලා බලන්න ඉතින්.
ඒ
නෑ කියලා බෑ.
ප්‍රායෝගිකව කරනකොට දැන් මට
කිව්වේ. ප්‍රායෝගිකව දැන් ඒක කරලා බලන්න කම නැහැ. දැන් මේ පොඩ්ඩක් හොල්ලන්න
දෙකක් වෙනවා මට අතන. අර
දැන් කණුව දිහා බලාගෙන මෙහෙම කරන්න.
ඔව්. හරි ඉතින් දෙකක් වෙයි.
කණුව හෙල්ලෙනවා නේද? එතකොට හෙල්ලන්නේ අතන තියෙන දේද?
ඇයි? ඇහෙල්ලන්නේ.
ඇහැ හෙල්ලන්නේ. එහෙනම් අපි දැන් දකින්නේ එළියේ තියෙන දේද ඇහැ හදලා දෙන දේද?
ඇහැ
හදන්නේ. ඒකයි ඒක ඇහැ හෙල්ලෙනකොට ඒක හෙල්ලන්නේ. නැත්නම් එළියේ තියෙන එක හෙල්ලන්නේ එක? නේද? එතකොට අපි හිතුවට එළියේ තියෙන දේ දකින්නවා කියලා අපි දැකලා තියෙන්නේ ඇහැ උපද්දලා දෙන දේ. ඇහැ හදන දේ.
එතකොට මහත්තයා ඇහැ කොහොමද ඒක අඳුරාගත්තේ මේ පාට?
අඳුරාගත්තේ ඉතින් හිතන්නේ නේද? දැන් අපි කොළ පාට කියන එකට අම්මා කිව්වා දම් පාට කියලා. දැන් දෙවිදිහකට අඳුරගෙන තියනවා නේද? ඒක අඳුරගත්තේ
නෑ මම ඔයකොට කොළපාට කියලා කොළපාටක් කියලා දාලා තිබ්බේ නැත්තම් අපි හිතමු මේ කොළපාට කියලා ඔකට නමක්
දෙන්න මට තේරෙන විදිහ නෑ මට හරිද මන් දන්නේ මේක අපි මීට ඉච්චෙනේ කොළපාට කියනක මේ
දැකලා ඕද
විඥානේ රෝද විඥානේ අරගෙන තියෙනවා
අපි ඒක කලින් ඉගෙන ගත්තා මතක තියාගන්න.
මම කියන්නේ මේක කොළපාට කියනවා.
ඔව්.
ඒක කොළපාට විභාග සුදුපාට කියනවා. මේක එතකොට අපි උඩ ඉතින් අහලා තියෙන එක.
මෙයාර බිත්තියේ තියෙන්නේ මොන පාටද?
ඒක අපි
සුදුපාට.
කියන්නේ සුදුපාට කියලා. ඒක අපි අහලා තියෙන්නේ.
ඔව් අර බෝඩ් එකේ වටේ තියෙන්නේ කළු පාට නේද?
ඔව්. කළු පාට.
මේ දොරේ තියෙන්නේ කළු පාට, බිත්තියේ තියෙන්නේ සුදුපාට. එහෙනම් තමයි අපි පටන් ගන්න. හැබැයි ඉස්සෙල්ලා වගේ දැන් ඇහැ හෙල්ලුවත් එහෙම සුදු පාට හෙල්ලෙනවා කළු පාට හෙල්ලෙනවා නේද? ඔබතුමා හිතියේ නැහැ නේ මං කිව්වා පොඩි වැඩක් කරලා බලන්න. ඔහොම බලා ඉඳන් ඇහැ බෝලේ පොඩ්ඩක් හොල්ලන්න මෙහෙම. එතකොට මොකද වෙන්නේ?
ඔතනින් දෙකක් වාගේ පේන දැන් තියෙනවා.
දෙකක් කතාව නැහැ හෙල්ලෙනවා පේනවා
නේද
ඇහැ බෝලේ හොල්ලන්න මොකක් හරි දිහා බලාගෙන මේ ජොග්ගුව දිහා බලාගෙන හොල්ලන්නකො. මොකද වෙන්නේ? එතකොට අපි දැකලා තියෙන්නේ එළියේ තියෙන දෙයද ඇහැ හදපු දෙයද?
ඇහැ
හදපු දෙය. හැබැයි අපි විශ්වාස කරන්නේ එළියේ තියෙන දෙය දකින්නවා කියලා. එතන දැන් මුලාවක් තියෙනවා. අපි හිතනවා එළියේ තියෙන දෙය දැක්කා කියලා. එතකොට මේ මේකේ ඇත්ත තත්ත්වය තමයි ගැඹුරට යනකොට ඇහැට බෑ එළියේ තියෙන ඒවා දකින්න. අපි හිතන් ඉන්නවා පුළුවන් කියලා. ඒ වුණාට එළියේ තියෙන ඒවා දකින්න බෑ. ඇහැ හදලා දෙන දේ තමයි දකින්නේ. ඇහැ උපදින දේ තමයි දකින්නේ. දැන් ඇහැ හැදිලා තියෙන හැටි බැලුවත් ඇහි කාචයක් තියනවානේ. ඇහි කාචෙන් ඔව්. නෑ අපි ඔය බර වචන නැතුව පාළි වචන නැතුව කතා කරමු. ඇහි තියෙනවානේ කාචයක්. මේක පිළිගන්නා නේද? දැන් අහගන්න. ඇහි කාචයක් තියෙනවානේ. කාචෙකින් ඇහැ ඇතුළට මේ ප්‍රොජෙක්ට් කරනවා. ඇතුළට චිත්‍රපටි මේ ශාලාවෙම කරන ප්‍රොජෙක්ටර් එකේ තියෙන කාචය. ඕකේ ලයිට් එකක් ගහලා තිරයට ප්‍රොජෙක්ට් කරනවා. හරි? ස්ක්‍රීන් එකේ. චිත්‍රපටි බලලා තියෙනානේ ෆිල්ම් හෝල් එකේ. ස්ක්‍රීන් එකට ප්‍රොජෙක්ට් කරනවා. මේ වගේ වැඩක් නේද මේ ඇහි කරන්නේ? කාචෙන් ඇහැ ඇතුළට ප්‍රොජෙක්ට් කරනවා. හරි? ඒක නේද? එතකොට හිත කියන එක්කෙනා බලන්නේ එළියේ තියෙන එකද ඇහැ හදලා දෙන එකද? ඇහැ හදලා දෙන එක. එතකොට අර චිත්‍රපටිය වාඩිලා බලනවා වගේ වැඩක් නේද මේ හිත කරන්නේ? ප්‍රොජෙක්ටර් එකෙන් පිටියට තිරයට ස්ක්‍රීන් එකට ප්‍රොජෙක්ට් කරන අය පාට ටික නේද? අපි වාඩි වෙලා චිත්‍රපටිය බලනවා වගේ මොකද? ඒ වගේ වැඩක් නේද මේ හිත කරන්නේ? තේරෙනවද? හිතා ගන්න පුළුවන් නේ. එතකොට මේ අර තිරේ හෙල්ලුවා වගේ වැඩක් තමයි දැන් කළේ. චිත්‍රපටි තිරේට වැටෙන ටික අපි දකින්නේ. දැන් කවුරු හරි ඇවිල්ලා තිරේ හොල්ලනවා. අපි ඇහැ හොල්ලනවා කියන්නේ ඒ වගේ වැඩ. ප්‍රොජෙක්ටර් එක හෙල්ලුවා පොඩ්ඩක්.
එතකොට ඒ කාචින් රම් දෙන්නත් දැන්
දැනුමක් නැත්තම් ආරම්භ
වෙන්නේ
නෑ. මොකුත් නැත්තම්. දැනුමක් නැත්තම්. දැනුමක් කොහොනද ප්‍රොජෙක්ටර් එකට? මම කැමරාවකින් ෆොටෝ එකක් ගන්නවා කියන්නේ.
හරි ඒක තමයි.
කැමරාව දැනගන්න ඕනද මේ ෆොටෝ එක වදිනේ. ඒක ක්‍රියාවද?
ඔව් ඒ ක්‍රියාවලිය විතරණයකින් වෙන්නේ.
ඔව් තිරේ චිත්‍ර වැටෙනවා. නැත්තම් දැනුමක් නැහැ.
දැනුමක් නැහැ.
දැනුම ඕනෙන්නේ බලන දැනුම. ඔයකෙන්නේ මොනවද කි? කතාව හදන්න නම් දැනුම ඕනේ. මේ ප්‍රොජෙක්ටර් එකට දැනුම ඕනේ. ඒ කියන්නේ ඇහැට දැනුමක් ඕනේ නැහැ. කාචෙන් චිත්‍ර ටිකක් ප්‍රොජෙක්ට් කරන්න දැනුමක් ඕනේ නැහැ.
ඒ ටිකේ වැටෙනවා.
ඒකේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න නම් ඕන
දැනුම ඕනේ.
දැනුම ඕනේ. තේරෙනවා නේද මේ මේ කියන්නේ? ඇහැ කියන්නේ උපකරණයක් කියලා හිතන්නවා. උපකරණයට දැනුම ඕනේ. ඒ කියන්නේ ඇහැ දන්නේ නැහැ දැන් දකින්නේ මොනවද කියලා. කැමරාව දන්නේ නැහැ දැන් ගත්ත ෆොටෝ එකේ තියෙන්නේ මොනවද කියලා. ෆොටෝ එක කවුරු හරි අරන් බැලුවොත් නේද? හරි. නේද චිත්‍රය හදන්න දැනුමක් ඕනේ. සටහන හදලා දෙන්න. සතහනේ තියෙන්නේ මොනවද කියලා බලන්න නම් ඒකේ තියෙන්නේ මොනවද කියන්න නම් දැනුමක් ඕන නේද? ඒ පෙර අද්දකීම් ටිකක් ඕන. පෙර ඇසුර. පෙර ඇසුරක් තිබුණ නැත්නම් එහෙම පාට ගොඩක් තියෙනවා නේද? ඒක එක පාට ටිකක් කියලා කියයි. මේ මොනවද කියලා කියන්න
දැනීමක්
විතරම නෙවෙයි. ඔව්. එතකොට මේ ඇහෙන් දැනගන්නවා කියන එකේ සිද්ධි දෙකක් වෙනවා. ඇහෙන් චිත්‍රය හදලා දෙනවා, හිතෙන් ඒක ගැන කල්පනා කරනවා. නේද? අපි දැන් මෙතන යොග්ගුවක් තියෙනවා කියලා දැනගන්නකොට ඇහෙන් වර්ණ සටහන හදලා දෙන්න ඕන, හිතෙන් ඒක දිහා බලලා යොග්ගුවක් කියලා හඳුනගන්න. නේද? ඇහෙනුත් වැඩක් කරලා හිතෙනුත් වැඩක් කරලා. හරි. එතකොට දැන් ඊට කලින් අපි අර පටන් ගත්ත තැනට එන්න ඕන. දැන් මේ මොකද්ද අපි පටන් ගත්තේ? පංච උපාදානස්කන්ධයේ දුකයි කියන තැනනේ. හරි. තර පංච උපාදානස්කන්ධේ පළවෙනි එක මොකද්ද? දැන් ජාති පහක් තියෙනවා. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒ පහෙන්
රූපේ.
දැන් මෙන්න මේ ටිකට උත්තර දෙන්න. මේ යොග්ගුව රූපයක්ද නැද්ද?
රූපයක්.
මේ යොග්ගුව
රූපයක්.
රූපයක් නේද? මේ රූපයක් තියෙන බව දැනගත්තා. හරි. දැන් මේ රූපය දුකයිද? දෙවෙනි ප්‍රශ්න.
නෑ. හරි. ඒකත් තමයි ප්‍රශ්න.
දැන් අපිට දුකක් පේන්නේ. රූපයක් නම් තියෙනවා. ඔය රූපය තියෙනකොට ඔතන ඉතුරු ටික නැද්ද බලන්න. ඔය රූපයට අදාළ වේදනාවක් තියනවද නැද්ද? වේදනා ජාති තුනක් තියෙනවා. විදෙනවා කියලාම ගන්න එපා. දුක් වේදනාව විතරක් නෙමෙයි වේදනාව. දුක් වේදනාව, සුඛ වේදනාව, ඒ කියන්නේ සැප. ඒ දෙකටම නැති නිකන් නැදහක් ගැති. ඔය තුනෙන් එකක් ආවද නැද්ද ජොක්කුවට අදාළ?
එනවා.
ඒ කියන්නේ වේදනාව තියෙනවා. රූපේ තියෙනවා, වේදනාව තියෙනවා. සංඥාවක් තියෙනවද නැද්ද?
තියෙනවා.
ඔය ජොක්කුවයි පොතයි අපිට ගත්තොත් සංඥා දෙකක් නේද? රූප දෙක වෙන් කරගන්න පුළුවන්. ඒ පුළුවන් ගතිය තමයි සංඥාව. හරිද? පිළිගන්නවා. සංඛාර. සංඛාර කියන්නේ චේතනා කියන එක. දැන් ඕක ගැන අදහස් ආවද මොනවා හරි යොග්ගුව කියන එක මොන වගේද කියලා? සාවුන් උසයි. ඕකේ වතුර දාන්න පුළුවන් මොනවා හරි ඒ වගේ චේතනා ටිකක් තියෙනවා නේද? ඒවා යොග්ගුවට අදාළ සංඛාර නේද? ඔය ටික දැනගත්තේ මොකෙන්ද? රූපයක්, වේදනා, සංඥා, සංකාරයක් කියලා දැනගත්තේ සිතෙන්. ඒකට කියනවා විඥානය. නේද? දැන් යොග්ගුව කියනකොට ಜಾති පහක් හටගෙන නේද ඒක? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහම හටගෙන නේද? ඒ පහට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය හැදුනද නැද්ද? හැදුනා.
දැන් හැදිලා ඒකට කියන්නේ.
දැන් හැදුනා. යොග්ගුවක් තියනවා කියලා දැනගන්නකොටම ಜಾති පහක් හටගත්තා.
දැන් සංඥා වෙනවද?
ඔව්. සංඥා. ඔව්. දැන් යොග්ගුවගේ වහන් අම්මට මතක් වෙන්නේ කපුටෙක් වගේ මතක් වෙන්නේ නැහැ නේද?
සංඥාව.
බල්ලෙක් මතක්
වෙන්නේ.
නැත් නැත් පැත්තකින් දෙනකො සංඥාවෙන් තමයි අපි වෙන්
කරගන්නේ.
සද්දේ
නෑනේ මෙතන.
සංඥාව කියන්නේ එන එක. සද්දෙත් තියනවා සංඥාව. දැන් බල්ලා කම්පට ගැහුවහන් එක සංඥාවක්.
ඈ?
දැන් ආයේ ඔන්න දැන් කියන එකෙන් වෙන පැත්තකට යන්න එපා. දැන් යොග්ගුව තියනවා කියනකොට පංච උපාදානස්කන්ධය හටගත්තද නැද්ද? හටගත්තා නේද? ඈ? ඔව්. දුක හටගත්තද? නෑ කිව්වනේ ඉස්සර. දැන් යොග්ගුවක් තිබුණාට දුකක් නෑ කිව්වනේ. අන්න දැන් අපි දහමෙන් කොච්චර ඈතද කියන එක තේරෙනවා. බුදුරජාණන් වහන්සේ කියවා වංකිටේන පංච උපාදානස්කන්ධ
දුක්ඛ.
දැන් පංච උපාදානස්කන්ධේ හටගෙන අපිට නම් දුක නැහැ. අපි දන්නේත් නැහැ දුක හටගත්තා.
දුක හැදිලා.
දහමට අනුව පොතට අනුව නම් දුක හැදිලා. ඔන්නෝක තමයි කියන්නේ අපිට දුක්ඛේ ඥානක් නැහැ කියලා. බුදුහාමුදුරුවෝ කියන දුක්ඛේ ඥානක් නැහැ. අපි හිතපු දුක තමයි අර දුක්ඛ දුක්ඛ විපරිණාම දුක්ඛ දෙකෙන් ඇඟට දැනෙන්න ඕන දෙයක්. හිතට හරි දැනෙන්න ඕන. දැන් මේ දෙකටම දැනුන්නේ නැහැ. යොග්ගුවක් තිබුණාට අපිට කයට දැනුනේ නැහැ, හිතට දැනුනේ නැහැ දුක. يعني දුක්ඛ දුක්ඛෙත් නැහැ, විපරිණාම දුක්ඛෙත් දෙකම අහු වුණේ නැහැ. අර අහු නොවන දුක්ඛේ තමයි සංඛාර දුක්ඛේ කියන්නේ. හරි. එහෙනම් පංච උපාදානස්කන්ධේ දුකයි කියන එක. දැන් ඔන්න අපි දන්න දෙයි බුද්ධ දේශනාවේ වෙනසක් තියෙනවා. ඒක තේරෙනවද? දැන් පාඩම් කරගෙන තිබුණාට බෑ සංකීත වෙන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියලා. අපිට ඒක අත්දකින්නකොට දුකයි කියලා දැනෙන්නේ නැහැ. අහලා තියෙනවා දුකයි කියලා නේද? දැන් එහෙනම් හොයා ගන්න ඕන කොහොමද ඒක දුක වෙන්නේ? මොකක්ද ඔතන අපිට නොපෙනෙන මේ හැංගිලා තියෙන දේ? හිතන්න පුළුවන්ද එතනින් එහාට මොකටද? දැන් අර ඇයි මේක අහගෙන ඉන්නවද? වටපිට බල බල බෑනේ.
ඔව්. කතා කරන්න එපා. හොඳ දෙයක්.
දැන් අම්මාර ඉස්සෙල්ලා දෙයක් කියනකොට ඇහෙන් දැක්ක පාට කොහෙද තියෙන්නේ අහුවහම හිතේ කියලා කියවනේ. නේද? හැබැයි එහෙම නිකන් ඉගෙනගෙන කියලා බෑ. පරීක්ෂණය කරලා Tamanta ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒකයි මං කියේ ඇහැ හොල්ලලා හැම බලන්න කියලා. තර ඒ දැකපු දේ ඇහැ උපද්දපු දේ නිසා එළියේ තියෙන දේ නෙවෙයි. එනවාට අපි දැනට ඉන්නේ එළියේ තියෙන දේ පේනවා. අර ජොග්ගුව මට පේනවා කියන තැන නේද ඉන්නේ. ආ එළියේ තියෙන රූපේ මට පේනවා කියන තැන නේද අපි ඉන්නේ. ඈ? ඔන්න අතන වැරද්දක් තියෙනවා. වැරද්ද තමයි මේ ඇහැට බෑ එළියේ තියෙන ඒවා පෙන්වන්න. ඇහැ පෙන්නන්නේ ඇහැ උපද්දන දේ. ඔක අපිට එකපාරට තේරෙන්නේ නැහැ. ඒ හින්දා තමයි දැන් බුදුහාමුදුරුවෝ අර එක එක උපමා දෙන්නේ. ගැඹුරු දේ තේරුම් ගන්න උපමා දෙනවා. උපමාවකින් හිතා ගන්න කියලා. එතකොට මේකට අපිට එහෙන් අපි රෝට්ටන හැටි තේරුම් ගන්න උපමාවක් තමයි අර බල්ලෙක් වතුරට එදෙන එක. මොකද වෙන්නේ බල්ලෙක් වතුරට ඉබුණහම? ඌ බුරනවා වතුරට. තන් කන්නාඩියක් ළඟට ආවහම ඌ නිකන් බුරනවා එහෙම නේද? ඇයි එහෙම වෙන්නේ? වතුරේ තව බල්ලෙක් ඉන්නවා කියලා හිතන හින්දා නේද? ඈ බල්ලෙක් ළඟට එදෙනවා කියලා හිතන්. ඡායාව වැටෙනවා, උට ඡායාව පේනවා, මූ බුරනවා. ඇයි
බුරන්නේ?
තව එකෙක්
ඉන්නවා
කියලා. හරි, දැන් අපි දන්නවා බල්ලා මුලා වෙලා නේද? හරි. දැන් අපි ඇහුවොත් දැන් බල්ලට තේරුම් කරන්න නම් ඉස්සෙල්ලා ඔබෙන් අහන්න ඕන මොකද්ද වෙලා තියෙන්නේ. ඇයි තරහ අරන් ඉන්නේ? අර අතන තව බල්ලෙක් ඉන්නවා කියයි නේද? ඊළඟට අපි ඔතන බල්ලෙක් නැහැ කිව්වට ඌට තේරෙන්නේ නැහැ. නේ කොහොමද දැන් තේරුම් කරන්නේ? අපිට අහන්න වෙනවා ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ. මෙතන මොකක් කියයි? අර ඉන්නේ පේනවා. ඇහැට පේනවා කියලා. නේද? දැන් අපි ඔතන ජොග්ගුවක් තියෙනවා කියන්නේ ඇයි? හැට පේනවා. ඒ බල්ලා ඔය කතාව කිව්වොත් අපි කියනවා මෝඩ බල්ලෙක් කියලා. අපිත් ඒ උත්තරේම දෙනවා.
දැන් මට හිතෙනවා දැන් මට මේ ආපු දෙයක්.
හා.
දැන් මේ යෝගී ප්‍රශ්නේ.
හා.
දැන් යෝග දැක්ක හැට ඔක දැක්ක විතර අතහරීමක් කරන්න ඕනේ නේද?
කරන්න ඕනේ එක පැත්තක තියන්න කරන්න
ඕනේ ඒක ඒක කොට කොහොමද අල්ලගත්තා
අල්ලගන්න බෑ අල්ලගත්ත කතාවත් ඇත්තකින් කියන්නකෝ දැන් අපිට තියෙන ප්‍රශ්නේ මොකද්ද බුදුහාමුදුරුවෝ ඔබ දුකයි කියනවා අපිට දුක තේරෙන්නේ ඕකනේ ප්‍රශ්නේට උත්තරේ හොයන්න මාර්ගය ඔන්න කලින් දුක අවබෝධ කරගන්න ඕනේ දැන් අම්මලට ඉලා තියෙන මාර්ගය වඩන්න යනවා දුක තේරුම් අරන් ඔබට හොඳ උපමා බුදුහාමුදුරුවෝ දීලා තියෙන අර තරුණයෙක් යනවලු ජනපද ගල්යාණී හොයාගෙන අහලා තියෙනවද ඒ කතාව? එයාට ඕනේ ජනපද ගල්යාණී හොයාගන්න. දැන් මෙයාගෙන් අහනවා ඔයා දැන් ජනපද ගල්යාණී දැකලා තියෙනවද? නැහැ. දැක්කොත් අඳුරන්න පුළුවන්ද? බෑ. එයා මොන වගේද? ඒක දන්නේ නැහැ. ඇයි මෙයාට ඕනේ ජනපද ගල්යාණී හොයාගන්න? දැන් හොවා යනකොට හම්බ වෙයිද හොයාගන්නේද කවදාවත් හොයාගන්නේ නැහැ බුදුහාමුදුර ගන්න උපම ඒ වගේ තමයි අපි දුක නැති කරන්න යනවා නැති කරන්නේ මොන දුකද කියලා දන්නේ නැහැ
ක්‍රමේ දන්නේ
ක්‍රමේ නෙමෙයි නැති කරන්න හදන්නේ මොකද්ද කියලා
දන්නේ
දැන් මාර්ගේ වඩන්නේ මොකටද දුක නැති කරන්නේ
ඔතේ
ඉන්නේ නැති කරන්නේ මොන දුකද හුත් දන්නේ
ඉපදීමේ දුක නැති කරන්නේ
ඉපදීමේ දුක සාවනාල් වායසට යන දුක නැති කරන්නේ ඈ ලෙඩ වෙන දුක නැති කරන්නේ කවදාද ඕක නැති වෙන්නේ
ඒක තමයි කියන්නේ යන්නේ මල්ල ගත්තාම නැති වෙන්නේ
ඒ අල්ලගත්තාම කියන එක අම්මගේ මතයක් ඒක බුදුහාඳුරෝ කියපු එකක් නෙවෙයි ඈ
නැක්ක
අපි අපි හදාගත්තු විදිහ
මම දවසට නැති වුණා කියලා තමයි හිතන්නේ මම කියෙන්න
අන්න හරි මැරෙන දවසට
ඉවරයි කියලා තමයි හිතන්නේ අපි
නෑ අපි නිකන් හිතමු දැන් බුදු හාමුදුරුවෝ කියපු මාර්ගේ ගමන් කරපු දැන් රහතන් වහන්සේලා ගැන හිතන්නකො රහතන් වහන්සේ දුක නැති කළාද නැද්ද
නැති කියලා
නැති කියලා ඒකනේ රහත් කියන්නේ
ඈ
රහත් වෙන්නේ නැති කියලානේ උනා තේරෙනවා. රහත් වුණා කියන්නේ දුක නැති කළා. නේද? ඔව්. රහතන් වහන්සේ වායසට ගියාද නැද්ද?
ගියාද?
වායසට ගියා. දැන් ලෙඩ වුණාද නැද්ද?
ලෙඩත් වුණා.
ලෙඩත් වුණා. දැන් රහතන් වහන්සේ දුක නැති කළාත් කියනවා. එනාට අපි දුකයි කියපු ටිකක් තියෙනවා.
දැන් ඒකත් කියේ දුක අවසන් කරලා නෑ එතන දුක ඉවරයි.
කොතනින්ද ඉවරයි?
තිරුණම් පරම්පරාවෙන් ඉවරයි රහතන්.
ඒ කියන්නේ මරුණයින් පස්සේ ඉවරයි. දැන් බුදුහාමුදුරෝ කියන්නේ මරුණයින් පස්සේ ලබන මේ නිවනක් ගැන ජීවත් වෙයි කියලා.
දුක රක්ක අවබෝධ කරගන්න තියෙන්නේ. ආයේ දුකක් වෙන්නේ.
ආයේ දුකක් ගැනද කියන්නේ අනාගතයේ දුකක් ගැනද
කියන්නේ? ඒකත් උපාදානයක් නැන්නේ මොනවා?
හරි එහෙමනම් දැන් වායසට යන්නේ නැද්ද ලෙඩ වෙන්නේ නැද්ද? දැන් දුක නැති කළා නම් ඒව වෙන්නේ
කොහොමද
මොන දුකද නැති කළේ ඔන්න ඕක තමයි දැන් තා
ඒකනේ ආයි නැති කියන්නේ මේ
ඉතින් එක පැත්තකින් කියනවා දුක ඉතුරු නැතුව නැති කරා ඒ වුණාට අපි නැති කරන්න හදන දුක එහෙමම තියෙනවා දැන් මගේ කියවනේ වායසට යන දුක නැති කරන්න ඕනේ ලෙඩ වෙන දුක නැති කරන්න ඕනේ ඉතින් රහත්ුණක් ඔය ටික තියෙනවා
දැන් බුදුහාඳුරුගේ ප්‍රතිපත්තියක් කියන්නේ ආරිය මේ අටාංගික මාර්ග ගමන් කරලා ඒ
හරි ඒ ඔක්කොම කරලා නේ රහත් වෙන්නේ තවත් කළ යුතු දෙයක් නැහැ කියලාම කියනවනේ කළ යුතු සියල්ල නිම කරන්නදි කියනවනේ රහතන් වහන්සේ නේද
තව
වඩන්න මාර්ගයක් නැහැ
නේ
එහෙනම් දුක ආයි ඉතුරු වෙන්න බැහැ
නේද
දැන් අපි කියන දුක ඉතුරු වෙලා
අපි
දුක කියනවා නේද? අපිට නෙමෙයි මං කියන්නේ. හදන්න. අපි කියන දුක මොකද්ද? ලෙඩ වෙන එක දුකයි. හරි. මැරෙන එක දුකයි. වායසට යන එක දුකයි. දැන් රහත් වුණාම ওই ටික නැද්ද?
මේක වෙනවා.
ඒ වෙනවා නම් ඉතින් දුක නැති කරලා වෙන්නේ කොහොමද?
ඒක වෙන්නේ.
ඒ දුක කියන්නේ ඕකට නම්.
ඒක සබහාම නම් දැන් බුදුහාම
සබහාම හරි මොකක් හරි නෙමෙයි.
ඒකද කියා මොනව වුණා පිරුණම් පා වේක. ඒක බලක් කන්නේ කිරෙක් කොයි බුදුහාමුදුරන්වත් බැරි මා.
අන්න ඕක තමයි. අපි කියන දුක නැති කරන්න බුදුහාමුදුරන්වත් බැරි වුණා කියලා කියන්නේ. දැන් හරිද ඔබට?
බැරි
වුණා නම් කොහොමද නිවන් දැකේ? බැරි වුණා නම් කොහොමද නිවන්
දැකේ? අන්න අන්න නිවන් දැක්කේ මල්ලි.
ඒ වයසට යන එක ඇති කොහොමද?
බුදුහාමුදුරණන් කියනවා වයසට යන එක නැත්තුවා කියලා. ජාති ජරා ව්‍යාධි මරණ මොකක්වත් නැති නිවනක් හොයාගත්තා කියලා.
දුක් දෝමන
ඔක්කොම. අජර අමර කියනවා නේද? ජරාවක් නැහැ, මරණයක් නැහැ කියලා එහෙම කියනවා නේද? අපි හිතන්නේ නෑ නේද? ඒක නෙවෙයි
කියන්නේ.
වණින් වණින් හොයන්නේ. අපි මොකක් හරි හිතාගෙන හිටියට හරියන්නේ නෑ.
අපි මේ ඉගෙන ගත්තා ඇහිච්ච දෙයක් නෙමෙයි කියවන්නේ.
ප්‍රඥාව තිබ්බනම් අපි මෙලහට
ගහන්නේ. ප්‍රඥාව දැන් දහනේ දහනේ රැද්දන්නේ නේ අපේ ප්‍රඥාවේ
අඩුවක් නෑ
ඒතර. එතකොට
සාමාන්‍ය ටිකක්
ඔන්න දැන් අපි හිතාගෙන ඉන්නේ එකේ අඩුවක් තියනවා කියන එකවත් තේරුම් ගන්නකෝ නේ. ඒක තේරුම් ගත්තොත් තමයි හොයන්න පුළුවන්.
ප්‍රඥාව නෑ, අපේ වීර්ය නෑ.
දැන් දන්න දේ මොකද්ද තියනවා නේද වැරද්ද?
ඒකද මේ දුවන්නේ හොයන්නේ?
අන්න ඒ වයින් හොයන්නේ. එහෙනම් හෙව්වක් හම්බ වෙනවා ඒකයි.
මෙතන දහමට ආවා, මෙතන දහමට ආවා කියනකොට පයින්ව අපි. ඉතින් දන්න දෙයක් නැති නිසා දැනගන්න යනවා. මෙලව දෙයක් දන්නේ නැහැ අපි.
හරි. දැන් තේරුම් ගන්න ආයේ මං කියනවා
අපිට දැන් අපේ මොලේ හරින්නේ නැහැ ටිකක්.
දැන් ඔය ටික මං කෙටියෙන් කියනවා අපිට දුක්ඛේ ඥානං කියන එක නැහැ කියලා. අපි දුක නැති කරන්න හදනවා දුක්ඛ කියන්නේ මොකද්ද කියලාවත් දැනගන්න. එතකොට මේ හොයන විදිහ වෙනසක් වෙන්න ඕන. හරි. මොකද සම්මා දිට්ඨිය ඇති කරගත්තේ නැත්නම් මාර්ගයේ පහළ වෙන්නේ නැහැ. මාර්ගය වඩන්න බෑ. සම්මා දිට්ඨියට අනිවාර්යෙන් ඥාන හතරක් ඕන. දුක්ඛේ ඥානං කියන එක ඕන. නෑ අපිට පිළිගන්න වෙනවා ඒක නැහැ කියලා. හරි. එහෙනම් මේ දුක්ඛේ ඥානං ඇති කරගන්න කොහොමද කියලා මේ දහම හොයන්න ඕන. එතකොට ඒක හොයන්න තමයි දැන් ආයේ අපි පටන් ගත්තු තැනට යන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පංච උපාදානස්කන්ධය දුකයි. දැන් මම පෙන්නවා පංච උපාදානස්කන්ධය හටගත්තු තැන. කොතනද? අතන ජොග්ගුවක් තියෙන. කියනකොට මම කිව්වා ඔතන රූපයක් තියනවද නැද්ද?
තියෙනවා.
වේදනාව සංඥාව සංකාරේ විඥානෙ පහම තියෙනවා. හැබැයි අපිට පේනවද දැන් දුක හටගත්තා කියලා?
නෑ.
දහමට අනුව නම් දුක හටගත්තා වෙන්නව. අන දැන් අපේ අවබෝධය අඩුවක් තියෙනව නේද? දැන් ඒක හදා ගන්නවා. හරි. ඒක හදා ගන්න ගිහිල්ලා තමයි මම කිව්වේ. දැන් අපි ඇයි ඔතන ජොග්ගුව තියෙනවා කියන්නේ? ඇහැට එතකොට වතුරේට එදෙන බල්ලයි වතුරේ බල්ලෙක් ඉන්නවා කිව්වේ.
ඒකට සාහත පේනවා නේ බල්ලෙක්
ඉන්නවා. උටත් ඇහැට පේනවා ඉන්නවා වගේ. අපිටත් පේනවා ජොග්ගුවක් තියනවා වගේ. නේ තියනවා වගේ පේනවා. ඒ හින්දා අපි තියනවා කියන්නේ. අපි විශ්වාස කරනවා ඇහැට පේන ඔක්කොම එළි තියනවා. බල්ලා ඉන්න මට්ටමේ අපි ඉන්න මට්ටමේ ඇහැ පාවිච්චි කිරීමේදී වෙනසක් තියෙනවා නෑ. හැබැයි අපි කියනවා බල්ලා රැවටිලා අපි රැවටිලා නෑ. කරන්නේ එකම වැඩි. පේන දේ තියෙනවා කියලා විශ්වාස කරනවා නේද?
ඒකයි.
දැන් දැනෙනවද මොකද්ද වැරද්දක් තියෙනවා කියලා? බුදුහාමුදුරෝ දේශනා කරන මේ ආයතන අපිව රවට්ටනවා. නේ? ආයතන ඇයි කාට කියලාද කියන්නේ? මාරයට
අහලා
තියෙනවනේ
මාරයන්නේ මේ ඔක්කොම
අයිති මාරයට
මාරයට
අපි ඇහැ කියන දේ ඇත්ත කියලා පිළි අරන්
ඉන්නවා
يعني මාරයාගේ මාරයා එක්ක තමයි අපි ඉන්නේ
මේ රටන් කරන්නේ
සතන් කරන්නේ අපි මාරයාට යාළු ඇහැ විශ්වාස කරනවා බුදුහාමුදුරුවෝ කියනවා විශ්වාස කරන්න එපා කියලා. අපි එතකොට බුදුහාමුදුරුවෝ කියන පැත්තද අපි කරන්නේ මාරයා කියන දේ.
මාරයා කියන පැත්ත. ඔව් වැඩි.
දැන් ඔන්නවක හොයන්න ඕනේ මොකද්ද මේ කියලා. හ්ම්. දැන් මම තව පැත්තකින් අහන්නම්කෝ. දැන් බල්ලා හිතනවා ළඟේ බල්ලි ඉන්නවා. දැන් ඌ වතුරේ ඉන්න බල්ලා උපාදාන කරලද නැද්ද? උපාදාන කරන්නේ. නේද?
ඔව්.
ඔන්න ඔකට කියන උපාදාන කියලා. ඒ කියන්නේ දැඩිව පිළිගන්න. රූපයක් තියෙනවා කියන එක දැඩිව පිළිගත්තට කියන රූප උපාදානය කියලා. මම හිතන්නේ අපි ජොග්ගුව උපාදාන කරලද නැද්ද? දැඩිව පිළිගන්නද නැද්ද? අතන ජොග්ගුවක් තියෙනවා කියලා. පිලි අරගෙන අපි ඉන්න දෘෂ්ටිය බල්ලා ඉන්න දෘෂ්ටිය වතුරේ බල්ලෙක් ඉන්නවා කියන එක දැඩිව විශ්වාස කරනවා අපි දැඩිව විශ්වාස කරනවා ජොග්ගුවක් තියෙනවා ඒ දෙන්නම මොකක් හින්දාද ඇහැට පේන දේ තියෙනවා හැබැයි බල්ලගේ උදාහරණෙදී අපිට පේනවා අපිට ඊට වඩා නුවණක් තියෙනවා නේද නැති බල්ලෙක් හදාගෙන නේද වතුරේ බල්ලෙක් නැහැනේ
බල්ලෙක් නැහැ
එතකොට බල්ලෙක් උපද්දගෙන තියෙන්නේ මුගේ මෝඩකමට ආයතන මුලාව ඇහැට කරන්න පුළුවන් මොකද්ද හිතට කරන්න පුළුවන් මොකද්ද කියලා දන්නේ නැහැ හරි දැන් බලන්න මම අර ඉස්සෙල්ලා කියන්න හැදී ඇහැට පුළුවන් මේ ප්‍රොජෙක්ට් කරන්න ඇතුළට චිත්‍රපටයේ තිරේ චිත්‍රයක් හදලා දෙන්න. ඒ චිත්‍රයේ ඉන්න බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. නේද? එතකොට ඇහි වැරද්දන්නේ. වැඩ කරන හැක ස්වභාවය. ඉතින් අහම චිත්‍රයක් හදලා දෙනවා. ඒක නිකන් බල්ලෙක් වගේ සතහනක් තියෙනවා. දැන් අපෙත් තියෙනවා වැඩ කරන හැක් අපේ හැදෙන චිත්‍රේ ජොග්ගුවක් වගේ හැඩයක් තියෙනවා. දැන් හොඳට හිතන්න අපි මේ හිත දකින්නේ එළියේ තියෙන එකද ඇහැ උපද්දන එකද? දැන් ඔන්න එහෙම දකිලා හිතෙන් හිතනවනේ. හිත හිතන්නේ මොකක් දිහා බලාගෙනද? ඇහැ උපද්දපු එක නේද? අර ස්ක්‍රීන් එක දිහා බලාගෙන නේද දැන් කල්පනා කරන්නේ? මේ ඇහැ තුලේ හැදුන චිත්‍රය දිහා බලාගෙන නේද හිත කල්පනා
කරන්නේ?
හ්ම්. ඒතර බල්ලා කල්පනා කරන ඒ චිත්‍රේ බල්ලෙක් වගේ හැඩයක් තියෙනවා. අපි කල්පනා කරන චිත්‍රේ ජොග්ගුවක් වගේ හැඩයක් තියෙන අක්ෂරයි නේද? ඇහැ උපද්දපු රූප දෙක නේ. හිත ওই දෙක දිහායි බලන්නේ. මේ චිත්‍රපටිය බලන්නේ. නේද? එතකොට හිතෙන් අපි හිතනවා ඒ තියෙන්නේ ජොග්ගුව. බල්ලා හිතනවා ඒ තියෙන්නේ බල්ලි. හරි. එතකොට හිතන එකේ වරදක් තියෙනවද? අපි චිත්‍රයක් දිහා බලාගෙන දැන් අර ඇඳපු චිත්‍රය දිහා බලාගෙන අපි හිතනවා ඔය තියෙන්නේ මොකද්ද කියලා. හිතන එකේ වරදක් තියෙනවද? නැහැ නේද? නැහැ ජොග්ගුවක චිත්‍රයක් බලලා ජොග්ගුවක් කියලා හිතනවා. බල්ලෙක්ගේ චිත්‍රයක් දැකලා අපි හිතනවා බල්ලෙක් කියලා. හිතන එකේ වරදක් තියෙනවද? එහෙම හිතන එකේ වරදක් තියෙනවා නෑ ඒක හිතේ වැඩේ ඕක තමයි ඒකෙත් වරදක් නෑ නේද එතකොට බල්ලගේ ඇහෙන් කරපු එකේ ලොකු වරදකුත් නෑ ඇහැ හදලා දෙයිපු චිත්‍රෙ දිහා බලාගෙන බල්ලෙක් කියලා හිතපු එකෙත් වරදක් නෑ වරද තියෙන්නේ මොකද්ද දැන් අම්මා ආයේ අහගෙන ඉන්නේ කොහොමද?
ඇහැ උපද්දවා දීපේ නේද මාතෘකාව?
ඈ
ඇහැ උපද්දවා දීපු රූපී.
ඔව්. දැන් බල්ලට වැරදුනේ කොහෙද? ඔය දැනගත්තු බල්ලා ඉන්නේ වතුරේ කියලා විශ්වාස කරන තැන නේද? හිතෙන් බල්ලෙක් කියලා හිතුවට වරදක් නැහැ. අපිට ඕන දේ හිතන්න පුළුවන්. හිතන දේ එළිය තියනවා කිව්වොත් එතන වැරදි නේද? හ්ම්. එතකොට නෑ හෙන් රූපයක් හදලා දෙනවා හිතෙන් ඒක දිහා බලලා කල්පනා කරනවා. කල්පනා කරනවා කියන්නේ ඒක මම දැන් පාළි වචන ටිකක් ගන්නම්. මන ධම්ම මනෝ විඥාන. මනසට ධම්ම කියලා දෙයක් අරමුණු වෙනවා මනෝ විඥානේ දැනගන්නවා. දැන් ධම්ම කියන ඒවා එළිය තියෙන ඒවාද මනසේ නිර්මාණද?
මනසේ
නිර්මාණ. මනසෙන් හදපු දෙයක් මනස දැනගත්තා. හිතනවා කියන්නේ එච්චර. හිතට බෑ එළියේ රූප සකස් කරන්න. නේද? අපි හිතන හිතන එක කැම්පින් ගානක් කියලා හිතනකොට මෙතන මැවෙන්නේ නැහැ නේ. හිතන එක හිතේ වැඩ. හිතේ කෘත්‍ය හිතට පුළුවන් වැඩේ තමයි හිතන එක. හැබැයි හිතන ඒවා එළිය තියනවා කිව්වොත් මෝඩකම නේද? දැන් බල්ලට උනේ ඒක නේද? බල්ලෙක් කියලා හිතුවා ඌ ඉන්නේ එළිය කියලා විශ්වාස කරා. වතුරේ කියලා. එතන නේද රැවටුනේ? ඔව්. එතකොට ඌ බල්ලෙක්ගේ රූපයක් උපාදාන කළේ මේ හිතේ හදපු එක හිත දැනගත්තා කියලා නොදන්න කමක නෙමෙයි. තේරෙනවද මම කියන කරුණ? රූපමය බල්ලෙක් බාරගත්තේ. රූපමය කියන්නේ සතර මහා ධාතුන් හැදිච්ච අල්ලන්න පුළුවන් මට්ටමනේ. දැන් හිතේ හදපු එක අල්ලන්න පුළුවන්ද? බැහැ. සතර මහා ධාතු නෙමෙයි අහුවෙන්නේ. නේද? ධම්ම කියන එක අල්ලන්න බෑ. මනසට අරමුණ. ඒක රූපයන් නෙවෙයි. මනසේ තියෙන නිකන් මනෝමය චිත්‍රයක් කියලා හිතන්න. නේද? හිතට අහුවෙන්නේ ඒවා මිසක් එළියේ තියෙන රූප අහුවෙන්නේ නැහැ. ඒකට මෝඩකමට තමයි අපි හිතෙන් හදපු එක හිත දැකලා ඕක තියෙන්නේ එළියේ රූපයක් කියලා විශ්වාස කරන එක. දැන් බල්ලා රැවටුනේ එතන නේද? එහෙන් දැක්කා හිතෙන් හිතුවා. එතනනේ වැරද්ද තියෙන්නේ. හිතෙන් හිතපු එක තියෙන්නේ එළිය කියලා හිතන තැන. දැන් අපෙත් උනේ එහෙන් දැක්කා හිතෙන් හිතුවා. අපෙත් ඔක දැන් බැලුවේ නෑනේ කොහොමද මේක උනේ කියලා. එහෙනම් අපි හිතුවේ මේ හිතපු දේ තියෙන්නේ එළියේ කියලා. දැන් එහෙන් දැකීමෙත් ලොකු වරදක් නෑ. හිතෙන් සිටීමෙත් ලොකු වරදක් නෑ. ඒ දෙන්නටම කරන්න බැරි වැඩක් තමයි එළියේ රූපයක් සකස් කරන එක. දැන් වතුරේ බල්ලෙක් හදන එක බල්ලගේ ඇහැට කරන්න පුළුවන්ද? බැහැ. බල්ලගේ හිතට පුළුවන්ද වතුරේ බල්ලෙක් හදන්න? බැහැ. ඇහැට පුළුවන් දකින්න විතරයි, හිතට පුළුවන් හිතන්න විතරයි. දකින්නවා කියන්නේ වර්ණයක් දකින්නවා එක විතරයි. නේ වර්ණයක් නේ දකින්නේ. වර්ණය කියන්නේ බල්ලෙක් නෙවෙයි. ඒකට ඇහැට බෑ බල්ලෙක් සකස් කරන්න. ඇහැට පුළුවන් දකින්න, වර්ණයක් දකින්න විතරයි. වර්ණය කියන්නේ එතකොට සතර මහා ධාතු අල්ලන්න පුළුවන් එකක් නෙවි. හරි. දැන් මේ කොළපාට කියන එක අපිට අල්ලන්න පුළුවන්ද? බෑ. ඇස් දෙක වහගෙන ඇල්ලුවොත් කොළපාට ඇල්ලුවා කියන්න පුළුවන්ද?
අල්ලන්න බෑ.
ඒක නේද දකින්න පුළුවන් ඇහැට විතර. අතින් අල්ලන්න?
බෑ.
හරි. ඒක දැක්කා කියන්නේ කොළපාටක් දැකලා තියෙනවා. කොළපාට කියන්නේ යොගුවක් නෙවෙයි. පාට කියන්නේ බල්ලෙක් නෙවෙයි. ඒක ඇහැට පුළුවන් පාටක් දකින්න විතරයි. ඒක හරි. ඇහි කෘත්‍ය දැකීම කියන එක. දැකීම කියන එක එළියේ රූප නෙවෙයි. හරි. හිතට පුළුවන් හිතන්න විතරයි. එළියේ රූප හදන්න පුළුවන්.
නැහැ.
ඒකට ඇහැටත් බෑ එළියේ රූප හදන්න, හිතටත් බෑ එළියේ රූප හදන්න. හද අපි හිතනවා පුළුවන් කියලා. දැන් වැඩ කළේ ඔය ආයතන දෙක විතරනේ. ඔය ආයතන දෙක විතරයි වැඩ කරන්නේ. එහෙන් දැක්ක හිතෙන් හිතුවා නේද? අපි විශ්වාස කරලා එළියේ තියෙන දේ දැක්කා. එළියේ තියෙන දේ දකින්න ඇහැටත් බෑ හිතටත් බෑ. අනේ ධර්මතාවය තේරුම් ගන්න. එතකොට බැරි දෙයක් අපි
පුළුවන්
කියලා බාර
ගන්නවා.
බල්ලා කවදාවත් දකින්න බැරි බල්ලෙක් දැක්කා කියලා උබාරට. වතුරේ ඉන්න බල්ලෙක්. එතෙන් රූපයක් උපාදාන කළා. ඒ රූපේ හැදුවේ යාමයි කියලා එයා දන්නේ නැහැ.
ඒ වගේ රැවටිීමක් තමයි අපි රැවටිලා.
අන්නෝක තේරුම් ගන්න පුළුවන් නම් දහම දකිනවා. දැන් බල්ලා වතුරේ බල්ලෙක් හදන එකම දුක නෙවෙයිද? දුක. ඇයි දුක කියන්නේ? මෝඩ සමට හදලා.
නදන්න කොමින් නෑ උ බල්ලෙක් ඉන්නවා කියලා මරනවා.
ගුරණ එක වෙන එක බල්ලෙක් ඉන්නවා කියලා පිළිගන්න එක.
ඒ පිළිගන්න එක තමයි.
ඒ පිළිගන්න එක දුකයි නේ.
ඔව් පිළිගන්න එක දුකයි.
ඉරුවේ නැහැ කියලා හිතන්න.
ඔව්.
ඒ සමහර විට වල් ගහනන්නත් පුළුවන්. ආවායි තුනක් තේ. හරි. කාගේ මත උනත් වල් ගහනවා. ද්වේෂය මත උනත් බුර.
ඒ ටිකම තමයි.
හරි. ඒ අනුසය හැංගිලා තියෙන්නේ රාගාංශය හරි දේශාංශ පටිගානුසය. ඒ ඇලීම හරි ගැටීම හරි නෙමෙයි ප්‍රශ්නේ. අපි හිතන්නේ ඒක කියලා. ප්‍රශ්නේ මොකද්ද? බල්ලෙක් පනෝ ගත්තු එක. බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරපු එක නේද ප්‍රශ්නේ? බල්ලෙක් හදපු එක තමයි අවිද්‍යාවෙන් කරපු සංඛාරය කියන්නේ. රූපයක් හදපු එක. එගෙන ලෝකේ හැදුවා කියලා. ලෝකේ හැදුවාම ඇලෙන්න ගැටෙන්න පුළුවන්.
දැන් මෙතන යෝගයක් හදන්න ඉඳා.
ඔව්. ඇලෙන්න ගැටෙන්න පුළුවන්.
ඒ තමයි.
හැබැයි ඇලීම ගැටීමට වඩා ප්‍රශ්න තියෙන්නේ ඇහැට කරන්න බැරි හිතටත් කරන්න බැරි රූපයක් හදලා බාරගත්තු එක.
ඔව් 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 ඒක තමයි.
ඒකට කියනවා රූප උපාදානය කියලා.
හරි.
ඒක කෙටියෙන් කියනවා නම් රූප උපාදානස්කන්ධේ දුකයි. ඒක ඒක හැබැයි ඇඟට දැනෙන්නේ නැහැ, හිතට දැනෙන්නේ නැහැ, ප්‍රඥාවට තමයි ඔක ගෝචර වෙන්නේ. අතන මේ බුදුදහම තියෙන්නේ ප්‍රඥාවට. හරි. ඒක තේරුම් ගන්න ඕනේ අපි රූපයක් බාරගත්තා නම් ඕකමයි දුක. සකස් කිරීමමයි දුක. එහෙනම් සංඛාර දුක්ඛය කියලා අර තුන්වෙනි දුකක්
කියනවා.
ඔව්. දුක්ඛ දුක්ඛක් නෙමෙයි විපරිණාම දුක්ඛක් සංඛාර දුක්ඛය.
ඔතනම පරිච්ඡේදම උපාදයක් මුලම අරගෙන
ඔකම තමයි
කරන්නේ. ඒකම දැන් කියුණා. අවිද්‍යාවින්දම
අවිද්‍යාවන්ත සංඛාර.
සංඛාරය.
දැන් බල්ලගේ අවිද්‍යාව නිසා නේද වතුරේ බල්ල අපි හිතන්නේ.
පරිච්ඡේදම උපාදයක්.
දැන් අපිට මේ අවිද්‍යාව යෙදෙන්නේ නැති හින්දා වතුරේ බල්ලෙක් හැදෙන්නේ. හරි. අපේ අවිද්‍යාව නිසා ජොග්ගුවක් පිහිටනවා. ආයතන මුලාව නැති කෙනාට මේක හැදෙන්නේ නැහැ. මේ ඇතිකල්ලි මේ මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය තමයි පටිච්ච සමුප්පාද. ඉමස්මෙන් සති ඉදං හෝති, ඉමස්මෙන් අසති ඉදං නහෝති. මේ ඇතිකල්ලි මේ මෝඩකම තියෙනකම් වතුරේ බල්ලා ඉන්නවා. මෝඩකම නැත්නම් දැන් වතුරේ බල්ලෙක් ගැන කතා කරන්න පුළුවන්. හත ගන්න. හත නොගන්න බවට කියනවා නිරෝධය කියලා. හරි. දැන් බලන්න අර සතර ඥානෙ තියෙනවද කියලා. වතුරේ බල්ලා ඉන්න එක දුක නේද? ඇයි ඒක හටගත්තේ? අවිද්‍යාව නැත්තම් මෝඩකම. ආයතන මුලාව. නේද? ආයතන මුලාව තියෙනකම් වතුරේ බල්ලා ඉන්න. දුකයි දුක්ඛ සමුදය. අපිට ඒ ආයතන මුලාව නැහැ නේ ඒකෙදි. වතුරේ බල්ලගේ කතාවයි. දැන් අපිට බල්ලෙක් උපදිනවා? නැහැ. උපදින්නේ නැහැ කියන්නේ නිරෝධය. උපදින්න සමුදේ යෙදෙන්නේ නැහැ. අවිද්‍යාව යෙදෙන්නේ නැහැ. එහෙනම් හතගන්නේ. සංඛාරේ සිද්ධ වෙන්නේ. ඉස්සලා හරි අසංකත කියන්නේ. අසංකත. සංකතේ ඉන්නේ රූපේ උපදින්නේ නැහැ. දැන් හේතු නැහැ. ඒකට කියනවා නිරෝධේ. ඔය තුන දන්නා නම් මාර්ගය මොකද්ද කියලා අහන්න ඕනේ නැහැ. මෝඩ කමෙන් මිදෙන්න. අවිද්‍යාව දුරු කරන්න මොකක් හරි මාර්ගයක් තියෙනවා නේද? ඒකට තමන්ට පුළුවන් අපි මෙච්චර කල් වැඩි ඔය අවිද්‍යාව දුරු කරන මාර්ගෙද නැද්ද? එතකොට මග්ගේ ඥානං එනවා. දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඔය හතරට කියනවා සම්මා දිට්ඨිය කියලා. පුළුවන් දෙහිසා ගන්න. තතන්නයි රූපේ බාර ගන්නකොට මන්න දුක හටගත්තා කියලා දුක්ඛේ ඥාන. ඇයි දුක හටගත්තේ? අපේ තාම ආයතන මුලාව තියෙනවා, විද්‍යාව තියෙනවා. එහෙන් දැක්ක හිතෙන් හිතුවා කියන තැන සිහිය නුවණ නැහැ. ඇහැටත් බෑ එළිය රූප හදන්න, හිතටත් බෑ එළිය රූප හදන්න. ඇහැට පුළුවන් දකින්න විතරයි, හිතට පුළුවන් හිතන්න විතරයි. එළිය රූප හදන්න දෙන්නටත් බෑ. බැරි වැඩක් කළාද යන්නේ අවිද්‍යාවෙන් සකස් කළා. ආයතන මුලාවෙන් හැදුවා. වතුරේ බල්ලෙක් හැදුවා වගේ. ඒකට මේ රූපයක් හදලා ඒක ඇත්ත කියලා බාර ගැනීමට කියන රූප උපාදාන. දැන් බල්ලා දන්නේ ඌම සකස් කරලා එළියෙන් තිබ්බ රූපයක් උපාදාන කළා කියලා. අපි දන්නේ අපිව මෙහෙන් හදලා එළියෙන් තිබ්බ රූපයක් උපාදාන කළා කියලා. දෙකම එකක්. කට රූප උපාදානය දුකයි කියලා බුදුහාමුදුරුවෝ කියපු හින්දාවත් දැන් දැනට එහෙම හිතා ගන්න ඕන. සංකේතේන පංච උපාදාන කන්ද දුක්ඛ. හැබැයි ඔබ නුවණින් දකින්න පුළුවන් මේ ආයතන ගැන හොඳට බැලුවොත්. එතකොට බුදුහාමුදුරුවෝ අර දැන් බාහිය දාරු චීරියට එහෙම දුන්නේ උපදේශේ නේ. දැක්කොත් දැක්කා විතරයි. දැන් බල්ලා දැක්කා විතරයිද රූපයක් හදලා උපාදාන කරලා? රූපයක් හදලා උපාදාන කරලා ලෝකේ හදලා ඉවර. අපි යොග්ගුවක් හදලා උපාදාන කරලා ඉවරයි. මේ එළියේ තියෙන රූපයක් දැනගත්තා කියලා බාර අරන් ඉවරයි නේ. ඇත්ත තමයි. ඇහැට බෑ එළිය රූප දැනගන්න, හිතටත් බෑ එළිය රූප දැනගන්න. ඔය නුවණට එන්න. ආයතන පිරිසිඳ දකින්න තියෙනවා.
හැ?
ඇහැට වඩා ලේසි ඔක කනට ටිකක් තේරුම් ගන්න. අපිට ශබ්ද ඇහෙනකොටම අපි රූප හදලා ඉවරයි නේද? ඉස්සෙල්ලා අර බල්ලෙක් ඉන්නා කියලා එහෙම දැනගත්තා නේද එළි? හ්ම්. නිකන් ශබ්දයක් ඇහුණා විතරයි. ශබ්දය ඇහෙනකොට අපි බල්ලා හදලා එළියේ තියලා ඉවරයි නේද?
ඒකේ
අපිට ඇහෙන්නේ ශබ්දෙ විතරයි නේද? ශබ්දයට අදාළ රූපේ හැදෙන්නේ කොහෙද? අපි දැන් හිතේ හදපු එක හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැහැ.
බාහිර රූප කියන්නේ ඒකද?
බාහිර රූපේ දැන් බල්ලා අර එහා පැත්තේ බල්ලෙක් ඉන්නවා. බාහිර රූප
අභ්‍යන්තරික රූප කියන්නේ
ඉති අජ්ජත්තං ආ කායේ කානපත්ති විහෙරති බහිද්ධාවා කායේ කානපත්ති විහෙරති. ඔය බුදුහාමුදුරු දීපු වැඩ
තමතමයන්
මේ නෑ මේ පටිච්ච සමුප්පාදය තමයි. අපේ මෝඩකම තියනකන් එළිය රූපේ
තියෙනවා.
ආයතන මුලාව තියනකන් එළිය රූපේ තියෙනවා. දැන් අපිට සිහිය නෝන නෑ හිතෙන් හදපු එක හිත දැනගත්තා කියලා. හිතෙන් හදපු රූපේ අල්ලන්න පුළුවන්ද? බෑ. එළියේ තියෙන රූපේ නම් අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ අපි මේ හිතේ හදපු එකක් දැකලා බාරගත්තේ එළියේ තියෙන එක. හිතේ හදපු එක කවදාවත් එළියේ තියෙන්න බෑ නේද?
ඔන්න
ඔය ධර්මතාවයේ තේරුම් ගන්න පුළුවන් නම්
නේද වාක්‍ය.
ඔය ඔය කියපු ධර්මතාවය තේරුම් ගන්න පුළුවන් නම් මතක තියාගන්න අර සතර ඥානය එනවා. අනාද දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධේ ඥානං නම් කියනවා. ඔය හතර ආවොත් සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ආවොත් මාර්ගේ පටන් ගන්න පුළුවන්. ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨිය නැත්තම් මාර්ගේ පටන් ගන්න බෑ. ආර්ය මාර්ගේ පටන් ගන්න බෑ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ එක පැත්තකින් පෙන්නනවා ආයතන පිරිසිඳ දකින්න. ඒ කියන්නේ ආයතන ඇත්තයි පිහිටි දකින්න. ඒකේ යථාභූත ස්වභාවය. පවතින ඇත්ත දකින්න. ඒ පවතින ඇත්ත දකින්න විදිහක් මම ඔය පොඩ්ඩක් උදාහරණ වලින් දෙන්නම්. තේරුම් ගන්න අමාරු නෑ නේද? happy rottana buddhanda rupenna na ne eh aiti mare kana api rottana ai kane sabde ahena kota api roopa hadala idiyen tiyala igara
roopa hadala
dan sabdayak ahena kota ma nikan herila balana ne de eka
gathila wage yanawa din bara sabdayak
gahanne de ekak yanawa
දැන් අර පැත්තේ සද්දයක් ඇහෙනොත් එකපාරට හැරිලා බලන්න හිතෙනව නේද? ඇයි බලන්න හිතෙන්නේ? ඒ
අර
කනෙන් දැනගත්තු දේ ඇහෙනොත් දැනගන්න පුළුවන් කියන විශ්වාසය නේද? කන නිසා දැනගත්තු එළිය සිද්ධ වෙන දේ ඇහෙන් දකින්න පුළුවන්. ඇත්තටම කනෙන් කරන වැඩේ ඇහෙන් කරන්න පුළුවන්.
බෑ
එහෙනම් තැහෙන් කරන වැඩේ කණෙන් කරන්න පුළුවන්ද?
නෑ.
අපි පුළුවන් කරගෙන නේද?
එහෙම.
එහෙනම් සද්දේ අහුණාන් මේ බලන්නේ. එහේ. කන නිසා දැනගත්තු දේ ඇහෙනු. දැනගන්න පුළුවන් කියලා හිතලා.
මරක් නෑනේ මට අටක් කියලා. මට මේ දැනෙනක් කියලා ඒවත් කියලා නේ. ගොම්බොක්. ලොකුම ගොම්බෝ
වචනේ ආවා
ඈ ලොකුම ගොම්බෝ
මොකක්ද
මට ගිහින් මට උඹලා මොනවද කිව්වා මට ඇහෙනවා ඔය ඔක්කොම ඇහෙනවා
ඔව් දැන් කණෙන් කරන්න පුළුවන් වැඩේ ඇහෙන් කරන්න පුළුවන් කියන එකම මෝඩ කතාව
අඥානකමක්
හැබැයි අපි ඉන්නේ ඔතන
පුළුවන් කියන මට්ටම නේද
පුළුවන් ඒ ඒ පුළුවන් කියන මට්ටමට ධර්මයේ කියන්නේ මේ ආයතන ටික ගැට ගහගෙන ඉන්නේ අපි ආයතන 6 එකට ගැට ගහලා තියෙනවා. එකෙන් දැන් අපි කන නිසා නැවත් හරි දැනගත්තු ගමන් ඒක ඇහෙන් දකින්න පුළුවන් කරගෙන ඉන්නේ. තේරුණා? ඔය එළියේ තියෙන රූපයක් දැනගත්තේ කියනකොටම ආයතන 6ම ගැට ගහලා. දෙකක් නෙමෙයි 6ම ගැට ගහලා ඒක. ඒ කියන්නේ මේ ආයතනෙන් ඕක අදැක්කොත් මෙහෙමයි කියන අදහස එතෙන්ට දාලා. දැන් මේ යොග්ගු අතන තියෙනවා කියනකොට ඕක ඇල්ලුවොත් දැනෙන්නේ මෙහෙමයි කියන එක එතෙන්ට දාලා විතරයි.
ඒක මොනේ අද්දකින්?
ඒ තමයි ඒ ලෝක ලෝක. අපි සංසාරේ ආවේ ඕන්න ඕකෙන්ද?
දැන් සංසාර ගමන කියන්නේ මහත් ඕකම නේද?
ඔව්. ආයතන ගැට ගැසීමමයි. ඒකට කියනවා ලෝකේ හැදීම.
මහා සම්මතේ කියනවානේ සංසාර ගමන කියන්නේ ඇවිලා ගිහිල්ලා මේ ඉපදිලා තවත් ගමනක් ගිහිල්ලා තවත් ඉපදිලා යන ඒ සසර ගමන කියලා කියන්නේ.
ඒ ඔක්කොම
මේ සංසාර ගමන.
ඔය ඔක්කොම මෙන්න මේ ආයතනේ භාවිතා කරනකොට මුලා වීම මත සිද්ධ
වෙනවා.
ආයතන මුලාව. මේ මුලාව නිසා රූපයක් හදලා අපි බාර ගන්නවා. ඒකට කියනවා රූප උපාදාන සංකන්ද. ඉතින් බුදුහාමුදුරුවෝ කෙටියෙන් කියනවා ඔන්න ඕකමයි දුක. ඒක සකස් කළේ දුක. ඒ දුක අපිට දැනෙන්නේ නැහැ. කියන්නේ මේ දහම ඇහුන් නැත්නම් දැක්කේ නැත්නම් දැනෙන එකක් නෙමෙයි. දුක්ඛ ආර්ය සත්‍ය ගෝචර වෙන්නේ ප්‍රඥාවට. අපි දන්නේ මේ දුකයි දුක්ඛ දුක්ඛයි විපරිණාම දුක්ඛයි ඇඟට දැනෙන එකයි හිතට දැනෙන එකයි විතරද? ප්‍රඥාවෙන් දකින්න ඕන දුක දකින්න.
අපි දැන් මේ කාණ්ඩ වලින් දුකක් කියලා නේ. නේ.
ඔව්. එතකොට තේරුම් ගන්න දැන් දිව්‍ය ලෝකේ දෙවියා ඕක කළත් ඒකත් දුකම. එයාට තේරෙන්නේ නැහැ ඒක දුක කියලා. දැන් අපිට තේරෙන්නේ නැහැ යොග්ගුව හදපු එක දුකයි කියලා. බල්ලට තේරෙන්නේ නැහැ බල්ලෙක් හදපු එක දුකයි කියලා. ඕක ප්‍රඥාවෙන් දැක්කොත් විතරයි මේ දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගන්න. හරි. ඒක දුක්ඛ ආර්ය සත්‍ය තේරුම් ගන්න බෑ සමුදය ආර්ය සත්‍ය දකින්නේ නැහැ. ඒක සකස් වුනේ කොහොමද කියලා දැක්කොත් විතරයි සකස් කළේ දුක කියලා නුවණේ. ඒකයි මම අර මුලින් කිව්වේ දුක්ඛේ ඥානං තියෙනවා නම් සමුදය ඥානං අනිවාර්යෙන් තියෙනවා.
තමයි බැඳිලා නේද?
ඒකට බැඳිලා තියෙන්නේ. ඔය හතරම එක සැරේට එන්නේ. දැන් සමුදයයි ඵලයයි දන්නකොට එතන නුවණක් තියෙනවනේ සමුදය යෙදුන් නැත්නම් ඵලය හටගන්නද? තුනස්සෙන් අසති ඉදන් අහෝති. මේ නැත්නම් එහෙම වෙන්න බැහැ. ඒක නිරෝධේ ඥාන. එතකොට මේ සමුදය දැක දැක සමුදය දැකීම තමයි සමුදයෙන් මිදෙන්න තියෙන මාර්ගය. ඒක තමයි මග්ගේ ඥාන. මේ මෝඩකම දකින්න මෝඩකම දුරු වෙනවා. එතකොට මේ මෝඩකම පෙන්නලා දෙන්න කියන එක තමයි මාර්ගය කියලා කියන්නේ. ඒක තියෙනවා ඒ සතර සතිපට්ඨානේ හරියට බැලුවොත්. එතකොටමයි හැබැයි අජ්ජත්ත කයේ බහිද්ද කයේ කායනුපස්සී විහෙරති වෙන්න කියනවානේ. විහෙරති වෙන්න කියන්නේ කොහොමද කියන තැන පටන් ගන්නෙ සමුදය ධම්මානුපස්සී. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති වෙන්න කියලා. මොකද්ද මේ කියන්නේ? සමුදය ධම්මානුපස්සී. පස්සී කියන්නේ දකින්න. මොකද්ද දකින්න කියන්නේ? සමුදය ධර්මය. සමුදය ධර්මය කියන්නේ හටගත්තේ කොහොමද කියලා දකින්න. දැන් යොග්ගුව තියෙනවා නම් යොග්ගුව හටගත්තේ කොහොමද කියලා දකින්න. ඒ සමුදේ බාහිරෙන් දැකලා බෑ සමන්තුලින් දැකේ. ඒකට අපිට එන්න ඕනේ ඇහෙන් දැක්ක හිතෙන් හිතුවා. ඔය බව නොදන්න කමට එළියෙන් රූපයක් පනෝ ගන්නවා. අර වතුරේ බල්ලෙක් හැදුවා වගේ. මේ මෝඩකමමයි අපිත් කළේ. එකම වෙනස අපිට පේන්නේ නැහැ මෝඩකමට ඕක හැදුවා කියලා. ඇයි? මායයා එක යාළු වෙලා හින්දා ආයතන විශ්වාස කරන හින්දා අපි ඇහැ විශ්වාස කරනවා හිත විශ්වාස කරනවා ඒ හින්දා අපි එතනින් එහාට හොයන්නේ නැහැ. මොකද අර බල්ලා වතුරේ බල්ලා හදනවා වගේ අපිත් එළිය රූප හදනවා ලෝකයක් හදනවා. හරි.
මේක බාහිර ලෝකෙත් එක්ක ඉන්න ගමන් මේක කරන්න
නැක් කරන එක අමාරුවක් නෑ. මේක තේරුම් ගන්න එකයි අමාරු.
තේරුම් ගැනීම තමයි තියෙන්නේ නේ.
මේක තේරුම් ගත්තොත් ඒ කියන්නේ සම්මාදිට්ඨිය આવුත් බය වෙන්න දෙයක් නෑ. ඒක සතර ඥානේ આવුත් බය වෙන්න දෙයක් නෑ. හැබැයි මේක අහගෙන හිටියා කියලා ඒ ඥානේ නිකම්ම ඉන්නෙත් නෑ.
නෑ බලන්නම ඕනේ.
මේක බලන්නම ඕනේ.
බලන්නම
ඕනේ. භාවිතා බහුලී කතා කියලා කියන මේක තේරුම් ගත්තා නම් ඕක භාවිතා කරන්න ඕන බහුලවම භාවිතා කරන්න.
ඒ ලේසි ක්‍රමයක් සමහරක් කියනවා අපි හුදකලා වාසයට මේක පුරු අහුනේ
නෑ නෑ නෑ. ඒ හුදකලා කතාව නෙමෙයි දැන් නේ 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 නේ.
දකින බාහිර ලෝක.
එහෙන් දකින ඕන වෙලාවක ඕක කරපේ. කණේ පද්දයක් අහන ඕන වෙලාවක මේක කරන්න
පුළුවන්. මෙතනම ඉඳු
දැන් එකමට පොඩ්ඩක් ඇහෙන ශබ්ද අහගෙන ඉන්න බලන්න චුට්ටක්. ඇහෙනවද මොකක් හරි? මොකක්ද?
ඔර්ලෝසේ.
ඔර්ලෝසේ ශබ්ද.
ඔර්ලෝසේ ශබ්ද.
ඔව්. දැන් කොයි පැත්තේද ඔර්ලෝසෝ තියෙන්නේ?
නැති
අතන දේනින් ඉඳලා එතන කියලා හිතන්න පුළුවන් නම් උත්තර. නෑ දැන් අපි නිකන් සද්දේ විතරයි අහගෙන ඉන්නේ කියලා. සද්දේ ඇහෙන පැත්තේ නේද ඔර්ලෝසුව
තියෙන්නේ.
දැන් අපි ඕක පිළිගත්තා නේද?
පිළිගත්තා.
හරි. අන්න දැන් දකින්න ඕන අන්න රූපයක් උපාදාන කළා. මොකක්ද රූපේ? ඔර්ලෝසුව.
ඇහෙනකොට
දැන් ඔර්ලෝසුව අපිට අජ්ජත් රූපයක්ද බහිද්ද රූපයක්ද? අර පැත්තේ නේ
තියෙන්නේ
බාහිර රූපයක්. හරි. ඉති බහිද්ධාවා කායේ කානුපස්සී විහෙරති වෙන්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා නේ. ඒක තමයි කායනුපස්සී. දැන් අපි දන්නේ අර පැත්තේ උරලෝසුවක් තියෙනවා කියලා. දැන් ඔක ඇත්ත දකින්න නම් කායනුපස්සනාව වඩන්න ඕනේ. ඒ රූපේ කායේ කානුපස්සී වෙන්න ඕනේ. දැන් උරලෝසුව කියන රූපේ හටගත්තනේ අපිට. අපි දැන් පිළිගන්නේ අර පැත්තේ තියෙන සතර මහා ධාතු රූපයක් කියලා. නේද? දැන් ඔය තමයි අපි කායනුපස්සනාව වඩන්න කලින් තියෙන තත්ත්වය. සාමාන්‍ය ලෝකයා ඉන්න මට්ටම. දැන් බලන්න දැන් බහිද්ද රූපේ කායනුපස්සී වෙන්නේ කොහොමද? ඒ කයෙහි කායනුපස්සී විහෙරති වෙන්නේ කොහොමද? සතිපට්ඨානේ පළවෙනි එක තමයි කායනුපස්සනාවේ තියෙන සමුදය ධම්මානුපස්සී කියන එක. ඔක හොඳට මතක තියාගන්න. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතනින් තමයි සතිපට්ඨාන භාවනාව පටන් ගන්නේ. හරි. සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතන තමයි
ඒ කියන්නේ
ඔව් භාවනාව පටන් ගන්න තැන. එතෙන්ට එනකම් විස්තර කිරීම විතරයි. දැන් දාන්න ඔය ඔරලෝසුව තියෙන බහිද්ද කයට සමුදය ධම්මානුපස්සී කියන කොටස. මොකද්ද ඒකේ තේරුම? පස්සී කියන්නේ දකිනවා. මොකද්ද දකින්නවා? සමුදය ධම්මාන. සමුදය ධර්මය කියන්නේ මොකද්ද?
උපදින ධර්මතාව.
උපදින ධර්මතාවය නේ. උපදුනේ කොහොමද කියන්නේ? දුකයි දුක්ඛ සමුදයයි කියනකොට. දුක්ඛ සමුදය කියන්නේ මොකද්ද? තණ්හාව.
තණ්හාව.
ඒ වගේ දුකයි උපදුනා කියන එක නෙමෙයි සමුදය. දුක උපදින්නේ ඇයි? මොකක් හින්දාද කියන එකයි සමුදය ධර්මය කියන්නේ. හරි? දැන් අපි හොයාගන්න ඕන ඔරලෝසුව උපදුනේ මොකක් හින්දාද?
සත්‍යයි.
මේ මහතේ. හා හරියට හරි.
සද්ද
ඇහුණ හින්දානේ. එතකන් අපිට උරලෝසුව තිබුණේ නැහැ. සද්ද ඇහෙනකොට තමයි උරලෝසුව ඉපදුනේ නේද? එතකොට බලන්න මොන ආයතනද වැඩ කළේ කියලා. සද්ද ඇහුනේ මොන ආයතනෙන්ද? කනේ.
කනේ.
සෝත.
සෝත සෝත.
කනේ.
ඒක
තමයි.
ගොඩක් වෙන එකක්
කියේ. නෑ ගොඩක් පාඩම් කරාම එහෙම වෙනවා. දැන් උන දේ හොයන්න. කණෙන් ඇහුවා. සිංහලෙන් කියන්නකෝ. කණෙන් ඇහුවා. ඊළඟට කණෙන් ඇහුවේ මොකක්ද? ඔරලෝසුද සද්දේද? සද්දේ. ඔරලෝසු ආවේ කොහෙන්ද? සිතෙන්. හිතන්න පොඩ්ඩක්. කණෙන් ඇහුවා සිතෙන් සිත ආයතන දෙකක් වැඩ කරන්නේ
බ්‍රහ්මන රූපන්ද
කණෙන් ඇහුවා සිතෙන් සිතුවා නේද? මේ මේක හරි ලේසි වැඩක් තේරුම් ගත්තොත්. දැන් ඔරලෝසුව හටගත්තේ කොහොමද? කණෙන් ඇහුවා සිතෙන් සිතුවා. ඒක ආයතන දෙක විතරනේ වැඩ කරන්නේ.
දෙකයි.
ඊළඟට බලන්න කනට පුළුවන් ද ඔරලෝසුව හදන්න?
දැන්
දැන් කනට පුළුවන් එක වැඩයි. මොකද්ද?
සද්දේ.
සද්දේ අහන්නේ. නේද? මේ ටික හොඳට බලන්න. කනයි හිතයි විතරනේ වැඩ කළේ. නෑ ඔය සද්දේ ඇහෙනකොට අපි දැනගත්ත උරලෝසුවේ සද්දේ කියලා. දැන් කනට පුළුවන් ද උරලෝසුවක් හදන්න? බැ. කනට පුළුවන් එකම ක්‍රියාවයි. සද්දාහන එක විතරයි. ඇසීම කියන එක විතරයි කනට පුළුවන්. උරලෝසුව හදන්න එහෙම බෑනේ නේ. එතකොට උරලෝසුව හැදුවේ කනද හිතද?
හිත.
සිත. පැහැදිලි නේ? උරලෝසුව සකස් කළේ සබ්දයට අනුව හිතන්න ගිහිල්ලා නේ. සිත නේද උරලෝසුව නිර්මාණය කළේ. ඊළඟට අහන්න දැන් තමන්ගෙන්ම අහන්න
ඕනේ.
හිතේ හදපු උරලෝසුව නේ. හිත දැනගත්තේ හිතේ හදපු උරලෝසුව නේද?
හ්ම්.
දැන් හිතට පේනවනේ උරලෝසුව. ඒ පේන්නේ එළියේ තියෙන ඔරලෝසුකද හිතේ හදපු එකද?
හිතේ හදපු එකනේ.
හිතේ හදපු එකනේ. හිතේ හදපු එක අල්ලන්න පුළුවන්ද?
බෑ.
බෑ. ඒක පැහැදිලි. ඒකට තමයි කියන්නේ මන ධම්ම මනෝ විඥාන කියලා. මනසෙන් ධර්ම නිර්මාණය කළා ඒක මනෝ විඥානේ දැනගත්තා. ධම්ම කියන්නේ මනෝමය දෙයක්. හරි? අපිට ඔය ඇත්ත වැහිලා තියෙන්නේ. අපි විශ්වාස කළේ ඔය දැනගත්තු ඔරලෝසුව තියෙන්නේ ඇත්තම ඒ බහිද්ද රූපයක් කළා නේද? ඇත්තටම දැක්කේ Taman තුල හදපු එක නේද? එතකොට ඒ බව නොදන්න ගමත බාහි රූපයක් පැනෙව්වා කියන්නේ ඒ වතුරේ බල්ලෙක් හැදුවා වගේ වැඩක් නේද? තේරෙනවද මුලා? ඒ රූපයක් අපි හැදලා උපාදාන කළා නේද? සතර මහා ධාතු රූපයක් හදලා උපාදාන කළා. වතුරේ බල්ලෙක් හදලා ඒක ඇත්ත කියලා පිළිගත්තා නේද? ඔන්න ඕක දැක්කොත් දැන් ඒ කයෙහි සමුදය ධම්මානුපස්සී වෙන. හටගත්තේ කොහොමද? මේ ආයතන මුලාව නිසා. නේද? කණෙන් ඇහුවා හිතෙන් හිතුවා කියන තැන සිහිය නොවන නැතිකම නිසා නේද බාහිර රූපේ බාරගත්තේ. තේරුණාද ඒක? ඔන්න ඕක හිතට පෙන්නලා දෙන එකට කියනවා සමුදය ධම්මානුපස්සී. හටගත්තු හැටි දැන් පෙන්නලා දෙනවා. කණෙන් ඇහුවා සිතෙන් සිතුවා ඔය බව නොදන්න කමට එළිය රූපයක් හදලා බාරගත්තා. බැරි වෙලාවත් මෙතන සිහිය නෝන තිබුණා නම් එහෙම අපිට නැති එක වෙනම එකක්. සිහිය නෝන පිහිටියම එළිය රූපයක් හදයි නෑ. වතුරේ බල්ලෙක් පනවන්න දැන් අපිට වතුරේ බල්ලෙක් හැදෙන්නේ ඇයි? එතන සිහිය නෝන අපිට හොඳට තියෙනවා. හරි බල්ලක සිහිය නුවණ නැහැ ආයතන වලට. එහෙනම් මෙතන දැන් අපිට ආයතන වලට සිහිය නුවණ නැති වුණාට රහතන් වහන්සේට අවිද්‍යාව නැති මනසට ඕව හැදෙයිද? හැදෙන්න විදිහක්. අන්න ඒක තමයි නිරෝධ ඥාන. ඒ කියන්නේ මේ ඇති කල්ලි නෑ. අපේ මෝඩකම තියෙනකම් ඕක තියෙනවා. බල්ලගේ මෝඩකම තියෙනකම් අතුරේ බල්ලා ඉන්නවා. අපේ මෝඩකම තියෙනකන් එළිය උරලෝසුව හදනවා. ඒක බාර ගන්න ඇත්ත කියලා. මේ ආයතන දෙකට සිහින වුණ පිහිටියනම් එහෙම
නේද මක්ක? ඒක ඒ වෙලාවේ මැද පෙන්නුවොත් ඒක නිරෝධයි.
ආ නෑ ඒ පෙන්නන එකට කියනවා මාර්ගය වඩනවා කියලා.
මේක තමයි ඒක.
සමුදය ඔකට කියනවා කායනුපස්සනා කියලා. සමුදය ධම්මානුපස්සති. ඒ කයෙහි සමුදය දකින්න. දැන් හදපු කයෙහි සමුදය දැන් දකින්න. කායේ කායනුපස්සී විහෙරති. ඒ පටන් ගන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. හොඳට බැලුවොත් එයි අපි කරලා නැත්තේ තෝ. මාර්ගේ වැඩනවා කියලා එක එක ඒවා කරලා ඇති.
එහෙනම් ඔය ක්‍රමය හඳුනන්නේ කාටද?
ඒක තමයි මේ මාර්ගේ පටන් ගන්න තැන විතරයි ඔය කියන්නේ සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. අහු නොවනේ ඇයි සම්මා දිට්ඨිය හෙව්වෙත් නෑ, පටිච්ච සමුප්පාදේ මොකද්ද කියලා බැලුවෙත් නෑ, චතුරාර්ය සත්‍ය තියනවාද කියලා බැලුවෙත් නෑ, ඔවේ මොකක් හරි අරගෙන ගියා. දැන් ඔය කියපු ටිකේ චතුරාර්ය සත්‍ය තියනවාද කියලා බලන්න. දුක සමුදය රූප උපාදානේ දුකයි. ඒ කටපාඩමෙන් නෙමෙයි වතුරෙක් බල්ලෙක් පනෝපු එකම දුකයි කියන තැනින් ගන්නවා. අපි මෝඩකමට රූපයක් සකස් කිරීමම දුකයි. දැන් රූපයක් නෙමෙයිනේ අද්දැක්කේ, හිතෙන් ගියපු එකනේ හිත අද්දැක්කේ නේද? මනසයි හදපු ඔරලෝසුව මනස දැක්කා. ඒක අල්ලන්න පුළුවන් එකක් නෙමෙයිනේ රූපයක් නෙමෙයි. අපි බාර අරන් තියන්නේ අල්ලන්න පුළුවන් එළියේ තියෙන එක. හරි? කර්මයේ හිතේ හදපු එක හිතේ දැක්කා කියන තැන සියනවන නැතිකම ආයතන මුලාව නිසායි රූපයක් පැනෙන්නේ. ඒක පුළුවන්ද අර බල්ලගේ උපමාවට දදා හිතන්න? වතුරේ බල්ලෙක් හැදුවා. ඉතින් බල්ලා වතුරේ බල්ලෙක් හැදුවා කියන්නේ දුකයි. එහෙනම් අපි නැති රූපයක් මැව්වනම් ඒක දුකනේ. මෝඩකමට හැදුවා
නදන්නාකමට
හැදුවා ඒක දුකනේ
දුක
මුදට දුක හටගත්තේ ඇයි
නදන්නාකම
අවිද්‍යාවෙන් කරපු සංකාරයක්
සංකාරයක්
අනේ සංකාර දුක්ක කියන එකටත් දැන් ගැලපෙනවා
ආනුපස්සනා
කියන්නේ ඕක
කෙලින්ම කරගන්න මේ සම්මන්ත්‍රණහර
ඒක ඒක පූර්ව ප්‍රතිපදාව. ඒක මේ ලෝකෝත්තර මාර්ගෙ නෙමෙයි. හැබැයි ඒක එපා කියනා නෙමෙයි. ඒකත් ඕන.
මූල්‍ය ප්‍රතිපදාවට ඕන.
ඒක ඕන නීවරණ ටිකට.
නීවරණ ටිකට පත් කරා.
මාර්ගේ පටන් ගන්න නෙමෙයි. මාර්ගේ පටන් ගන්න මනස සකස් කරනවා. නීවරණ ටිකට පත්
කරනවා.
කළොත් ලේසි. හැබැයි විදර්ශනාව කරන්න එහෙම නෑ මේ මේ ওই શબ્දය එහෙම වෙලාවේ ඔක හිතුවනම් විදර්ශනාව. ඔව්
ඒක
තමයි විදර්ශනාව වෙන එකක් නෙවෙයි. අපි විදර්ශනාව කියලා ඔක එක එක ඒවා කරලා තියෙනවනේ.
සමහර දේවල් පටලවා ගන්නවා කායනුපස්සනාව කියන්නේ ම මේ කය ගැන බැලලා වාසයකදී.
ඔව්
එතකොට අපි මේක
අපි මොකද කරලා තියෙන්නේ?
ඒකම අගට ගෙනියන්න බලනවා.
ඒක දාන්නක උදාහරණයක්. එහෙම. දැන් අපි හිතමු බල්ලට දැන් බල්ලා මෝඩයිනේ.
එහෙම.
වතුරේ බල්ලෙක් හදාගෙනනේ. අපි කියනවා ඔය මෝඩ කමෙන් මිදෙන කායනුපස්සනාව වඩන්න.
වඩන්න.
දැන් බල්ලා අන්න බල්ලෙක් ඉන්නවා. ඌ හැදිලා තියෙන්නේ කේස් ලොම් නියදත්
සම්බන්ධවලින්
නැත්ත අවබෝධ වෙයිද?
වෙයි.
නෑ. නැත්තම් ඌ හැදිලා තියෙන්නේ සතර මහා ධාතු.
සතර මහා ධාතු, සතර මහා ධාතු රූප.
දැන් ඇත්ත අවබෝධ වෙයිද?
මොන පිස්සුද?
ආ මේක මහත් එක්ක එක්කනම් ඔය ආකාරයෙන් මුචිලා දෙනවා. ඒක නිවැරදි. කටින්
නෑ. ඒක තියෙනවා ගහන්න. හැබැයි ඒක මේ අර පූර්ව ප්‍රතිපදාව කියලා දන්නේ නෑ.
එහෙම.
ඒ ටික බලන එකෙන් පොඩ්ඩක් අපේ කාමච්ඡන්ද ව්‍යාපාද රාගදේශ පොඩ්ඩයි යටපත් කරලා දෙනවා.
තරංග
පදංග
වශයෙන්ංග
වශයෙන් තදංග විස්තංග වෙන. ওই දෙකට තමයි යන්න
බෑ.
සමුච්ඡේදයක කිසුවකටවත් යන්න.
කිසුවකටවත් යන්න.
ඇයි? බල්ලා හදපු හේතුව හොයාගෙන නෑ.
නෑ.
බල්ලෙක් පනෝගෙන ඌ ගැන හොයනා විස්තර ටික. කර අභිධර්මයෙන් කිව්වොත් දැන් රූපේ හදාගෙන ඒක බෙදෙන 820 රූප වල
820 රූප වල
ඕක බෙද බෙදා ඉන්නයි දැන්
බුද්ධියනෝ
එතන වැරද්ද පේනවද
වැරද්ද නිකන්
රූපේ වර්ගකලේ මොකටද දන්නවද ඒ රූපේ සකස් කරන එක නවත්ත ගන්න
නවත්ත
ගන්න අපි මොකද කරන්නේ ඒ ඉතියට පාඩම් කර කර ඉන්න
ඕ ඉතියල දැක්ක වෙනවද ඒකට ඔව් ඇත්තම ඉතියල දැක්මන
එතකොට අසංකතේට යන්නේ නැහැ
නෑ
සංකතේ සකස් කරලා ඉවර දෙන්නනේ.
ඔව්.
එතකොට ඔන්න ඔය ඒ අඩුපාඩු ටික හදාගන්නයි මේ
එහෙම.
දහම විමසන්නේ නුවණ.
හ්ම්? මේ මල්ලන්න තියෙනකො මොගිහිල්ලා ගන්න වාගේ හදනවා නිකන්. එතකොට අර විචාර රූපත් එක්ක අරගෙන ඒවා දැන්.
නෑ එහෙම කවදාවත් මේ මේ මාර්ගය වැඩෙන්නේ නෑ.
නෑ.
ඒ පූර්ව ප්‍රතිපදාවක් වැඩෙනවා අච්චා.
ඔව්. මඩක් යන්න පුළුවන්.
ඒ කියන්නේ දැන් අර උපමාවෙන් හිතුවහම ඔක පැහැදිලි. දැන් බල්ලෙක් ඉන්නවා ඌ හැදුනේ කොහොමද කියලා හොයා ඉන්නවා. ඌගේ ලක්ෂණ ටික විස්තර කර කර ඉන්නවා.
හතර මහා
හැදුනේ කොහොමද කියන එක
ඒක වෙන
ඒක හොයන්නේ.
හතර මහා ධාතිය ගැන බලන්න.
බුදුහාඳුරෝ පේන්නේ සමුදය ධම්මානුපස්සී.
ඒක
නේද අමතක වෙලා. ඒක නේද
ධම්මේ හැදුනේ කොහොමද කියලා
බලන්න. බලන්න.
මහත්තයා කියන ගාන
ඒක තෝරන ඔය පොඩි දෙයක් තියෙනවා.
හරි දැන් බාහිර රූපය හතර මහා දාතු ඒක ඇත්ත.
මොකද බාහිර
නේද ඒ රූපේ තියෙන කෙනාට.
ඔව් ඒක තමයි දැන් බාහිර රූපය හතර මහා දාතු තියෙනවා ඉතින් ඒක.
දැන් හදන්න නැති කියන්නේ මේ නිගස්ස කෙනා.
නිගස්ස කෙනා තියෙනවා
නේද? මේ අතහරින ඉන්න
කෙනා. ඒ බල්ලා හතර මහා දාතු. බල්ලා ඉන්න කෙනා.
බල්ලා අපේ අම්මා කිව්වනේ අපේ අම්මා කිව්වනේ දැන් මේ ජෝක්
හැදෙන්නේ
මේ ජෝක් දැන් අපි ඔබ නැ කියන්නේ වෙන්නේ ලෝකුවක් කියලා මේ ආවා
ඒ කිව්වට ඒ කායනුපස්සනාව වඩලා
නෙමෙයිනේ
හැබැයි අහලා තියෙනවා
අහගෙන
දන්නවා
කියනවා
එනවාට
දන්නවා වුණාට දැක්ම උනේ නැ දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ සූත්‍රෙත් වැදගත් ජානතෝ පස්සතෝ කියලා ජානතෝ කියන්නේ දැනගන්න පස්සතෝ කියන්නේ දකින්න. ජානතෝ පස්සතෝ. එයාට තමයි ආශ්‍රවේෂය කරන්න පුළුවන්. ජානතෝ අහං පස්සතෝ භික්කවේ ආසවාන කයමක. දන්න දකින්න කෙනාටයි ආශ්‍රවේෂය කරන්න පුළුවන්. නෝ අජානතෝ නෝ අපස්සතෝ. නොදන්න කෙනාටත් බෑ, නොදකින්න කෙනාටත් බෑ කියලා දේශනා කරනවා. ජානතෝ අහං භික්කවේ පස්සතෝ ආසවාන කයමක. දැනගන්නත් ඕන, දකින්නත් ඕන. දැන් අපි දැනගෙන තිබුණාට ඒක අපේ දැක්මක් වෙලා නැහැ. ඒ හින්දා අපිට මාර්ගය වඩන්න බෑ. බුදුහාමුදුරුවෝ කියනවා ඥානතෝ පස්සතෝ උන කෙනාටයි ආශ්‍රවේෂය කරන්න පුළුවන්. නැති කෙනාට බෑ කියලාම කියනවා. නෝ ඥානතෝ නෝ අපස්සතෝ. ඒ දැ කුමක් දන්න කුමක් දකින්න කෙනාට දහලා ඒ සූත්‍රෙම ඊළඟට කියනවා මේ රූපය ගැන කියද්දි කරුණු තුනක්. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. ඒක ඉති රූපං කියන්නේ මෙන්න මේකයි රූපේ. එහෙනම් අපිට ඔරලෝසුව තමයි රූපේ. හරි, බල්ලට වතුරේ ඉන්න බල්ලා තමයි රූපේ. ඉති රූපං මේ රූපෙන් පටන් ගන්නවා. අපි රූපේ ලක්ෂණ ටික හොයන්නේ ඔන්න ඔය ඉති රූපං කියන කොටස. ඊළඟට විදර්ශනාව පටන් ගන්න ඉති රූපස්ස සමුදයෝ. මෙන්න මේකයි ඔගේ සමුදය. හටගත්තේ මෙන්න මෙහෙම.
ඔවිති සමුදේ හොයලා ඉන්න ප්‍රයන්තරේ
ප්‍රතිකාර කරනවා. සමුදේ හෙව්වත් විතරයි විදර්ශන. එගනේ අවිද්‍යාව පැත්ත අහුවෙන්. අවිද්‍යාවෙන් සකස් කළා කියන එක අහුවෙන්න නම් සමුදේ හොයාගෙන යන්න ඕන. මෝඩකම අහුවෙන. ආයතන මුලාව අහුවෙන. ඉතින් මේ තියෙන්නේ සලායතන ලෝකයක්. එහෙම නැත්නම් සංස්කාර ලෝකයක්. මේ දහමේ දේශනා කරලා තියෙනවානේ. හැබැයි ඔබ දකින්න නම් මේ සමුදේ හොයාගෙන යන්න ඕන. ආයතන මුලාව මතයි සකස් වෙන.
තරම දැන් ඔය හැම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ හයෙම්ම හටගන්නේ ආයතන සංකල්පයෙන්මයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට මේ ගැනම උනන්දුෙන් ඉන්න එකම යෝනිසෝ මනසිකාරයම නෙමෙයිද කියන එකම
නෑ. උනන්දුව තිබුණාට බෑ. දන්න
දගෙන ආයතන හය කියනවනේ. මේ ආයතන හය ගැන සැලකිලිමත් ලෙස දවස් පුරාම මේකෙන් හටගන්නේ කුමක්ද, උපදින්නේ කුමක්ද යන්න.
නෑ මෙහෙමයි. ඕක දවස පුරාම බලන එක එකක්.
එකක්.
මේ හයින් තමයි නේද රූප ඔක්කොම හැදෙන්නේ.
ඔව් ඉන්නේ හපෝ.
එහෙමයි. එක රූපයක් හරි අරන්
එහෙම
දවසම අරන් හරි ඇත්ත ඇති හැටි දකින්න එක තමයි.
ඒක
එකකින් දැක්කොත් අනිත් ටිකෙනුත් දකින්නවාමයි නේද ඒකට.
එහෙම තමයි. එහෙනම් හැම එකම දකින්නවා කියන එක නෙවෙයි.
මේක දෙකක් නැකන් තියෙනවනේ මෙවට.
හැම එකම බලා හිටියත් වැඩක් නැහැ ඇත්ත දකින්න.
ඒක දැක්කලන්
නැහැ.
ඔව්. ආ මාතක මාර්ලා කරියෝ අරගෙන එකක් හැදෙන හැටි හරියට බලන්න. ඒක දහමට 90 බලන්න.
ඊට පස්සේ අර පුරුද්දට අනිත් ටික තට්ටක් ගහලා දකින්න.
ඒක. දැන් අපි කණෙන් අහලා දැනගන්න මේ ඔරලෝසුවට ඇත්ත දැක්කන.
ඔව්.
අපි ශබ්ද අහලා දැනගන්න හැම රූපෙම ඔච්චර.
ඒ ආකාරයෙන්.
අර බල්ලා ඉන්නවා කියලා දැනගත්තේ ශබ්දය අහලා. ඒක හදපු එකයි ඔරලෝසුව හදපු එකයි.
දැන් ගඳක් එනවා මීයේ කුණු වෙච්ච ගඳක් කාමරය ඇතුලෙන් එනවා.
ඈ දැන් අපිට එන්නේ ගඳ විතර. මීයේ කැදුවේ කොහොමද?
මීයේ කැදුවේ කොහොමද කියන එක.
මොන ආයතනද? කැදුවේ කොහොමද කියන්නේ මොන ආයතනද?
මේ
නාසයේ ගඳේ
ගඳයි.
මන ආයතනේ.
මන ආයතනේට සම්බන්ධුම්.
එතකොට එතන සිහිය නුවණ නැතිකමට නේද අපි ඔබ එළියෙන් තිබ්බේ.
මීයේ කියලා බාහිර රූපයක
මීයේ කියලා හිතන එක නෙමෙයි වැරද්ද. ඒක සතර මහා ධාතු කරපු
එක. එළියෙන් තියපු එක. එළියෙන්
තියපු. දැන් අපිට සිහියයි නුවණයි නැහැ හිතෙන් හදපු එක හිත දැනගත්ත කියලා. සිහිය නුවණ නැහැ. ඒතර බුදුහාමුදුරු පෙන්නන්නේ සිහිය විතරක් නෙමෙයි.
ඔව් ඉතින් අපිට ආවේ
දැන් ඔබතුමා කියපු එක දැන් සිහියෙන් ආයතන දිහා බලා ඉඳීම එකක්.
එකක්.
සිහිය එක්ක නුවණ යොදන එක තව එකක්.
තව එකක්. ගඳක් නැහැ.
සති සම්පජන්. සම්පජන්න කියන එක තමයි අපිට අහුවෙන්නේ නැති. නුවණ. සිහිය ඕන මෙහෙම දෙයක් වුණා කියලා දැනගන්න. එනේ කොහොමද කියලා දැනගන්න දහම දැනගෙන තියෙනවා.
ගඳක් ආවා කියලා දැනගත්තා කියන්නේ මෝඩකමට අහුනවා.
එතනත් මෝඩකම තියෙනවා. හැබැයි අපිට එතන
කියලා තීරණය කරා කියන්නේ මෝඩකමට අහුවෙලා.
ඔව්. හැබැයි අපිට එතනින් අල්ලන්න අමාරුයි ඒක.
අපි
ඒක
ආයි කොහොමද කියන එක ඊට පස්සේ. ගඳක් මේ කියන්නේ
තමයි. මේක අර දැන් මොහොදු එරළේ ඉඳන් ගැඹුරට යනවා වගේ එකක් මේ කියා දෙන්නේ.
එහෙමයි.
එතකොට තමන් ඉන්න මට්ටමෙන් පටන් ගන්න. නැතුව මොකුත් නැහැ කියලා කියන්න ගියොත් දෘෂ්ටියකට.
දෘෂ්ටිය. නැති වෙන්නේ බෑ. තියෙනවා.
දැන් ගඳකුත් නැහැ කියන තැනට යන්නේ.
යන්න බෑ.
දැනෙනවනේ.
ඒක දෘෂ්ටියක් කරනවා.
තමන් පිළිගන්න තැන ඉඳන් පටන් ගන්න.
ආයි කොහොමද?
දැන් අපි අන්න දැන් සද්දය ඇහෙනකොට ඔරලෝසයේ සද්දේ කියලා දැනගත්තා.
දැනගත්තා ඒක.
ඒ දැනගත්තු දෙයක්
නැහැ. නැත්තම් ඒක පටන් ගන්න දෙයක් නෑ.
නෑ.
ඔව්. ඒ කියන්නේ අපි මේ මේ පළවෙනි දේ අපි රහත් වෙලා නෙවෙයි ඉන්නේ. අවිද්‍යාව දුරු කරලා නෙවෙයි. අවිද්‍යාවෙන් සකස් වෙනවා. ඒ සකස් වෙන එකේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දැන් කාය උපස්සනාව දෙන්නේ කාටද? කයක් තියන අයට. රූපයක් හදන කෙනා තමයි කායනුපස්සන වඩන්නේ. ඒ රූපය ඇත්ත දැකීම තුළ ඒ රූපෙන් එතර වෙනවා. ඒක තියෙනවා ඔය සතිපට්ඨාන සූත්‍රයේ පරික්ෂණයෙන් කියවොත් දැන් කායනුපස්සන වඩනකොට එන ප්‍රතිඵල මොනවද? ඇයි මේක කරන්නේ? යාවදේව ඥානමත්තාය. අනාගතේ ඥානයක් පිනිස. මේක වඩනකොට ඥානය පහළ වෙනවා. ඊළඟට පටිච්චසති මත්තාය. ඒ කියන්නේ සිහිය පිහිටලා සිටීම. හා එළඹෙයි සිහියක් හිටින්න. ඊළඟ වචනේ තමයි වැදගත් නේද? ඊළඟ එක තමයි. ඔව්. ඊළඟට මොකක්ද කියන්නේ? යාවදේව ඥානමත්තාය පටිච්චසති මත්තාය අනිච්චිතෝච විහෙරති. මොකක්ද ඒ කියන්නේ? ඒ හරි ලේසි නිශ්චය නිශ්චිත කියන්නේ
මොකක්ද?
හසුරු කර.
හසුරු. ඔව්.
හරි. අනිශ්චිත කියන්නේ?
හසුරු නොකර ඉන්න කියන එක වාගේ නේද?
හසුරු නොකර ඉන්න.
නොකර ඉන්න.
හැබැයි හසුරු නොකර ඉන්න එක කියන එක කායනුපස්සන වඩනකොට එන ප්‍රතිඵලයක්.
එහෙම. ඒක ඉබේ සිද්ධ වෙනවා කියන එක.
ඔව්. එතකොට කායනුපස්සන වඩනකොට මොකක්ද වෙන්නේ? දැන් ඔන්න දැන් බල්ලා වතුර තෙමිලා බල්ලෙක් හසුරු කරනවා නේද? ඌට බුර බුරානේ ඉන්නේ. බල්ලෙක් ඉන්නවා කියලා ඇසුරු කරනවානේ. දැන් ඌක සමුදේ දැක්කොත් හටගන්නේ මෙහෙමයි කියලා දැක්කොත්
කරබාගෙනයි.
කරබාගෙන නෙමෙයි. බල්ලෙක් හදයි.
නෑ.
වතුර බල්ලෙක් උපද්දයි.
ඒක උඩ තේරුනොත් කරන්නේ
නෑ. අන්න. ඒ කියන්නේ කායනුපස්සන වැඩුව සමුදේ ධම්මානුපස්සී වුණොත්. මේ හැදුනේ මෙහෙමයි කියලා දැක්කොත් ඊට පස්සේ බුරන්නේ ඇයි?
නෑ.
බුරන්නේ නැවා ඉන්නවා විතරනේ බල්ලෙක් සකස් කරන්නේ. නෑ. එහෙන් දැක්ක හිතෙන් හිතුවා කියන එක දකින්න පටන් ගත්තෝ.
දැන් කන්නාඩි ළඟට ගිය කුරුල්ලෙක් ඇවිල්ලා කන්නාඩි කොටනවා.
ඔව්. දැන් කොටලා
මේ ගිල්ලා යනවා. ඉතින්
එයා තේරුම් ගන්නෑ.
තේරුම්
ඊළඟ දවසෙත් ඇවිල්ලා
කොටනවා.
දැන් හැබැයි මේ ආයතන විදිහට බැලුවොත් දැන් සතාට බෑ. අපිට පුළුවන්.
අපිට පුළුවන්. මේක ප්‍රතිවින්දයක් කියන්නේ.
මේ ආයතන දෙකයි වැඩ කළේ මේ ආයතන දෙකෙන් එකකටවත් බෑ එළිය රූපේ හදන්න කියලා දැක්කොත්. මොඩ කමටමයි එළිය රූපයක් හැදුවේ කියලා දැක්කොත් ඕක බලන්න බලන්න මුලින් ඇසුරු කරපු රූප ටිකට ඇසුරු වෙන්නේ නැති වෙනව නේද?
එහෙමයි.
කියන්නේ අපි දැන් තේරුම් ගත්තොත් ඔකත් අර වතුරේ හදපු බල්ලෙක් වගේ ඔය දැන් ඔරලෝසුව කියන එක සද්ද ඇහෙනවා හිතෙන් හිතුවා. ඔක පෙන්නගෙන පෙන්නගෙන යනකොට මුලින් ඇසුරු කරපු රූපේ එළියේ තියපු සතර මහා ධාතු රූපේ ඇසුරු වෙන්නේ නැති වෙනව නේද? ඇත්ත දකින්නකොට. අන්න ඒකට කියන අනිත්‍යෝච විහෙර. කායන පස්සනාව සම්පූර්ණ වෙනකොට එන එකට ඒක නාම රූප වෙනවීම එකම ඊට වඩා දෙයක්. ඒ නාම රූප වෙන වෙනවා කියන්නේ නාම කියන්නේ හිතෙන් හදපු ටික, රූප කියන්නේ
බාහිරේ
තියෙන එක. හැබැයි ඒක කියද්දී රූපත් පිහිටලා නාමත් පිහිටලා. වෙන් කළාට නාමෙත් තියෙනවා රූපෙත්
තියෙනවානේ.
දැන් මෙතන වෙන්නේ රූපෙ පැනෙුවේ මෝඩකමට කියන එකක් දැකේ. ආයතන මුලාව මත. දැන් රූපෙන් එතර වෙනවා. ඒ කියන්නේ
හේතුව වෙනවා.
හේතුව දැක්කම මෝඩකම අවිද්‍යාවෙන් කරපු සංකාරයක් කියලා දකිනවා. ඒ කියන්නේ රූපේ පටිච්ච සමුප්පන්න බව දකිනවා. නාම රූප වෙන් කරනවා විතරක් නෙමෙයි රූපේ පටිච්ච සමුප්පන්න බව දකිනවා. එතකොට මෝඩකම තියෙනකන් රූපේ තියෙනවා. මෝඩකම නැත්තම්
නෑ,
රූපේ නෑ. උපදින්නේ. කියන ධර්මතාව. එතකොට වෙන් කිරීමට වඩා එහාට යනවා තමයි. පටිච්ච සමුප්පාදේ දකිනවා. හරි? ඒක රූපෙත් පටිච්ච සමුප්පන්න බව දකින්නවනේ, නාමෙත් පටිච්ච සමුප්පන්න බව දකින්නවා. මං තාම නාමපැත්ත විස්තර කළේ නැහැ. මොකද කාය අනුවස්සනාව ටිකක් වැඩෙනකොට තමයි නාම ගැන තේරුම් ගන්න පුළුවන්. ඒක වඩන්න නැතුව ඒක කතා කළාට එච්චරම වැඩක් නැහැ. ඒ කියන්නේ තේරුම් ගන්න ටිකක් අමාරුයි. දැනට මතක තියාගන්න, දැන් රූපයේ සමුදය බැලුවා වගේම නාමයේ සමුදය බලන්න තියෙනවා. මම තාම කාය අනුවස්සනාව විතරනේ වැඩි කිව්වේ. ඉතුරු ටිකේදී එනවා නාමය ගැන බලන එක. වේදනාව, චිත්ත, ධම්ම. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. හරි? ඒ ටිකෙත් තියෙන්නේ පටන් ගන්නේ සතිපට්ඨානෙ පටන් ගන්නේ සමුදය ධම්මානුපස්සීවා කියන තැන. දැන් අපිට අමතකම කරපු ටික සතිපට්ඨාන සූත්‍රය අරන් බලන්න. භාවනා කොටස පටන් ගන්න මොකක්ද සමුදේ ධර්මාරත. අපි කරන්නේත් නැත්තේ ওই ටික. මේක හටගත්තේ කොහොමද කියලා හොයන. සතිපට්ඨාන කියලා මොකක් හරි කරනවා. ඒ බුදුහාමුදුරුව පෙන්නපු එක නිවැරදි කරන්න. ලෝකෙට අයිති එකක් කරන්න. එකෙන් රූපේ හදාගෙන ඒ රූපේ ලක්ෂණ ටික නම් බලන්න. මම කියන්නේ අර වතුරේ බල්ලෙක් හදාගෙන උගේ ලක්ෂණ ටික නම් බලනවා. හැදුනේ කොහොමද කියන එක බලන්නේ නැහැ. ඒක තමයි ඔය දැන් අපි බලන ටිකට කියන්නේ ඇත්තටම පූර්ව ප්‍රතිපදාව කියලා. ඒක ආර්ය ප්‍රතිපදාව නෙමෙයි. ලෝකෙන් එතර වෙන විදිහ නෙමෙයි. ලෝකේ ඉඳගෙන කෙලෙස් ටිකක් කර යටපත් කරන වචන කිව්වා. පදංග විස්කම්බල සමුච්ඡේදයකට යන්න නම් මේවයි පටිච්ච සමුප්පන්න බවම දකින්න ඕනේ. පටිච්ච සමුප්පන්න බව දකින්න නම් අනිවාර්යෙන් සමුදය හොයාගන්න ඕනේ. ඒක පටිච්ච සමුප්පන්න බව කියන්නේ සමුදේයි ඵලයේ අතර සම්බන්ධය. මේ ඇතිකල්ති මේ වීමස්මෙන් සති ඉතන්න ඒක කියන්න බෑ සමුදය හොයාගත්තේ නැත්නම්. මේ ඇතිකල්ලි මේ වෙයි කියන්නේ මේ කියන සමුදය හොයාගන්න ඕනේනේ. ඒ සමුදය ධම්මානුපස්සී කියන එක තමයි මේ සතර සතිපට්ඨානේ ආරම්භය. හතරෙම බලන්න මේ සතිපට්ඨාන හතරෙම භාවනාව පටන් ගන්න තැන තමයි සමුදය ධම්මානුපස්සීවා. ඒක මහා ගැඹුරක් තියෙනවා. ගොඩාක් අය අමතක කළාට මේ විදර්ශනා වඩනවා කියලා කරන්නේ වෙන වෙන දේවල්. පටන් ගන්න තැන වරද්දගත්තොත් මාර්ගෙම වරදිනවා. ඒකේ හරිය වැදගත් තැනක් මේ සමුදය ධම්මානුපස්සී කියන එක. ඒක වරදින්න තැනක් නම් කියන්නම්, සමුදය කියන්නේ හටගත්තා කියලා කියනවා. හටගත්තා කියන එකට වඩා එහාට ගිය තේරුමක් තියෙනවා. හටගත්තේ ඇයි, කොහොමද, මොනවා හින්දාද හටගත්තේ,
හේතුව
හොයාගන්න. හේතුව හොයාගත්තොත් ඒසයි හේතුවයි ඵලයයි අතර සම්බන්ධය. ඒ සම්බන්ධය තමයි පටිච්ච සමුප්පන්න බව කියන්නේ. පටිච්ච සමුප්පන්න බව දැක්කොත් තමයි දහන දැක්කන්නේ. අපි කරන්නේ ඵලය හටගත්ත නැති වුණා කියලා ඵලය විතරක් බල බල ඉන්නේ. මේ සද්ද ගැන කරන විදර්ශනාව සද්ද ඇති වුණා නැති වුණා කියන එකනේ. නේද? ඔතන ගියාට ඔයගොල්ලෝ ගිහින් නැහැ නේ.
හේතුඵල ධර්මයක් නේ.
හේතුඵල නෙමෙයි බලලා තියෙන්නේ. ඵලයේ ලක්ෂණ. ඵලය ඇති වුණා නැති වුණා කියලා බලන්න. දැන් ඒකත් තව ටිකක් හිතුවොත් ඔය ශබ්දය ඇති වුණා නැති වුණා කියලා දැනගන්නේ කොහමද? කනෙන් අහලා නේ. කන අයිති කාටද?
මට.
මාරේ. මට කිව්වත් එකයි මාරේ ඇති.
දෙකෝ එකයි.
එතකොට දැන් වඩලා තියෙන්නේ මාර්යාගේ ධර්මයේ නේද? කනනේ කියන්නේ ඒ සද්දේ ඇති වෙනව නැති වෙනවා.
බුදුහා මට කිව්වොම මං කියා කෙනෙක් නෑ
කියනවා. ඒතරත් එකයි. ඒ නෑ කියන එකත් තව දෘෂ්ටියක්.
ඒක නෑ කිව්වොත්
ඒක නෑ නෑ මට කිව්වොත් මං කියා කෙනෙක් නෑ.
මං කියලා කෙනෙක් නැහැ කියන එකත්
දැන් කොහෙද ඉන්නේ? දැන්වත් ඉන්නේ. මේ හතර මා ධාතුවක් තියෙනවා.
දැන් මම නැහැ කියලා දැනගත්ත එක උද අම්මා ඈ
හිත
මම දැන් මට
මොනවද කියන්නේ අර බලන්න
ඕනේ. ඔව් ඒතකොට හිත කියන්නේ මම නෙමෙයි. නැත්නම් හිත
කියන්නේ
මම තමයි. ඔව් ඔව් මේ ඉති නෑ මේ කවි කියන කතාව.
මල් කැම්පුරම
කතාවකට දැන් අභිධර්මයේ තියෙනවා මේ කියන්න කැමති නෑ මට සූවිසි ප්‍රත්‍ය අහලා තියනා නේ.
නෑ මට අහුවෙලා නෑ.
ඒක අභිධර්මයේ වෙනව නෑ ඒක තමයි වන්න.
සූවිසි ප්‍රත්‍ය.
ප්‍රත්‍ය 24ක් ගැන කියනවා. හේතු වෙන කාරණා 24ක් තියෙනවා. අපි දන්නේ නෑ ඔවා බුදුහාමුදුරුවෝ මේ පෙන්න. ඒක එකක් තියෙනවා නත්ති ප්‍රත්‍ය කියලා. මේකන් ගොන්න මතක තියාගන්න.
අහලා තියෙනවා.
නත්ති ප්‍රත්‍ය. ඒ කියන්නේ නැහැ කියන එක ප්‍රත්‍ය වෙලා උපදිනවා.
හේතු ප්‍රත්‍ය නත්ති ප්‍රත්‍ය.
දැන් මම නැහැ කියන්න ගිහිල්ලා මම උපද්ද
ගන්නවා.
අනේ නත්ති ප්‍රත්‍ය. ඕවා හරි සියුම්. මම නැහැ කියලා ලේසියෙන්
බෑ
කියන එක එකක් ඉතින්
ගහම කියාව විදිහට දැක්කොත් මාත්‍යාගින් විදිහට අර කියව ටික කරලා දැක්කොත් ඒ මොහොතට හට ගන්න ඒ චක්කු විඥානේ එහෙම නැත්නම් සෝත විඥානේ ඒ මොහොතේ නිරුද්ධ වෙන ආකාරය හේතුප්‍රත්‍යයන් ඇතුව දැක්කොත් මම නැතම.
හැබැයි නිරුද්ධ වෙන ආකාරය කියනකොට දැන් සද්දේ ඇති වෙනවා නිරුද්ධ වෙනවා කියලා හිතනවනේ.
ඔව් නෑ ඒක තමයි ඒක නෙමෙයි.
ඒක නෙවෙයි.
උපදින එක
උපදින එකයි නූපදින එකයි
නූපදින එකයි
පස්සේ හටගත්තේ කොහමද හට නොගන්නේ කොහමද කියන එක දකින්නවා.
ඔව් ජාති කියන එකත් ඔක හඳුනලා තියෙන වාග්ගුතුන් වහන්සේ කියලා තියෙන තැනවා තියෙනවා නේද මේ උපදීම කියන එක
ජාති කියන්නේ ඉපදීම
සම්මුතික මරණයත් පරමාර්ථ මරණයත් කියලා දෙකක් හඳුනලා තියෙන
මේ මේ මම කතා කරන්නේ ධනකර ලෝකෝත්තර දර්ශන ලෝකිතයි පිටික
නෙමෙයි
ලෝකෙන් එතර වෙන හැටි.
දැන් මරණය කියන්නේ උපත කියන්නේ එතන කියලා තමයි.
ඔව් දැන් දැන්
මේ මරණය ගැන තමයි කතා කරන්නේ.
ඔව්.
දැන් ලොසොත් කිපදුනා.
නෑ මරණේ ඉක්මා යන හැටි මම කතා කරන්නේ.
එහෙමයි. ඔව්.
දැන් ඔර්ලෝසුව ඉපදුනේ කොහොමද කියලා මම හොයන්නේ.
එහෙමයි.
එතකොට මොකක්ද අහන්නේ? ආයතන මුලා.
මුලා.
කණෙන් ඇහුවා හිතෙන් හිතුවා කියන තැන නොදන්න කම නිසානේ එළිය රූපයක් බාරගත්තේ. ඒක තේරෙන්නේ නැස්තර බල්ලගේ උපමාව එක්ක. එතකොට ඒක තේරුම් ගන්න පහසුයි. එහෙන් දැක්කා හිතෙන් හිතුවා කියන එක නොදන්න කමටනේ වතුරේ බල්ලෙක් පනව ගත්තේ. ඒ වගේ අපි කණෙන් ඇහුවා හිතෙන් හිතුවා කියන එක නොදන්න කමට බාහිර උරලෝසුව පනව ගත්තා. පනවගත්තු රූපයක් මේ ඇසුරු කළේ. කන්වත් තියෙන රූපයන් නෙවෙයි. ඒ පනෝගත්ත කියන්නේ උපද්දගත්ත. ඒ ඉපදීම තුල මොනවද උපන්නේ ඇහුවොත් රූප වේදනා සංඥා සංකාර විඥාන. හරි. කන්දානම් පාතු බව. ස්කන්ධයන් ටික පහළ වුණා. ඕන ඔකට කියනවා ජාතිය කියලා.
ජාතිය. ඒක තමයි අර මං කියනවා කියන සූත්‍රේ.
හරි. එතකොට දැන් ඔර්ලෝසුව කියන රූපේ පහළ වෙනකොට ජාතිය.
ජාතිය.
හටගත්තා. ඉපදුණා. වසුරේ බල්ලා කියනකොට ජාතිය. මෙතන යොග්ගුව කියනකොට ජාති.
අර තියෙන ආයතනවල ප්‍රතිලාභයක්.
ආයතන විශ්වාස කරපු හිඳ.
ප්‍රතිලාභී. ලැබි.
ආයතනාන් ප්‍රතිලාභී. ආයතන පහළ වුණා.
පහළ වුණා.
දැන් ඒ ඒක මම අර ඉස්සෙල්ලා කිව්වේ ආයතන 6 ගැට ගැහුවා. එළියේ රූපේ කියලා බාර ගන්නකොට එහෙන් දැක්කයි කරන්නේ අල්ලන්න බලන්න පුළුවන් කළා. ආයතන 6ම ගැට ගහලා ඉවරයි.
නෝක හරියට බලනකොට ඇහක් නැහැ කියලා කියනවා නේද?
අපි නැහැ කියන්න කියොත් නැත්ති
අපි අපිට බෑ අපිට බෑ.
නැත් පුළුවන්.
අපිට බෑ කියන්නේ අපිට තාම බෑ. ඇහක් නැහැ කියලා.
ඇහ ගැන නෙමෙයි නේ ඇහෙන් දැකින රූපය ගැන කතා කරන්නේ.
ඔව්.
ඒ වගේ ඇහ ගැනත් කතා කරන්න තියෙනවා. ඒක ඕනනම් මට කියා දෙන්න පුළුවන් මේ නිතිමත නැත්තම්. එහෙම නැත්තම් මේක දැන් ගැඹුරු වැඩි නැත්තම්. හා? හා. මම සම්පූර්ණයෙන් කියලා ඕනනම් අවසන් කරමු.
මම රත්තම හරියම.
මේක
ඔක්කොම පටලවා ගත්තම තමයි.
නෑ ඔයාලා පටලවා ගන්න එපා.
ඕනනම්
අවශ්‍ය කාරණා
නෑ මේකත් ඔය අහගත්තු එකේ මේ ටිකක් පොඩ්ඩක් බලමු. දැන් අපි මේකේ තව පියවරක් ගැඹුරට යනවා. දැන් ඔර්ලෝසුව කියන එක අපි මෝඩකමට හැදුවා කියන එක ටිකක් හිතා ගන්න පුළුවන් නේද? ආයතන මුලාව මතයි පැනෙව්වේ කියන එක. හරි. හැබැයි ඕක දැක්කා කියන්නේ තාම පටන් ගත්තා විතරයි නේද? තව මේකත් වෙරළේ ඉඳන් ගැඹුරට යන්න තියෙනවානේ. ඔර්ලෝසුව කියන රූපය දැන් අවිද්‍යාවෙන් පැනෙවුවා. හැබැයි ඔර්ලෝසුව හදන්න උදව් වුණා සද්දේ නේ. සද්දේ කියන්නේ රූපයක්. ඒකත් ලෝකෙටයි. සද්දේ කියන්නේ බහිද්ද රූපය. සද්දේ ඇහුවේ මොකෙන්ද? කන කියන්නේ අජ්ජත් රූප. ඒකට බුදුහාඳුර පෙන්නනවා මේ අජ්ජත්යත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් බහිද්දත් අවිද්‍යා ප්‍රත්‍යයෙන්. එළියේ සද්දයක් කියන එකත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් මේ පැත්තේ කනක් කියන එකත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා
කියලා.
මම අපි හොයා ගන්න ඕනේ එහෙම වෙන්නේ කොහොමද? හරි. දැන් අන්න මේක හොඳට හිතන්න. දැන් මේ මොහොතේ දැන් කනක් තියනවද නැද්ද? තමන්ගේ. හ්ම්. කන් පාඩම් කරපුවා කියන්නේ එපා. මේ මොහොතේ තමන් ඉන්න මට්ටම.
තියනවා.
නැද්ද?
බාන් තියනවා.
දැන් ඔර්ලෝසයේ සද්දේ ඇහෙනවද නැද්ද?
ඔර්ලෝසෙ තියෙනවා.
හොඳට අහගෙන ඉන්න. ඇහෙනවා නේ? ඇහෙන වෙලාවේ කන තියෙනවද නැද්ද?
තියෙනවා. ඇහෙන වෙලාවට.
කන තියෙන්නේ නැහැ නැත්තම්. කොහොමද ඇහෙන්නේ නේ? දැන් සද්දේ තියෙනවා නම් කන තියෙනවා. නේ දැන් මං අහන්නේ වබ්දේ ඇහෙන්න පොඩකට කලිනුත් නෙමෙයි පොඩකට පස්සෙත් නෙමෙයි
නෙමෙයි
මේක ගාලා සද්දේ ඇහෙන වෙලාවක් තියෙනවා
එතකොට තියෙනවා
එතකොට කන තියෙනවද නැත්ද
තියෙනවා
එතකොට ඉපදිලා නේ
ඉපදිලා
කන් එකක් නෙමෙයි දෙකක් තියෙනවා කියලා නේ
මොකුත්ම නැත්තා
නැති කතාවනේ
කරක් නේ
ඇති කතාව නිමිනේ අපිට තියෙන්නේ දැන් සද්දේ ඇහෙනවනේ.
දැන් ඇහෙන්නේ කියන්නේ.
දැන් බුදුහාමුදුරුවෝ කියන්නේ මේ අතීතය ගැනත් නෙමෙයි අනාගතය ගැනත් නෙමෙයි
වර්තමානයි
මේ පච්චුප්පන්න වේලාවේ. පච්චුප්පන්න වුණ ධර්මතාවේ විදර්ශනා කරන්න කියන්නේ. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත්වත. එතකොට අපි විදර්ශනය කරන්න ඕන දැන් සද්දේ ඇහෙන වෙලාවේ. හරිද? දැන් මේ ටික හොඳට අහගන්න. දැන් මේ මොහොතේ තමන්ගේ කන තියෙනවද නැද්ද?
තියෙනවා.
ඔය කන මොන වගේද ඇහුවොත් එහෙම නම් මම කොලයක් දීලා අඳින්න කිව්වොත් එහෙම පුළුවන් නේද සටහනක් අඳින්න? කන මගේ කන මේ වගේ කියලා නිකන් තමන්ට
පුළුවන්
නේද? ඕකම නේද? දැන් මේ මොහොතේ ඇහැ තියෙනවද නැද්ද?
තියෙනවා.
ඒ ඇහැ මොන වගේද කිව්වොත් පුළුවන් නේද නිකන්
කියන්න? රෞමකෙන් දෙකයකට.
හරි. දැන් ඔන්න ඕකට කියනවා අජ්ජත් රූපේ. ඇහත් අජ්ජත්යි කන අජ්ජත්යි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ දීති අජ්ජත්තං වා කායේ කාණපස්සි විහෙති. දැන් අපි තාම ওই ලෝකෙට ඇවිත් දැනගත්ත දෙන්නේ කාණපස්සි විහෙති උනේ නැහැ තාම. හරි. ඒතර කාණපස්සනව වඩන්න කලින් දන්න දෙයි කාණපස්සනව වැඩුවට පස්සේ දන්න දෙයි අතර වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? පටන් ගන්නකොට අපි නිශ්චිතව ඉන්නවා. වැඩුවත් හරියට අනිශ්චිතව ඉන්නවා. අනිසිතෝච විහෙරතියනවා නේද? එතකොට දැන් අපි ඉන්නේ කන ඇසුරු කරනවා, ඇහැ ඇසුරු කරනවා නේද? ඒකනේ දැන් ඒක මොන වගේද කියලාත් කියන්න පුළුවන්. හරි. දැන් අපි බලමු කායනුපස්සනාව වඩ නැහැ. කොහොමද වඩන්නේ? කාය කානුපස්සේ විහෙරති වෙන්නේ කොහොමද? ඉස්සෙල්ලා කියපු එකමයි. සතිපට්ඨාන. මොකද්ද? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මොකක්ද ඒ කියන්නේ? සමුදය ධර්මය හොයාගන්න දකින්න. සමුදය ධර්මය කියන්නේ මොකක්ද? තේරුම මොකක්ද?
ඇති
වුණේ කොහොමද? ඔය වචනේ අයින් කරන්න එපා. ඇතිවීම කිව්වොත් එහෙම වෙන
කතාවක්.
හටගත්තා කියලා විතරක්ද? හටගත්තේ මොකක් හින්ද? සමුදය හොයා ගන්නවා හේතුව නේද? හරි. දැන් මේ මොහොතේ තමන්ගේ ඇහැයි කනයි හටගත්තු හැටි හොයමු. කනනි සද්දේ කන තියනවා කියලා දන්නේ කොහොමද කියන තැනට යනවා. මකින් තමන් තුලින් සමුදය හොයනවා කියන්නේ ඌක දැනගත්තේ කොහොමද කියලා හොයන්න ඕන.
සෝතින්
ඉන්න. ඒ වතුරේ ඉන්න බල්ලගේ සමුදය හෙව්වේ ඌ ඉන්න බව දැනගත්තේ කොහොමද? මොන ආයතන වලින්ද? ඔව්. දැන් කන තියෙනවා කියලා දන්නේ කොහොමද?
ශබ්දය ඇහුනේ කනට.
කන ශබ්දය ඇහෙන නිසා නේද?
ඔව්.
එහෙම. ඔබතුමා කිව්වේ ශබ්දය ඇහෙන්නේ නැති වෙලාවට කන තියෙනවද?
නෑ.
ඉතල කිව්වේ
කන නෑ.
ඒක තමයි මේ ශබ්දය ඇහෙන වෙලාවට
වෙලාවට තියෙනවා. මං එකයි කිව්වේ දැන් දැන් වෙලාවට තියෙනවා.
හරි. දැන් කන තියෙනවා කියලා දන්නේ කොහොමද?
ශබ්දය ඇහෙන නිසා.
සද්දේ ඇහෙන නිසා. කන දැකලාද කන තියෙනවා කියලා දන්නේ සද්දේ ඇහෙන හින්දාද?
සද්දේ කනක්
නෑ. මම අහන ප්‍රශ්නේ තේරුම් ගන්න. දැන් මේ මොහොතේ Tamange කන පෙනිලාද කන තියෙනවා කියලා දන්නේ ඇහැට පෙනුනද කන?
සද්දේ නිසා.
නැත්තම් සද්දේ ඇහෙන
නිසා. සද්දේ
වුණා හිතවත්.
සද්දේ ඇහෙන නිසා. ඇහෙන් දැකලා නෙමෙයි.
නෑ නෑ. කන දකින්න බෑ.
බුද්ධියෙන් දකින්න ඕනද? නේද මත්තේ? හරි. දැන් මේ හිතන්නක පොඩ්ඩක්. දැන් මේ මොහොතේ තමන්ගේ කන. මේ මොහොතේ කන හටගත්තේ කොහොමද කියලා හොයන්නේ දැන්. මේ මොහොතේ කන හටගත්තේ ඇහෙන් දැකපු හින්දා නෙවෙයිනේ.
නෑ. සද්දෙන්
නිසා. සද්දේ නිසා. සද්දේ ඇහුණ නිසා. නේද? එතකොට ඔය කියන කන පෙනුනේ කොහටද? දැන් කන මේ වගේ කියලා අඳින්න පුළුවන් දෙවන්නේ. මනසට නේද? ඇහැට නෙවෙයි නේද?
නෑ.
මනසට. හරි. අනේ දැන් තව ටිකක් ගැඹුරට හිතන්න. මනසට පේන දේ කොහෙද තියෙන්නේ? මනසේ නිර්මාණයක් නේද? මන ධම්ම මනෝ විඤ්ඤාණ. නේ? මනසට පේන දේ කොහෙද තියෙන්නේ? හිතට පේන දේවල් කොහෙද තියෙන්නේ? හිතේම නේද? හිතේම හදපු දෙයක් නේද හිතට
පේන්නේ?
ඔව්. ඒ හිතෙන් හදපු දේ අල්ලන්න පුළුවන්ද?
බැහැ.
දැන් මෙච්චර කල් විශ්වාස කරපු කන නම් තියනවා කියලා අල්ලලා බලන්න පුළුවන් නේද?
මස්ුලියක් තියෙන.
අර දැන් කන මොන වගේද කියලා අඳින්න ගියපු කන. මතහන. අපි හිතන්නේ අල්ලන්න පුළුවන් මේ ඔළුවේ තියෙන කන කියලා නේද හිතන්නේ? ශරීරයේ තියෙන කන කියලා නේද? තව කෙනෙක්ගේ නෙමෙයි මේ දැන්
තමන්ගේ තව කෙනෙක් වෙනේ අනුන්ගේ
තමන්ගේ කන ගැන මේ අහන්නේ
තමන්ගේ කන කොහොමද දන්නේ
දෙක පියාගෙන කන දකින්න විදිහ කියන්නේ
දැන් අනහරි දැන් ඇස් දෙක පියාගෙන පොඩ්ඩක් අද්දේ අහගෙන ඉන්න ඇහෙනවනේ මොකෙන්ද ඇහෙන්නේ දැන් ඔරලෝසුක විදර්ශනාව කළා නේද දැන් ඒක මොඩකමට හදුවා කියලා. දැන් මං අහන්නේ මොකෙන්ද ඇහෙන්නේ? කණෙන් නේද? අනේ කණ මොන වගේද?
සම්බෝලයක්.
හිතට පේනවා නිකන් කණේ හැඩයක් පේනවා. කණේ හැඩයක් පේනවා නේද? දැන් ඔය තේන කන තේන්නේ ඇහැටද හිතටද? හිතට. හිතට පේන කන අල්ලන්න පුළුවන් එකක්ද? දැහැ. මේක මානසික නිර්මාණය. හරියට හීනයක් දැක්කා වගේ නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා. අපි මෙච්චර කල් විශ්වාස කරලා තිබුණේ ඔය කන තියෙන්නේ මේ ශරීරය කියලා නේද? දැන් තේන්නේ ඔය ශරීරේ තියෙන කනද? නැහැ නේද? මනසේ හදපු කන නේද ඔය තේන්නේ?
නේද?
ආපහු අර වතුරේ බල්ලෙක් හැදුවා නේද? කනක් කියලා රූපයක් හැදුවා නේද? තේරෙනවද? අන්නෝක තමයි ඉති අජත්තං වා කායේ කානුපස්සී විහෙරති වුණා මුලින් ඇසුරු කරපු කන ඇසුරු වෙන්නේ නැති වෙනවා අවිද්‍යාව මත පනවගත්තු කනක් නේද මෙච්චර කල් ඇසුරු කරලා තියෙන්නේ ආයතන මුලා මත හදපු එකක් නේද
සානිස්තෝති විහෙරති
හරි ඔය ටික තමයි මම මේ කෙටියෙන් කියලා නවත්තන්නම් ඒක ඕකමයි ඇහැටත් ඕනනම් කරලා බලන්න දැන් මේ වෙලාවේ ඇහැ තියෙනවද නැද්ද එකක් නෙමෙයි දෙකක්ම තියෙනවා කියන්නේ. ඒ හැම මොනවාගේද කිව්වොත් මේ සුදු බෝල් එක නේද? සුදු පාට එකක කළු බෝලයක් තියෙනවා. චිත්‍රයකුත් අඳී නේද? දැන් මේ මොහොතේ ආ තමන්ගේ ඇහැ තියෙනවා කියලා දන්නේ කොහොමද?
පේන
නිසා. මොනවා පේන හින්දද?
රූප.
ඇහැක් පේන්නේ නැහැ නේ.
නැහැ.
ඇහැක රූපයක් පේන්නේ
නැහැ.
බාහිර දේවල් පේනවා. නේ තපේන නිසා අපි දන්න ඇහැ තියෙනවා කියලා. ඒ ඇහැ මොන වගේද කිව්වොත් විස්තරත් කරන්න පුළුවන්. ඒ විස්තර කරන මේ වගේ කියන ඇහැ පේන්නේ කොහාටද? ඇහැටද හිතටද? හිතට. මේ මොහොතේ පේන්නේ හිතට. මේ මොහොතේ හිතට පේන ඇහැ අල්ලන්න පුළුවන්ද?
බැහැ
නේ.
ආයතන හයට මොන විදිහද වෙන්නේ දැනීමක් විතරයි නේද?
ආයතන හය නෑ අපිට දකින්න බෑ
නෑ මං කිය දැනීමක් විතරයි
දැනීම කියන්නේ
අපි දැන් උදාහරණයක්
පොඩ ඕකර මං එන්න මේක කියලා ඉවරිනවා දැන් ඔය මේ මොහොතේ ඇහැ පෙනුනේ තමන්ගේ ඇහැටද හිතටද
හිතට
හිතට පෙනුනේ නැහැ සතර මහා ධාතුද
නැහැ
අල්ලන්න බැහැ අපි බාරගත්තු එහේ සතර මහා ධාතුනේ ඔච්චරක
ඔව්
හිතට දැකලා තියෙන්නේ හිතෙන් හදපු එක බාර අරන් තියෙන්නේ එළියේ තියෙන සතර මහා ධාතුයි ආයි වතුරේ බල්ලෙක් හැදුගන්නේ පේනා නේද එතකොට ආයතන මුලාව මත පණව ගත්තා අවිද්‍යාවෙන් හදාගත්තා නේද එතකොට බලන්න ඔන්න දැන් සමුදේ දැක්කා අවිද්‍යාව මෝඩකම් ආයතන මුලාව මතයි ඇහක් තියනවා කිව්වේ සිද්ධ වුනේ දැකීම දැකීම සිද්ධ වෙනවා හැබැයි ඇහක් දැක්කේ නැහැ හිත තමයි ඇහක් හදලා දුන්නේ නේද දකින්න නම් ඇහක් තියෙන්න ඕන කියලා ඇහක් හදලා දුන්නේ ඒ හිතන්න ගිහින්නේ දැකීම ගැන හිතන්න ගිහින්නේ ඇහක් නිර්මාණය ඒක නිර්මාණය වුනේ කොහේද හිතේ අපි මෙච්චර කල් හිතුවේ මේ මේ භෞතික ඇහක් තියෙනවා කියලා නේද සතර මහා ධාතු ඇහක් තියෙනවා කියලා මේ මේ මොහොතේ හැදුනේ හිතේ ටිකක් ගැඹුරුයි හැබැයි හිතලා බලන්න ඕන නේද? අකට තමයි අජ්ජත්ත ඉතී අජ්ජත්තං වා කායිකානුපස්සී විරති. සමුදය ධර්මානුපස්සී. සමුදය දකින්න ඕන තමන් තුන. ඒ සමුදය අහුවෙන්න ඕන අවිද්‍යාව කියන එක. බුදුහාමස දේශනා කරනවා ඇහැ අවිද්‍යාපත්ති. කන අවිද්‍යාපත්ති. ඒක අවිද්‍යාපත්ති උනේ කොහොමද කියලා තමන් හොයාගන්න ඕන. ඒ පාඩම් කරලා බලන්න.
ඕගෙන් අමත තව හොරයක් එළියට දැන් දැන් අපිට ඕකෙන් දෙතිස් කුණු පොරට කඩලා තියෙන මේ ශරීර කොටස් ටික කාලයක් තිස්සේ මම ඕක ඇයි එහෙම වුනේ මේක අමතක වෙලාවත් මේක දාන්න මේ දෙතිස් කුණු පෙළ කියලා ඔබ ටිකක් එහෙම මේ
දැන් දෙතිස් කුණු පෙළ බලන්නකො
ඒකේ තියෙනවා මේ ඔක්කොම ඒත් මේ ඇහැ මෙච්චර
අපි කෙස්ලොම් නියදත් කියලා බලනවා නේ
ඔතෝම තියෙනවා
හරි මේ මොහොතේ දැන් කරන්නකො මෙච්චර කල් කරපු එකයි
එහෙම
දැන් කෙස් කොහෙද තියෙන්නේ? හොළුග උඩ.
හොළුග උඩ.
හ්ම්. මේ මොහොතේ Tamanට ඔළුව උඩ තියෙන කෙස් පේනවද?
නෑ.
නෑ. හැබැයි කෙස් පේනවා. කොහටද පේන්නේ? හිත. හිත. මනසට පේන කෙස් සතර මහා ධාතුද?
නෑ.
ඒකනේ. ඒකනේ. ඒකනේ
පස්සේ. දැන් ආයේ මෝඩකමට හදලා නේ දෙන්නේ කියලා නේද?
අන්නක
තමයි ඒ සමුදය ධර්මානුපස්සී කියන තැනට ගියෝ
සතර මහා භූතත් නැත කියන තැන
හරි සතර මහා ධාතුව තියෙන්නේ අවිද්‍යාව තියෙන එක කෙස් හැදුන සතර මහා ධාතු තියෙන්නේ ඔක උළු උඩ
සතර මහා ධාතු තියෙනවා කියොත් තමන් ඉන්නේ අවිද්‍යාව කියන එක තේරුම් ගන්න
ඒක තේරුම් ගන්න ඉතින් මේ විදිහට කරගෙන යන්න
කරගෙන කරගෙන යන්න නෑ ඔකට අහු වෙනවා වගේ
හරි දැන් ඔන්න ඔය වගේ ධර්මතාවය මේක ටිකෙන් ටික අර ගැඹුරට යන එක අපි මුලින් ඔය 32 කැඩුවට ඒක නෙමෙයි ඇත්ත ඒ පූර්ව ප්‍රතිපදා
පූර්ව ප්‍රතිපදා
බල්ලෙක් හදාගෙන ඌ හැදිච්ච හැටි හොයන එහෙම
හරි පටන් ගන්න තමයි
ඒක ඒ පූර්ව ප්‍රතිපදාව. දැන් ආර්ය ප්‍රතිපදාව වෙන්නේ සමුදය තමන් තුලින්.
තුලින්.
ලෝකයයි ලෝක සමුදයයි තමන් තුලින්. කියන තැනට එන්නේ. මේ තමන් තුලින් ලෝකේ හදපු හැටි නේද ඔය පෙන්වන්නේ දැන්.
ඒකනේ
ඒක. ඒක පොරේකට තනබ් බිමක්. ඕක හරියට හුරු වුණොත් තනබ් බිමක් ඕනේ නැහැ ඉතින් ඕක දැක්කේ.
හ්ම්. ඒක තමයි. මේක ඕන වෙලාවක පුළුවන්.
ඕන වෙලාවක පුළුවන්. දැනගත්තලේ බොහොම ලේසි.
මොකද ඕනම අර මුණක තියෙන්නේ ওই ටික.
මේ
අපි ඇහැ වැඩ කළත් කන වැඩ කළත් නාසය වැඩ කළත් ඕන එකක තියෙන ඔන්න ඔය ධර්මතාවය ආයතන ටික අපි මුලා කරනවා සලායතන ලෝකේ සංස්කාර ලෝකේ එහෙම කිව්වේ ඇයි කියලා ඔන්න දැන් තේරෙයි විද්‍යාවෙන් කරන සංස්කාර ගොඩ
ඒකම තමයි
එතකොට ඇයි ලෝකේ දුකයි කිව්වේ
නැති දෙයක්
හොඩගමට හදනවා නැති දෙයක් උපදිනවා නැති දෙයක් කියන්නේ ඉපදිලා නැති ඒ කියන්නේ නිරෝධ ධර්මය
නොතිබීම
නිරෝධ ධර්මය කියන්නේ ඉපදිලා නැහැ හටගෙන නැහැ මොකද බලලා නිරෝධ ධර්ම මොඩකම මත උපද්දන
අමුදිය කරගෙන
දුකන හරි මොඩකම මත උපද්දන අවිද්‍යාව මත කරන සංස්කාර ඒකට තමයි දුක කියන්නේ
ඒක
කෙටියෙන් කියුවොත් ඕකනේ දුක සංකිටේන පංච උපාදානස්කන්ධ දුක
මේ වල කරන එක
දුක නැති වෙන එක දුක
ඔව් ඒ ඒන ලෝකෙටයි තිකතා ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි නැති වෙන එක නෙවෙයි ඒ ඇතිවීම නැතිවීම මේ දහම දැකලා නැති අය
නෑ නෑ දරුවා මැරෙන එක දුක
ඔව්
ඉන්නේ ඒක තමයි සමාජයේ දුක කියන්නේ
ඒවා ඒ ලෝකෙටයි තිය ඒ ටික දුක්ඛ දුක්ඛ විපරිණාම අද කාර දුක්ඛ නෙවෙයි
මම ධර්ම දැනගත්තා
වැඩි හරි හරි වැඩි හරි
ඕක තේරුම් ගත්තා නම් ඇති ඉතින් Tamanට කරේ
හරි ආගෙන
අනුරාධපුරේ නෙමෙයි මට දැන් සෙට කුරු නැගල අපේ ඉන්නන්